ගන්න තියෙන වසලියක නොවේ යයි සිතූ මම සියුම් තැන්වලින් සෑම ගාථාවකින්ම වසලෙක් කෙරූ ඒ උතුම් වසල සූත්‍රයේ ඉතිරි ගාථා පැහැදිලි කර දෙන සේක්වා. එය බොහෝ දෙනාගේ හිතසුව පිණිස වේවි. රටේ බොහෝ දෙනාට විවිධ ප්‍රශ්න පැන නැගුණත් අපිට නම් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් ඌ එකම අවැඩ වූයේ වසල සූත්‍ර දේශනාව නැවැත්වීමයි. අපි ඒකත් කරගෙන යමු. හොඳයි. නම් හිඟතුනි. බොහොම ශ්‍රේෂ්ඨ ගමනක් යන්න හදන පිරිසක් විදිහට දැඩි ලෙස මේ නිවන් මගෙන් සසර ගමන එතර කරගන්නවා කියලා හිතාගෙන ඉන්න පිරිසක් විදිහට අදිස්ථානයේ තව තවත් වැඩි කරගෙන මේ ගමන යන ලෑස්ති වෙන්න ඕනේ හැමෝම. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක් වෙන්න උත්සාහ කරන්න ඕනේ හැමෝම. ඔබ හැමෝම දන්නවා තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ හැම්බෙන්නේ තට්ටේටයි සිවුරටයි විතරක් නෙමෙයි. තට්ටේටයි සිවුරටයි කොහොමදවත් ලැබෙන්නේ නැහැ. උත්තරීතර මහා සංඝගුණයේ පිහිටන කොට තමයි ශ්‍රාවකත්වය කියන එක ලැබෙන්නේ. ඒ උත්තරීතර සංඝගුණය කියන එක පිහිටන්න පුළුවන් පින්වතුනි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවුවනක් පිරිසට සිව්වනක් පිරිසටම මේ සංගුණයේ පිහිටන්න පුළුවන් නම් අපි හැමෝම එකතු වෙලා කරන්න ඕනේ පින්වතුනි ඔන්න ඔය කියන සංගුණයේ පිහිටලා තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පත් වෙන එක. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පත් වුණොත් හරියාකාරව පින්වතුනි ඒකෙන් ඔබට ලැබෙන ඵල ප්‍රයෝජන ගොඩාක් වැඩි. පළවෙනි එක තමයි පින්වතුනි ඔබ නිවනට යනවා අනිවාර්යයෙන්ම. දෙවෙනි එක තමයි පින්වතුනි මේ ලෝකෙ ටිකක් යහපතට ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඒ කාරණෝ දෙකම තියෙනවා. නිවනට යනකම් මේ ලෝකෙ යහපතින් ජීවත් වෙන්න පුළුවන් නම් ඒකත් වටිනවනේ. කරදර බාධක ගොඩාක් අඩු වෙලා ජීවත් වෙන්න පුළුවන්. මොකද හේතුව පින්වතුනි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකත්වයක් ලැබනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. යම් පුද්ගලයෙක් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පත් වුණා කියලා කියන්නේ මේ කෝටි ලක්ෂයක් සක්වලටම මහා ශ්‍රේෂ්ඨ මිනිසෙක් බිහි වුණා කියන එක. ඒකයි ඔබට කියන්නේ සිංහසනි ඔබ මේ අරන් දෙන්නේ ලේසි පහසු වැඩකට නෙමෙයි. ඒක නිසා සියලු දෙනාම වීරයෙන් මේ කටයුත්ත කරන්න. ජනාධිපතිවරණයකට ඉල්ලන්න කිව්වොත් එහෙම ඔබට, මහමැතිවරණයකට ඉල්ලන්න කිව්වොත් එහෙම ඔබට, ඔබ කොච්චර මහන්සියෙන් වැඩ කරනවද කියලා ඔබ හිතලා බලන්න. එතකොට ඒසා මහන්සියෙන් වැඩ කරන්නේ පින්වතුන් රටක ජනාධිපතිවරයෙක් වෙන්න, එහෙම නැත්නම් ඇමති කෙනෙක් වෙන්න. රටක ඇමති කෙනෙක් ජනාධිපතිවරයෙක් වෙනවට වඩා පින්වතුනි අනන්ත අප්‍රමාණ ලොකු තනතුරක් තමයි සතාගතයන් වහන්සේගේ ශ්‍රාවකත්වය කියලා කියන්නේ. ඒකයි කිව්වේ පින්වතුනි මේ ශ්‍රාවකත්වය කියන එක බාහිර රූපයෙන් ගන්න බෑ. ඒකයි කිව්වේ කාටවත් දොස් කියන්නේ හැම මොකටවත් නෙමෙයි. තට්ටේයි සිවුරයි තිබ්බා කියලා කියන්නේ ඒක ගන්න බෑ. ඕන කෙනෙකුට පුළුවන් පින්වතුනි තට්ටේ කාලා සිවුරු දාගන්න. එහෙම තිබ්බට ශ්‍රාවකත්වයේ හම්බෙන්නේ නැහැ. ඒවා සම්මුති දේවල්. සම්මුතියෙන් ඕන කෙනෙකුට හිතා ගන්න පුළුවන් මම මෙහෙමයි කියලා. වෙන්න ඕනේ පින්වතුනි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට තියෙන මහ ගුණයන් Taman තුල පිහිටලා තියෙනවනම්. අන්න එදාට පින්වතුනි ඔබ ශ්‍රාවකත්වයට පත් වෙලා. ඕක තමයි කරන ක්‍රමය. කාටවත් බෑ ඔබ ශ්‍රාවකයා කරන්න. ඔබටත් වචන මාත්‍ර වලින් කියන්න බෑ මම ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා. ඕනනම් ඉතින් කියන්න පුළුවන් මම මේ ඔබ වහන්සේගේ සරණ ගියා. වචන වලින් කියන්න පුළුවන්. නම ශ්‍රාවකත්වයේ කියන එක පිළිබඳව එහෙම වචන වලින් ගන්න බෑ. ශ්‍රාවකත්වයට පත් වෙන්න නම් ඒකට සැපිරිය යුතු යම් කිසි ගුණ කාරණා කිහිපයක් තියෙනවා. ආන්නේ ගුණයන්ට ඇතුල් වෙන්න වෙනවා ඔබට. ඒ ගුණයන්ට ඇතුල් වුණා නම් පින්වතුනි ඔබට ශ්‍රාවකත්වය ලැබෙනවා. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් සීහනාදයක් කළොත් එහේ මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි කියලා. මේ මහ පොළොව හෙල්ලිලා යනවා පින්වතුනි. ඒකයි ක්‍රමේ. මම ඔබට කිව්වා මතක ඇති යම් දවසක මම දැන් ගිය සතියේ මම ඔබට දෙන්නම් කියලා මන්ත්‍රයක්. ලේසි පාස් එකක් නෙමෙයි. වසවර්ති මාරය ආවත් මංගතනි සලිත වෙලා දුවන මන්ත්‍රයක්. ඇයි ඒකට මන්ත්‍රයක් කිව්වේ? එතකොට තමයි හැමෝම ආසාවෙන් අහන් ඉන්නේ. ලැජ්ජ නැති කමට. මන්තර කරගන්නනේ හදන්නේ හැමතිස්සෙම. මේ නිසා මන්තර වලට හරි තැනක් තියෙනවා. හැබැයි බින්දුනි මේක අද ඔබට දෙනවා. ඔබට අපි පාඩම් කරනවා අපි හැමෝම එකතු වෙලා මේ සතිය ඇතුළත ඒ ගාථාව. ඔබ සියලු දෙනා ඊළඟ සතිය එනකොට ඒක පාඩම් කරගෙන ඉන්නේ. කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඔබට පාඩම් හිටිනවා. බය වෙන්න දෙයක් නැහැ ඒකට. හැබැයි ඒකෙන් ගුණ ගන්න නම් බින්දුනි ක්‍රමයක් තියෙනවා. ඒක නිකන් කිව්වට ඒ ගුණේ පිහිටන්නේ නැහැ පින්ගත. ඒක කියනවා නම් ඒක කියන්න ඕනේ පින්ගතනි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පත් වෙලා. එතකොට තමයි ඒකෙන් ඒ බලය නැගෙන්නේ. එක්තරා කාලයක අසුරයෙක්ව වර්ධනය කරන්න දෙවි කෙනෙක් මහ පොළොවට ඇවිදින්න මනුස්සත්වයක් ලැබලා ඒ මනුස්සයාගේ ශරීරයේ ඇටකටු වලින්, ඒ කියන්නේ ඒ දෙවියෝ මැරුණාට පස්සේ, ඒ කියන්නේ ඒ දෙවියෝ මනුස්සයා වෙලා ඊට පස්සේ මැරුණාට පස්සේ ඒ ඇටකටු වලින් හදලා තියෙනවා පිංගුතුනි ආයුධයක්. ඒ ආයුධය හදලා තියෙන්නේ අර අසුරයව මර්ධනය කරන්න, නැත්නම් අර යක්ෂයව මර්ධනය කරන්න, මරන්න. නමුත් මේ මිනිස්සයා මැරෙන්න කලින් කියලා තියෙනවා මේ ආයුධයෙන් මරන්න නම් අහවල් කාලේ අහවල් නමින් එක්කෙනෙක් උපදී. අන්න එයාට කියන්න කියලා මේකෙන් ඇනලා මරන්න කියලා. හැබැයි එක විශේෂ කාරණාවක් තියෙනවා. මේකෙන් ඇනලා මරන්න කලින් මේ ආයුධය පනපවන්න ඕනේ ඒ පුද්ගලයාගේ ලේ වලින් කියලා. ඒ උපදින්න ඉන්න පුද්ගලයා ඉපදුනාට පස්සේ එයාගේ ලේ වලින්, ඒ කියන්නේ ඉස්සෙල්ලා එයාට ඇනගෙන ඉන්න ඕනේ තැනකට. ඒ ඇන්නට පස්සේ එයාගේ ලේ මේ ආයුධෙත් එක්ක මිශ්‍ර වෙනකොට ආයුධයට පණ එනවා කියලා. පණ එනවා කියන්නේ ඇවිදිනව නෙමෙයි. එතකොට තමයි ආයුධේ පණ ගන්නෙන්නේ කියලා. ඒ විදිහට ඇන්නොත් අර යක්ෂයව මර්ධනය වෙනවා කියලා. ඔන්න ඔය ක්‍රමේ තමයි පින්විතනි දැන් මේ තියෙන්නේ. ඔබට ආයුධය දෙනවා. හැබැයි ඒ වගේම අර මනුස්සයා කියලා තියෙනවා පින්විතනි ලේවලින් ඒ ආයුධය පණ පෙවුනේ නැත්තම් ඒ ආයුධය අර යක්ෂයාගේ වසඟයට පත් වෙනවා. යක්ෂයාව මරන්න වෙන්නේ නැහැ එතනින් එහාට කියලා. එහෙනම් දෙකේදී ඔබට දෙනවා අපි ආයුධය. හැබැයි මේ ආයුධේ පණ ගන්නන්න ඕනේ පින්විතනි පාවිච්චි කරන්න කලින්. පණ ගන්නන්න බැරි වුණොත් වැඩක් වෙන්නේ නැහැ. බුද්ධ ශාසනයේ තියෙන සියලු ආයුධ ඔහොම තමයි. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. ඒතේන සච්ච වජ්ජේන හෝතු තේජය මංගලං කියලා එහෙම කියන්නේ. කාටද මංගල්‍ය උනේ? වෙච්ච එකක ඉන්නවද හොයාගන්න? බොරුනේ කියන්නේ ඒකනේ. කොහොමද වෙන්නේ එතකොට? නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියලා බොරුනේ කිව්වේ පෙඟතනේ. වැඩි හරියක් දෙනවා ඔක බොරුවටනේ කියන්නේ. පද වේලියන්නේ ඔය කියන්නේ. ඇත්තටම එහෙමද? එහෙමනම් සෝතාපන්නෙක් හෝ සෝතාපන්න මාර්ග අනුගාමිකත්වයට අඩුම තරමේ පත් වෙච්ච කෙනෙකුට විතරයිනේ පෙඟතනේ මේ කතාව කියන්න පුළුවන්. අනිත් අයට කියන්න බෑ ඒ කතාව. නත්ති මේ සරණං අඤ්ඤං කියන එක තේරිලා තියෙන්න ඕනේ පිංගද. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියලා කියනවා නම් පිංගද තමන්ට තේරිලා තියෙනවනේ මම මහා අනාථේ බවට පත් වෙලා ඉවරයි. මේ තුන් ලෝක ධාතු වෙන සියලුම සත්වයෝ අනාථ වෙලා තියෙන මේකෙන් නිදහස් වෙන්න තියෙන එකම මාර්ගය තථාගතයන් වහන්සේමයි දේශනා කළා තියෙන්නේ. මේ මාර්ගයේ ශ්‍රී සද්ධර්මය තුලයි තියෙන්නේ. ආර්ය මහා සංඝරත්නය කියලා කියන්නේ මේ මාර්ගයේ ගිහිල්ලා මේ අනාථත්වයට නාථත්වයට එකතු කරගත්ත පිරිස කියලා. ඔන්න ඔතනට තමන්ට කරුණු කාරණා වැටුණා නම් පින්වතුනි අන්නේ උත්තමයට විතරයි කියන්න පුළුවන් නැත්නම් මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියලා. මොකද ඒතේන සත්‍ය වජ්ජේන කියලා අන්තිමට කියන්නේ ඒ සත්‍යානුභවයෙන්. මට මෙන්න මෙහෙම එකක් දැන් වෙලා තියෙනවා. ඒක ඒ සත්‍යානුභවයෙන් උඹට සිතක් වේවා කියලා කියනකොට පින්වතුනි එහෙනම් ඒක සත්‍යක් වෙන්න ඕනේ නේද කියන්නේ. අර බලන්න අර කියන එක පිරිතකවත් පින්වතුනි බල නැගෙන්නේ නැති හේතුව තමයි ඒවට ප්‍රාණ පිහිටවන්න විදිහක් නැහැ. හැමදෙස්සෙම ආර්යෙක් විසින් ඕනේ පින්වතුනි ප්‍රාණ පිහිටවන්න නැතුව ඒක හරියන්නේ නැහැ. හොඳ ආර්යත්වයේ තුල තමයි පින්වතුනි ඒ ප්‍රාණ පිහිටීම සිද්ධ වෙන්නේ. ඕනේ ඒක එහෙමයි. එහෙම නැත්නම් අර රතන සූත්‍රයේ වගේ වනම් කමක් නැහැ. රතන සූත්‍රයේ වගේ තියෙන්නේ බුදුහාඳුරන්ගේ ගුණයක්, ධර්මයේ ගුණයක්, සංඝයාගේ ගුණයක් කියලා. ඒ ගුණේ සත්‍යයි නම් ඒ සත්‍යානුභවයෙන් සියලු දෙනාට සිතක් වේවා කියලා කියන අන්න ඒක හරි. මොකද ඒ ගුණේ කොහොමද සත්‍යයිනේ වෙන්නේ? නමුත් නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කිව්වහම මට වෙන කිසිකෙක්ගේ සරණක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ සරණ විතරයි තියෙන්නේ ඒ සත්‍යානුභවයෙන් කියනවා නම් පින්වතුනි එහෙම වෙච්ච කෙනෙක් ඕනේ කියන්න. එහෙම නැත්නම් ඒක නිකන් ආයුධයක් විතරයි පින්වතුනි. මේ ආයුධේ පණ ගැන්විලා නැහැ. හැමදෙස්සෙම ආයුධයක් කියන එක පණ ගැන්වෙන්න ඕනේ. පණ ගැහිලා එන්න ඕනේ ඒක. පන්න පෙවෙන්න ඕනේ ඒකට. එන අදත් ඔබට ආයුධයක් දෙනවා පින්වතුනි. හැබැයි මේ ආයුධේ නිකන් ආයුධයක් නිකන් විදියට පාවිච්චි කළොත් පින්වතුනි ඒකෙන් ඵල ප්‍රයෝජන ගන්න බෑ. ඒක නිසා ඔබට ඒක කරන්න ක්‍රමයක් පවා කියලා දෙන්න. ඒක හරියට ඔබ කළොත් පින්වතුනි ඔබට ඒකාන්තයෙන්ම නිවනට යන්නත් මඟ පෑදෙලා එයි. ඒ වගේම පින්වතුනි මේ අද්දවිය තුළදී ඔය යක්ෂ රාක්ෂාදීන්ගෙන් වෙන කරදර බාධක හිරිහැර තියෙනවනම් ඒ ඔක්කොටම උත්තරයක් හම්බ වෙයි. ආයිත් මතක තියාගන්න ඕනේ ආර්යයන්ට විතරයි මේක බලගන්නන්න පුළුවන්. අනිත් අයට මේක බලගන්නන්න බෑ. දැන් මේ සිවුර ගැල් හතක් බරයි යමනුස්සෙන්ට පින්වතුනි. ඒක නිසා අර මරදානේ සිවුරු කඩයක් පලාතක යන්නේ යක්ෂයෝ. ඇයි? ගැල් හතක් බරයි. ඔබ අහලා තියෙනවද නේද මේ සිවුර අමනුස්සෙන්ට ගැල් හතක් බරයි කියලා. ඒ නිසා අර සිවුරු කඩයක් පලාතක යන්නේ. සිවුරක් ඇඟට වැන්නොත් එහෙම. එහෙනම් පින්වතුනි ඔය සිවුර ගැනද කියන්නේ? නෑ පින්වතුනි, මේ සිවුර දරාගෙන ඉන්න උත්තරීතර මිනිසයා ගැන ඔය කියන්නේ. යම් උත්තරීතර මිනිසෙක් චීවරේ දරාගත්තොත් ආන්නේ චීවරේට පින්වතුනි පණ ගැහෙනවා. ඒකයි ක්‍රමේ. ඉතින් මේ සම්බුද්ධ ශාසනයේ තියෙන හැම සත්‍යයක් ක්‍රියාවම හැම දෙයක්ම කරන්න තියෙන පින්වතුනි ආර්යයන්ට විතරයි. අඩුම තරමේ ආර්යෙක් වෙන්නේ කොහොමද? අඩුම තරමේ ආර්යෙක් වෙන්නේ කොහොමද? එහෙන ආර්යයන්ගේ අඩුම මට්ටමට එන්නේ කොහොමද? පළවෙනි මට්ටම දෙන්නේ සෝතාපන්න ඵලයෙන්. හැබැයි ඊට වඩා අඩු මට්ටමකින් ආර්ය වෙන්න පුළුවන්. මතකයි නතේන අරියෝ හෝති යේන පානානි හිංසති. ප්‍රාණීන්ට හිංසා කරන උඹ වගේ කෙක් ආර්යෙක් වෙන්නේ නැහැ. අහිංසා සබ්බ පානානං අරියෝති පෞච්ඡති. සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පිතව කටයුතු කරනවා නම්, එහෙම නැත්නම් ප්‍රාණීන්ට හිංසා කරන්නේ නැත්නම් ආන්නේ කෙනා ආර්යෙක් වෙනවා. එහෙනම් අඳුමතරමේ පින්වතුනි ඔන්න ඔය කියන ආර්ය තත්ත්වයට එන්න. ඒකයි කියන්නේ පින්වතුනි සෝතාපන්න ඵලයට එන්න බැරි වෙන්න පුළුවන් තාම. සමහර විට ඇවිදින්න ඇති. ආවද නැද්ද කියන එක ගණන් ගන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ දිගටම මේ කරගෙන යන්න. සමහර විට ඇවිදින්න ඇති පින්වතුනි එහෙම නැත්නම් එයිවි. අපිට තියෙන්නේ උත්සාහ වීරිය කරන්න. නමුත් ආර්යෙක් වෙන්න පුළුවන් ඊට කලින්. ඒ තමයි සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පිතව කටයුතු කළා. එහෙනම් ඔබට සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පිතව කටයුතු කරන මානසිකත්වයක් තියෙනවා නම් පින්වතුනි අන්න ඔබට පණ ගැන්වෙන ඔය කියන ගාතාව. ඔන්න ඔය විදිහට පණ ගැන්වෙච්ච ඔය ගාතාව කියන්න ක්‍රමයක් මම ඔබට කියන්නම්. දැම්ම නෙමෙයි. තව පස්සේ කියන්න. හොඳම ක්‍රමයක් කියන්න හදන්නේ. ආයි කියලා වැඩක් නැති ක්‍රමයක්. ඒක නිසා කියලා වැඩක් නැහැ. දැන් ඔබ බලන්න හොඳ ආකාරම ඔබ පෙළෙනවද නැද්ද කියලා. එතකොට හරි. පව් නිසා නැත්තම් මම වෙන ක්‍රමයක් අනුගමනය කරනවා. මේ ගාථාව ඕන් නැති දවසට කියන්න කියලා. ගාථාව දෙන්න. එතකොට ඉතින් ගාථාව අරගෙන වැඩකුත් නෑ. ඇයි කරගන්න ඕන ටික කරගෙන ඉවරයි. ඕන නැති දවස ආවා කියලා කියන්නේ. ඒක නිසා පින්වතුනි හොඳට මතක තියාගන්න ඔබ මේ සම්බුද්ධ ශාසනයත් මේ කටයුතු කරද්දී සම්බුද්ධ ශාසනයක බලන ගන්න පුළුවන් සම්බුද්ධ ශාසනයේ අයිතිකරුවන්ට විතරයි. සම්බුද්ධ ශාසනයේ අයිතිකාරත්වයේ හම් වෙන්නේ නෑ පින්වතුනි දරුවෙක් ශාසනයට පූජා කළා කියලා. එහෙනම් දරුවෝ නැති අයට කවදාකවත් අයිතිකාරත්වයක් එන්නේ නැද්ද ශාසනයේ? සම්බුද්ධ ශාසනයේ උරුමයක් ලැබෙනවා අම්මා තාත්තට. හේතු සම්බුද්ධ ශාසනයේ ඥාතිකමක් කියන්න පුළුවන් වෙනවා. අයිතියක් ලැබෙන්නේ නැහැ. සම්බුද්ධ ශාසනයේ අයිතිය තියෙන්නේ කාටද? සිව්වනක් පිරිසට පින්ගත. ඔබට පුළුවන් නම් උපාසක උපාසිකා කියන තත්ත්වෙටපත් වෙන්න පින්විතනි අන්න ඔබට අයිතියක් තියෙනවා මේ සම්බුද්ධ ශාසනයේ. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ අයිතියක් ඔබට තියෙනවා. හොඳට මතක තියාගන්න බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන හතර ගොල්ලන්ට අයිති නැති කිසිම කෙනෙකුට මේ සම්බුද්ධ ශාසනය අයිති නැහැ පින්වතුනි. ඒකයි කියන්නේ ඔය මොන මට්ටමේ ස්වරූප වලින් පෙනී හිටියත් පින්වතුනි තමන් තුළ භික්ෂූත්වයක් නැත්තම් භික්ෂුණීත්වයක් නැත්තම් උපාසක උපාසිකා කියන ස්වභාවයක් නැත්තම් මේ එකක්වත් බාහිර පෙනුම ගැන නෙමෙයි පින්වතුනි මේ කියන්නේ. බමේ උදුරන්න මහත් වූ වැඩපිළිවෙලක් නැත්තම් තමන් තුළ තෙරුවන් ආසන්නෙන් ඇසුරු කරන මහ ගුණයක් තමන් දුර නැත්නම් මේ සම්බුද්ධ ශාසනයේ කිසිම අයිතිවාසිකමක් නැහැ පින්වතුනි. මේ පිළිසෙට බලෙන් අයිතිවාසිකම් තියාගෙන ඉන්න පුළුවන්. නමුත් සම්බුද්ධ ශාසනය කියන එකේ අයිතියක් නැහැ. නීතියෙන් හදාගත්ත දේවල් වල අයිතිවාසිකම් තියාගෙන ඉන්න ඕන කෙනෙකුට පුළුවන්. නමුත් පින්වතුනි මේ විශ්වයේ ශක්තියෙන් හැදිච්ච යම් ශාසනයක් තියෙනවා නම් ඒ ශාසනය නම් අයිතිවාසිකමක් කාටවත් එහෙම ගන්න බෑ. ඒකයි ඔබට කියන්න තියෙන්නේ ඔබගේ උගත්කම් කියන ඒවා කිසි දෙයක් මෙතනට බලපාන්නේ නැහැ. ඔබට උප්පත්තියෙන් ලැබිච්ච කුල ભેද ඔය කිසිවක් වර්ණ ભેද ඔය කිසිවක් ඔබට බලපාන්නේ නැහැ පින්වතුනි මේ ගමන යන්න. ඔබට අවංකවම ආර්යෙක් වෙන්න පුළුවන් නම් සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පිතව කටයුතු කරන උතුම් මානසිකත්වයක් හදාගන්න පුළුවන් නම් පින්වතුනි එදාට ඔබ ආර්යෙක්. එදාට ඔබට මේ සම්බුද්ධ ශාසනයයි ඇයිති. මේ සම්බුද්ධ ශාසනයේ නිවිසනසෙන කෙනෙක් ඔබ ඊට පස්සේ. ඒක නිසා හැම කෙනාම උත්සාහ වීර්ය කරන්න පින්විතුන එතනට යන්න. අලුත් අවුරුද්දක් එන්නේ අද උදේ මං හිතන්නේ අමාදස්සන හාමුදුරන් වහන්සේ ඔබට අවවාද අනුශාසනා කරන්න ඇති ඒ සම්බන්ධ. අලුත් අවුරුද්දක් එන්නේ අලුත් අවුරුද්දේ පින්විතුන ඔබ පුළුවන් තරම් උත්සාහ වීර්ය කරන්න ඕනි. ඉන්න තැනට වඩා තව ගොඩාක් ඉස්සරහට යන්න. ඉන්න තැනට වඩා තව ගොඩාක් ඉස්සරහට යනවා කියලා කියන්නේ පින්විතුනේ. අඳුම තරමේ වෛර පහ බය පහ දුරු කරපු කෙනෙක් තත්ත්වයටවත් පත් වෙන්න උත්සාහ කරන්න ඕනේ හැම කෙනාම. කිසිම කෙනෙකුට තමන්ගෙන් හිංහිංසාවක් නොවෙන්න ලෝක සත්‍යයට තමන්ගෙන් අවඩක් අසාධාරණයක් නොවෙන මට්ටමේ කටයුතු කරන්න හැම කෙනාම උත්සාහ වීර්ය කරගන්නවා. මේක මම ඔබට හැමදාම මන්ත්‍රයක් මතුරුනා වගේ කියන්නේ. මේක නැතුව පින්විතනේ ඉදිරි ගමනක් නැති නිසා. ඔබට ඇත්තටම නිවන කරගන්න ඕන නම් පින්විතනේ ඔබට කැප කරන්න වෙනවට දේවල් ටික. නැත්තම් නිකන් ඉන්න ඉතින් එච්චරයි. ඔබට දේවල් ටික කැප කරන්න වෙනවා. පව් කරන්න එපා එච්චරයි. ඔන්න ඕක තමයි එකම නීතිය පින්වදෙනි මේ සාසනේ පටන් ගන්නකොට තියෙන. පව් කරන්න එපා. නතර කළා දාන්න. ඔබට නතර කරන්න පුළුවන්. නතර කළා දාන්න. දසාකුසලෙන් තොර වෙලා ජීවත් වෙන්න. තව ටික කාලයක් යනකොට අතන බෝඩ් එකක් ගන්න දසාකුසලයේ කරන වසලයන්ට ඇතුල් වීම තහනම් කියලා. දසාකුසලයේ කරන්න එපා පින්වදෙනි. ඒක නතර කරගන්න. දසාකුසලයේ කරන අයව අපි වෙනම ගෙන්න ගන්නවා. ඒ අය මේ දේශනාවට ඇවිල්ලා හරියන්නේ නැහැ. මෙතන මේ දේශනාව යන්නේ තනි කරම පින්වදෙනි නිවන අරමුණු කරගෙන යන පිරිසට. නමුත් දසාකුසලෙන් ජීවත් වෙන පිරිසට පින්වදෙනි ටික පිනේ දාලා පල් කරලා ගන්න. කාලයක් යනවා. ඒ අයට ඒතර වෙනම දේශනා කරනවා. ඉතින් ඔබ දසාකුසලෙන් ජීවත් වෙන කෙනෙක් නම් පින්වදෙනි මේ දේශනාවලට එන්න එපා. ඔබ එන්න ඕනේ. අර ඔබට වෙනම දේශනා තියන්නම් අපි. ඒවට එන්න. මොකද හේතුව පින්වතුනි දසාකුසලයේ කරන මිනිස්සු හරි පහත් මිනිස්සු. පහත් මිනිහෙක් කවදාකවත් පින්වතුනි උත්තරීතර ඵලයක් මූර්ණේ කරන්නේ නැහැ. ඔබ දසාකුසලයේ කරනවා නම් හොඳට මතක තියාගන්න පින්වතුනි ඔබ මහ තුච්ච මිනිස්සෙක්. ඔබ තව කෙනෙකුට හිංගි හිංසා කරනවා නම් හොඳට මතක තියාගන්න ඔබ මහ තුච්ච මිනිස්සෙක්. දිව්‍ය බ්‍රහ්ම ආදීන්ගේ සාපයට ලක් වෙච්ච තුච්ච තිරිසනේ. දැන් මේවා අහගෙන ඉන්නකොට පින්වතුනි මේ වගේ කරණෙවුම් බයිනවා මට. මේ බණ කියනවාද බයිනවනේ මිනිස්සුන්ට කියලා. ඔබ සමාජයක් හදාගන්න පිණිසනේ ওই જાතිය. දසාකුසලයේ කරන වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම පහත් කරපු සමාජයක් ගොඩනගන්න. ඔබගේ දරුවා දසාකුසලයේ කළොත් එහෙම පිණිසනේ ඒ දරුවට තේරෙන්න ඒ දරුවව පහත් කරන්න. දැන් දරුවව නෙමෙයි පහත් කළා තියෙන්නේ ඒ දසාකුසලයේ. එතකොට දරුවා දන්නවා මේ වගේ වැඩ කළාට පස්සේ මාව ගණන් ගන්නේ අපේ අම්මලා තාත්තලා. එතනින් පෙන්වන්න දරුවන්ට පින්විතනේ මේ දසාකුසලයේ කරන ක්‍රමයක් අපේ නෑ බොල කියලා. කවදාකවත් දරුවෙකුට ඉඩ දෙන්න එපා පින්විතනේ ඇවිදින්න තමන්ගේ යාළුවෙගේ යාළුවෙකුට වෙච්ච කරදරයක් hina වෙවි කියන්න. කවදාකවත් දරුවෙකුට ඉඩ දෙන්න එපා පින්විතනේ ඉස්කෝලේ වැටිච්ච මකණියන් ගෙදර අරන් එන්න. බිම වැහලා තියෙන කිසි දෙයක් අපිට අයිති නැති බව දරුවන්ට හැමදෙසෙම කියලා දෙන්න. මාත්‍රයකින්වත් පින්වතනි අනුන්ගේ දේවල් ගන්න වැඩපිළිවෙලට සකස් කරන්න එපා. තමන්ට තියෙන විදියට කාලැඳලා ඉන්න උගන්වන්න දරුවන්ට පළමු කොට. ඔබත් ඒක කරගන්න පින්වතනි කොහොම හරි. අපි ගිය සතියේ කතා වුණා කොහොම හරි. පගා ගහන ආදී වශයෙන් ඔය කරන තුච්ච නින්දිත වැඩපිළිවෙල නතර කරනවා කියලා. එනිම ඔබට නැවත නැවතත් කියන්නේ පින්විතනේ ඒව නතර කරන්න. ඒව නතර කරන්නේ නැතුව පින්විතනේ ඔබට මේ ගමන යන්න බෑ. යන්න කොච්චර උත්සාහ කළත් යන්න බෑ පින්විතනේ. නිවන කරගන්නවා කියන එක හරිම අමාරු කාර්යයක්. ඒකට හේතුව තමයි පින්විතනේ අනන්ත අප්‍රමාණ සසර ගනුදෙනු තෝගයක් එක්ක ඔය ඇවිදින්න ඉන්නේ මේ ගමන. තව තවත් අන්තිමට සසරට හිර වෙන එක විතරයි සිද්ධ වෙන්නේ ඔය කරන කියන දේවල් වලින්. ඒක නිසා පළමු කොටම ඔබ විසින් කළ යුත්තේ පින්විතනේ දසාකුසලයක් කරන්න හිත නැඹුරු වෙනවා නම් වහ වහ මේව නතර කරන්න. අපි ඉන්න ඔබට උදව් කරන්න. කිසි දෙයකට බය වෙන්න එපා ඒ සම්බන්ධව. හැබැයි දසාකුසලයේ කරන එක නතර කරන්න ඕනේ. මොකද හේතුව ඔබගේ කරේ ලිලා ඉන්න බෑනේ අපිට දසාකුසලයේ කරන්න එපා කී කි. හැමතෙම ඔබට කර්මස්ථාන දෙන්න පුළුවන්. ඔබට දහම කියලා දෙන්න පුළුවන්. මේ බෝඩ් වල ඇඳ ඇඳ දහම ඔක්කොම කියලා දෙන්න පින්විතනේ ඔබට මේක තේරුම් අරගෙන මේ මග වඩන්න. නමුත් මග වඩන්න වෙන්නේ නැහැ පින්විතනේ දසාකුසලයට හිත හිර වුණාට පස්සේ. මොකද මම කොච්චර කළා මන් දන්නවනේ පින්විතනේ ලෝක සත්‍යය හැදිලා තියෙන විදිහ තියෙන මොකද අපි සමාජ ජීවත් වුණානේ. දැන් අපිට දසාකුසලේ පේන්නේ නැහැ. නමුත් අපි සමාජ ජීවත් වෙච්ච කාලේ පින්විතනේ වැඩි හරියක් මිනිස්සු තුලින් දැක්ක දසාකුසලේමනේ. ඉතින් ඔබ ජීවත් වෙන්නේ ওই දසාකුසලේ කරන පිරිස අතරේ. ඉතින් ඒක නිසා පින්විතනේ දසාකුසලේ කරන එකේ වැරද්දක් ඔබට ලොකුවට පේන්නේ නැතුව ඇති. තමන්ගේ ඔෆිස් එකේ ඉන්න හැමෝම පගා ගහනවා නම් ඔබත් පගාවක් ගන්න එක ගැන ඔබට දැන් ප්‍රශ්නයක් නැතුව ඇති. නමුත් පින්විතනේ මේ දේවල් වැරදි ඒව කවදාවත් කරන්න එපා. හැදෙන්න පින්විතනේ එච්චරයි තියෙන්නේ. බනහන්න ආවේ හැදෙන්නනේ නැත්තම් ඉතින් කරන් දෙන්නේ මොකද්ද? ඔය දෙන සුරාදවසට යන්න බාර් එකකට ගිහිල්ලා පින්විතනේ එතන ඉන්න පිරිසත් එක්ක ගනුදෙනු කරගෙන යන්න. මේවට එන්න ඕනේ පින්වතුනි ශ්‍රේෂ්ඨ මිනිස්සු. කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් මිනිස්සු එන්න ඕනේ තේඟ. හොඳට බලන්න තමන්ගේ කොන්ද කෙලින්ද කියලා එච්චරයි තියෙන්නේ. අවලෙන් අසාධාරණෙන් හරි හම්බ කරපු ධනෙන් නම් තමන්ගේ දරුවන්ට කන්න දීලා තියෙන්නේ පින්වතුනි. ඒක උන්ගෙන් පයින් පාරක් කන්න එක හැරෙන්නේ වෙන දෙයක් වෙන්නේ නැහැ ඔබට ඒ දරුවෝ ලොකු වෙනකොට. හොඳ හේතුව ඒකුන්ගේ ඇඟේ දුවන්නේ පින්වතුනි තනිකරම පාපතර ලේ. ඒව ඔබ කරන්න එපා. මෙතන රජයේ සේවකයෝ 6700ක් ඇති. පෞද්ගලික අංශයේ රජයේ සේවකයෝ 6700ක් ඇති මෙතන. ඔබ නැවැත්තුවා නම් පින්වතුනි. ඒ වැඩපිළිවෙල කී දෙනෙක් නතර කළාද බං? රටේ 600 දෙනෙක් නතර කළානේ. බණ අහනවා නම් 10000 කරේ 10000ම නතර කළා. ඉතින් අපි නතර කරන්න ඕනේ පින්වතුනි. බණ අහන්න ඕනේ ඒකටනේ. බණ අහන්න ඕනේ පින්වතුනි වැරදි දේ වැරදි විදියට දැනගෙන මක් කරන්නද? ඒකෙන් මිදෙන්න. නැතුව බණ ටිකක් අහන්න නෙමෙයි පින්වතුනි. හොඳට ඒක මතක තියාගන්න. අපි මේ කතා කරන දේවල් ඔබ ඔබේ ජීවිතයට ගන්න නැත්තම් පින්වතුනි බණ අහන්න එපා වැඩක් නැහැ. ඊට වඩා හොඳයි පින්වතුනි ඔය ගිහිල්ලා මම කීයක් හරි හම්බ කරගෙන කොහෙ හරි ගිහිල්ලා. බණ අහනවා නම් කරන් තියෙන පින්වතුනි මේ බණේ මොනවද කියන්නේ මේ දේවල් තමන්ගේ ජීවිතයට ඇතුල් කරගන්න ඕනේ. ඒක නිසා හැම කෙනාම උත්සාහ වීර්ය කරන්න පින්වතුනි තමන්ගේ ජීවිතයට මේ කියන දේවල් ඇතුල් කරගන්න. ඔබට ඒකාන්තයෙන්ම කරන්න පුළුවන්. දසාකුසලේ නොකර හිටියා කියලා හෙන ගහෙන්නේ නැහැ පින්වතුනි. කරන අයට දොස් කියන්නේ යන්නත් එපා. ඒ අය ඕන එකක් කරගත්තහම. ඔබට නේ දැන් බණ හම්බුනේ. දැන් ඔබ කරන්න ඕනේ පින්වතුනි ඔබ හැදෙන්නේ. ඔබ හැදුනොත් පින්වතුනි ඔබ දිහා බලාගෙන හැදෙන්න ඉන්නවා ලක්ෂ ගාණක් මිනිස්සු. ඔබ හැදුන් නැත්නම් ඔය CD එකක් උලුප්පගෙන ගිහිල්ලා ඉන්න කොච්චර දුන්නත් පින්වතුනි මේ මිනිස්සු ඔක අහන්නේවත් නැහැ. මූ කරන දහවලුඩ හැදියට මූ අහන CD එක ඇහුවොත් එහෙම. අපිටත් ওই தත්තෙට වැටෙන තමයි වෙන්නේ කියලා හිතාගනි මේ මිනිස්සු. ඒක නිසා ඔබ හැමතිස්සම කරන්න ඕනේ පින්වතුනි ඔබ දහම අරගත්තන ඔබ හැදෙන්න. පළවෙනිදම කරන්න තියෙන දසකුසලෙන් අයින් වෙන එක. ඒක ඔබට කරන්න පුළුවන් පින්වතුනි. ඒක ඔබ කරන්න. ඒක කළාට පස්සේ ඉතුරු ටික අපි කරලා දෙන්න. දසකුසලේ කළාට පස්සේ ඉන්න විපාක ටික ඔබට ඇති වෙන්න කියලා දෙනවා. මෙච්චර කාලයක් සසර ගණන් දිරු නිසා වෙච්ච දේවල් ඔබ හොඳටම දන්නවා. කොහෙන් කෙලවර වෙන ගමනක්ද යන්නේ කියලා ඔබ හොඳටම දන්නවා පින්වතුනි. ඒක නිසා මේ තරම් හතර ගණන් දෙනු ගොඩාක් මැද්දේ මේ ගමන යද්දී ඔබ හැමතිස්සෙම කල්පනාවෙන් ඕනේ කටයුතු කරන්න. අනවශ්‍ය සමනන්තර ජීවිතවලට හදාගන්නේ නැතුව පාපකාරී ජීවිතයක් ගත කරනවා කියලා කියන්නේ පින්වතුනි අනවශ්‍ය සමනන්තරයක් හදාගන්නවා තමන්ගේ ජීවිතවල අතීත සංසාරයත් ඉස්සේ කරපු දහ බලවලවල තියෙන අනන්තර බහින්න. ඉතින් ඔය වැස්සන්න පස්සේ පින්වතුනි ඊළඟ සතිය ඇවිල්ලා කියන්නේ කකුල කැඩුණා කියලා. හාඳුනේ එන්න ඕනේ නැහැ මාස 3ක් කකුල කැඩලා හිටියන්නේ මං. මේ මාස තුන මොකද වුනේ පින්වතුනි? ජීවත් වෙන්න තිබුණේ මාස 4යි. ඒක ඊළඟ මාසෙ මැරෙනවා මේ මිනිහා. මාස 3ක් කකුල කැඩලා ගෙදර හිටියා. හරි වේදනාවක් තිබ්බයි මාස 3 මහඳුරනේ බණක් භාවනාවක් කරගන්න බැරි වුණා. බණක් භාවනාවක් කරගන්න බැරි වුණා නෙමෙයි පින්වතුනි. ඔය සිද්ධ වුනේ මොකද සසර ගමනින් එතෙර වෙන්න බැරි වුණා. මේ තථාගතයන් වහන්සේගේ ශාසනයත් ওই විදිහට ඔබගේ ජීවිතෙන් අයින් වුණා. ඒකයි ඔබට කියන්න පින්වතුනි ওই දේවල් වලින් පරිස්සම් වෙන්න. යහපත් මිනිසු බවට පත් වෙන්න. යහපත් මිනිසු තුල පින්වතුනි මේ ශ්‍රේෂ්ඨ ධර්ම ගොඩ නැගිනවා. අන්න එතනට ඔබට එන්න පුළුවන් නම් මේ කියන හැම එකක්ම ඔබට ඵල දෙයි. නැත්තම් කිසිම ඵල දීමක් නැහැ. ඔහේ යන්නයි තියෙන්නේ. එහෙනම් පින්වතුනි ඔන්න ඔය ආකාරයෙන් ආර්යෙක් වෙන්න. දසකුසලේ අයින් කළා දාපු ආර්යෙක් වෙන්න. ඔබට සීහනාදයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ පින්වතුනි ඕන කෙනෙක් ඉස්සරහා මම දසකුසලේ කරන්න කෙනෙක් නෙමෙයි කියලා. ඔබට සත්‍යක්‍රියා කරන්න පුළුවන් වෙන්න ඕනේ පින්වතුනි මම දසකුසලේ කරන්න කෙනෙක් නෙමෙයි කියලා. මම ආර්යෙක් කියලා සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න. ඔබගේ දරුවට අසනීපයක් හරි හැදිච්ච වෙලාවට දරුවා කිසිම අත තියලා මම ආර්යෙක් වශයෙන් ජීවත් වුණා යම් කාලයක ඉඳලා ඒ සත්‍යානුභවයෙන් මගේ දරුවට සනීප වෙන්න කියලා. අන්න එතකොට පින්විතනේ ඔබ අර තථාගතයන් වහන්සේ කාලේ කරපු සත්‍යක්‍රියාවන්ගේ බල අද දකි. තථාගතයන් වහන්සේගේ කාලේ සිද්ධ වෙච්ච ඒ සත්‍යක්‍රියාවන් වගේ ඒවා තමයි පින්විතනේ අද ඒ තේන සත්‍ය වචේන කියලා කියන්නේ ඔය. නමුත් ඒව කොච්චර කිව්වත් පින්විතනේ ඒවැ බල පිහිටන්නේ නැතිව ඔබට තේරෙනවා. බලපිහිටක් නැති වෙන්න හේතුව තමයි පින්වතුනි මේක සත්‍යයක් නොවන නිසා. සත්‍යයක් වෙන්න නම් පින්වතුනි ආර්යෙක් විසින් ඒක කියන්න ඕනේ. ඒ ආර්ය කියලා කියන්නේ සෝතාපන්නම වෙන්න ඕනේ නැහැ පින්වතුනි. ආර්ය කියලා කියන්නේ තව කෙනෙකුට හිංගි හිංසා කරන්න නැති කෙනා. තථාගතයන් වහන්සේගේ වචනවල දේශනාවේ තියෙනවනේ ඒවා. එහෙනම් පින්වතුනි කවුරු හරි කෙනෙක් ශාසනය රකින්න මුලාවෙන් හෝ ශාසනය රකින්න මුවාවෙන් රට රකින්න මුවාවෙන් හෝ මොනමයි ක්‍රමයකින් පින්වතුනි තව කෙනෙකුට හිංගි හිංසා කරන්න උත්සාහ කරනවා නම් ඒ පිරිස පින්වතුනි ආර්ය කියන ගෝත්‍රයට අයිති වෙන්නේ නැහැ. ආර්ය කියන ගෝත්‍රයට අයිති වෙන්නේ නැති කෙනෙක් අතින් පින්වතුනි පිරිතක් කියවගෙන වැඩක් නැහැ. පිරිත් ආශිර්වාදයක් කියගෙන වැඩක් නැහැ සෙන්. ආර්ය ගෝත්‍රයට අයිති නැති කෙනෙක් අතේ. හේතුව මොකද? ඉතියේ වචන විතරයි නේ සෙන්. බලයක් බල නැගින්නේ නැහැ. ඉතින් අපි විශ්වාස කරනවා පින්වදිනේ ඔක්කොම මේ ලෝකේ ඉන්න ස්වාමින් වහන්සේලා ඔක්කොම ආර්යයන් වහන්සේලා කියලා. ඉතින් අපිට වෙන් කරලා හඳුනා ගන්න බෑනේ. ඒක නිසා ඉතින් මේ විදිහට කටයුතු කරගෙන යන්න. නමුත් ඒක තමයි පින්වදිනේ තියෙන සත්‍යය. මම මේ කියන්නේ මේ ලෝකේ ඉන්න පිරිස ගැන නෙමෙයි ඔබ ගැන. ඔබට සත්‍යක්‍රියාවක් කරන්න ඕන නම් පින්වතුනි ඔබ ආර්යෙක් වෙලා ඉන්න. ආර්ය ගතිගුණේ හිතේ තියාගෙන සත්‍යක්‍රියාවක් කරන්න ඒක ඵල දෙයි. ඕක තමයි ඔබගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පළමු කොට. දැන් ගිය සතියේ ඔබට පින්වතුනි යම් කාරණාවක් අපි මතක් කළා. තමන් ඉරියව් පවත්වන හැම වෙලාවකම තමන් කරන කියන දේවල් කරන හැම වෙලාවකම මොනව කරන්න කියලාද? ඒකට කර්මස්ථානයක් හදාගන්න කියලා. මේ වෙනකොට මෙතන ඉන්න අයගෙන් 10 දෙනෙක් විතර ඒක කරනවා ඇති. කරන්නේ නැති අය හිතින් අත උසගන්න. මොකද ඔච්චර අත උසන් ඉන්නේ? දාගන්න ඕනේ. ඒ කර්මස්ථානයන් ඒ තැන් වලට දාගන්න සිංහසෙන්. දවස් කීපයක් ඔබට මතක් කරන්නම් මේ කාරණා සම්බන්ධව. ඔබ ඒව කරගන්න. දැන් ඉස්සරහට මේ මහපාරේ ඉඳලා ආරාමයට හැරෙන පාරේ ඉන්න බෑ පින්වතුනි. එතන ගහලා තියෙන කර්මස්ථානෙ බඩන් නැතුව. ඉස්සරහට එතන දානවා කර්මස්ථානය. එතන ඒ කර්මස්ථානේ වඩන් නැතුව පින්වතුනි ආරාමයට ඇතුල් වෙන්න බෑ. ඊළඟට මෙතන ඉඳලා ලයිබ්‍රේරියට යනවා නම් ඒ පාර දිගේ දානවා තම කර්මස්ථානය. භාවනා වැඩසටහන් වලට යන අය හරි ඒ පාරේ යනවා නම් අනිවාර්යයෙන්ම ඒ කර්මස්ථානේ වඩන්න ඕනේ. ස්වාමින් වහන්සේලාටත් එහෙමම තමයි. ඔය හැම පාරකම හැම වැසිකිලි කැසිකිලි කරන තැන්වල ඒ හැම තැනම පින්වතනේ කර්මස්ථානයක් දාලා තියෙන්නේ. කුටිවල හිටියොත් ඒ කර්මස්ථානේ වඩන්න ඕනේ කුටි ඉන්නකම්. ඒ පාරේ යනවා නම් ඒ කර්මස්ථානේ වඩන්න ඕනේ. වැසිකිලි ඉන්නවා නම් ඒ කර්මස්ථානේ වඩන්න ඕනේ. පම්පාසු වෙන තැන ඒ කර්මස්ථානේ වඩන්න ඕනේ. ඔය විදිහට පින්වතනේ තමන් කරන කියන හැම අවස්ථාවකම මොනවා හරි කමන්නේ තමන් කරන කියන දේවල් තියෙන හැම අවස්ථාවකම පින්වතුනි මනස හැමතිස්සෙම නිකන් දෙන්නේ. හවුද නැද්ද? මනස මොකද්ද කරලා දෙන්නේ පින්වතුනි? මනස මොකද්ද කරලා දෙන්නේ ඔබට? දැන් ඔබ හැමතිස්සෙම පින්වතුනි හැම වැඩක්ම කරද්දී ඔබට මනසක් තියෙනවනේ. මනසත් ඒත් එක්කම වැඩ කරනවා. එතන යා මොනවද කරලා දෙන්නේ? එයා හරි බිසි. හරිම කාර්ය බහුලයි. මොකද්ද කරන්නේ? මම හදනවා. ඔබ අත උස්සනකොට මම මොකද කරන්නේ? මම හදනවා. මම හදන්න මොනවද එයා කරන කාර්ය? මම හදන්න එයා කරන කාර්ය මොනවද? ඈ? අභිසංකාර. කරට උත්තරේ දීලා කියන්නේ නැහැ. මම හදන්න කරන කාර්ය මොනවද? අභිසංකාර. අභිසංකාර කරනවා. එහෙනම් ඔබ ඔය ඉන්න හැම වෙලාවකම පින්වතනි අභිසංකාර කරනවා. අභි සංඛාර කරන එක නතර කරලා ඒකට කුසල සංඛාර කරන්න බැරිද එහෙනම් අනිත් හැම වෙලාවකම? මොකද අභි සංඛාරයක් වෙනවා නම් කුසල සංඛාරයක් වෙන්නේ නැහැ. කුසල සංඛාරයක් වෙනවා නම් අභි සංඛාරයක් වෙන්නේ නැහැ. ඕක තමයි ක්‍රමේ. එහෙනම් හැමතිස්සෙම තමන් කරන වැඩ තුලදී පින්වදෙනි අභි සංඛාරයක් නැගෙනවා නම් ඔය අභි සංඛාරය අයින් කරලා ඒකට කුසල සංඛාරයක් දාගන්න බැරිද? පුළුවන්. ඔන්න ඕක තමයි දැන් අපි මේ පුහුණු කරන්න හදන්නේ. නැත්තම් මෙන්න පින්වදෙනි ඔබ පැය 3-4ක් භාවනා කළා. ඊට පස්සේ තව පැය 5-6ක් ලෝකේ නම් ඉන්නේ. ලෝකෙට නැඹුරු වෙලා නම් ඉන්නේ පින්වදෙනි. ඔබ කවන්දර එක දිගට දවස් 7ක් සතර සතිපට්ඨානෙන් ඉන්නේ. ඔබ අහලා තියෙනව නේද පින්වදෙනි මේ විඥානික ආහාරය නිරෝධ වුණොත් දවස් 7ක් නැකෙනවද? ආයි විඥානික විඥාණයට පැවැත්මක් නැති වෙනවා කියලා. ඒක ඔබ අහලා තියෙනවනේ සීල දෙනවා. හිතට නෙමෙයි මම හදන වැඩපිළිවෙලේ තියෙන හිතට. ඒ හිත දවස් 7ක් වින්දෙන්නේ ක්ලේශයන්ගෙන් දුරු කරගෙන ඉන්න පුළුවන් නම්. ඒ කියන්නේ සතර සතිපට්ඨානේ පවත්වාගෙන ඉන්න පුළුවන් නම්. ඒක නะ අරිහත් වෙනවා කියලා. ඉතින් කවද්ද වින්දෙන්නේ ඔය 7 දවසට ලං වෙන්නේ? අද මම වෙනවා පැය 6ක් භාවනා කරනවා. කල්ලි ඉවරලා ඉතින් ගෙදර වැඩපොළ ටික කල්ලි ඉවරලා ආයි දවස් දෙකකින් විතර තව පැය 6ක් භාවනා කරනවා. දැන් ඔන්න ඔය වේගයෙන් භාවනා කරගෙන ගිහිල්ලා කවද්ද කියන්නේ හත පූර්ණ වෙන්නේ? දවසකට පැය 6ක් භාවනා කරනවා. දවස් දෙකකට සැරයක් පැය 6ක් භාවනා කරනවා. කියන්න බල කවද්ද පූර්ණ කරන්නේ? පුළුවන් ද පූර්ණ කරන්න? බෑ. එක දිගට දවස් 7ක් යන්න ඕනේ සිංහ. දැන් එක දිගට දවස් 7ක් භාවනා කරන්න පුළුවන් විනෝද සමාපත්තියේ ඉන්න කෙනෙකුට හැරෙන්න. විනෝද සමාපත්තියේ ඉන්නේ අරියතුන් වහන්සේලානේ සිංහ. දැන් ඔබට පුළුවන් දෙක දිගට දවස් 7ක් භාවනා කරන්න පිඟදෙනි. හ්ම්? පුළුවන්ද? පළඟක් බැඳගෙන ඔය ගහක් කැට වෙලා දවස් 7ක් එක දිගට ඉන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. ඇයි කන්නේ නැද්ද? නාන්න නැතුව නම් කමන්නේ ඉන්නේ පුළුවන් කියමුකෝ. දැන් කන්න බොන්න එපා. මේ කන්න බොන්න නතර කරන්න වෙනවා. නතර කරගුවම මොකද වෙන්නේ? ඒ දවස් 7 ඉවරයි. දැන් කැඩන. දැන් ආයෙ මුලින් ඉඳලා පටන් ගන්නවා. එනවා මේ දවස් 3කටවත් සැරයක් වතුර ටිකක් බොන්න ඕන නම්. මම දවස් 3 වලලා ජීවත් වෙන්න බෑ නේද? වතුර බොන්න බිවිල ඉන්න තු. මෙස් මරනවා. හරි දවස් 3කට සැරයක් වතුර බීලා අපි හිතමුකෝ. පුළුවන් ඒ දවස් 7ක් භාවනා කරන්න. මෑපින් ගෙදර මොකද දවස් 3කට සැරයක් මක් වෙන්න වෙනවද? වතුර බොන්න වෙනවා. ඊළඟට බීපු වතුර එළියට දාන්න වෙනවා. එතන ආයි කැඩෙනවා. කැඩුන මොකද වෙන්නේ? ආයි මුලින් ඉඳලා පටන් ගන්න වෙනවා. එහෙනම් දැන් ඔබට තේරෙනවා පින්වදනි, එක දිගටම භාවනා කළා කියලා මේක කරන්න බෑ. දැන් මම මේ භාවනා කළා කියන එකේ අර්ථය මොකද්ද? භාවිතා කළා කියන එක නෙමෙයි. අර ලෝක සම්බත භාවනාව තියෙන මේකද? කොහොමද භාවනා කළා කියලා ඔබට හිතෙන්නේ මොකද්ද? ඈ? නිසංසල පරිසරයක්. එහා පැද්දෙන් කඩා හැලෙන දිය ඇල්ලා. ගල් ගුහාවක වැඩ ඉන්න හාමුදුරන් වහන්සේ නමක්. පළඟක් බැඳගෙන කය ඍජුව තියාගෙන වම් අත උඩ දකුණු අත තබාගෙන බිම බලාගෙන දැස් පියාගෙන ඉන්න පැවිදිරුවා. රසනේනේ. හ්ම්? රසනේනේ. ඕක නේද භාවනාව කියලා හිටන් ඉන්නේ. කාලය ඇතිසි පිළිමුලින් දැකලා තියෙන ඕක නිසා පින්දෙන මිනිස්සු භාවනාව කියලා ඕක තමයි හිතන්නේ. මේ බමුණු භාවනා ක්‍රමයේදී හරි. ඒකයි මම කිව්වේ මේ භාවනාව ගැන. නමුත් තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන භාවිතාව ගැන. ඒක නිසා පින්දෙනි අපි හුරු වෙන්න ඕනේ දවස් 7ක් එක දිගට මේක භාවිතා කරන්න. නිදිගත් වෙලාව හැරෙන්න. නිදිගත් වෙලාව කියන්නේ ඉන්ටර්වල් එකක්. ඒකේ පවපින් කෙරෙන්නේ නැහැ. එහෙනම් ඒ වෙලාව හැරෙන්න පින්විතනි අනිත් හැම වෙලාවකම මොකක් වෙන්න ඕනද? මේක භාවිතාවට නැගෙන ක්‍රමයක් අපි හදාගන්න ඕනේ. එහෙම වෙන්න නම් පින්විතනි අපි පුරුදු වෙන්න ඕනේ. අපි ඉරියව් පවත්වන හැම වෙලාවකම මේ කියන මානසිකාරයෙන් ජීවත් වෙන්න. ඒකයි ඔබට කිව්වේ පින්විතනි ස්පිරිචුවල් පොස්චර් එකක් හදාගන්න කියලා. තමන් ඉරියව් පවත්වන හැම වෙලාවකම අධ්‍යාත්මික ඉරියව්ව හුත් ඒකට හදාගන්න. වාහනේ ලෝන වෙලාවට මම මේක තමයි වඩන්නේ කියලා ඒක හදාගන්න වෙනද. ඒක කරන්න අනිවාර්යයි. වැසිකිළිය යන වෙලාවට මම මේක කරන්න කියලා හිතාගන්න. උදේ නැගිටිච්ච වෙලාවේ ඉඳලා මූණ හොදනකල් මම මේක කරන්නේ. බාත්รูම් එකේ ගහලා තියෙන පොඩි කොටස. චූටි කෑල්ලක් ගහලා තියෙන. ඒක බලනවා හැමතිස්සම. බාත්รูම් එකේ මූණ හොදන වෙලාවට ඒක පේනවා. දැන් මම දැක්ක අපේ පොඩි හාමුදුරුවෝ හිස බාන තැන තියෙන කන්නඩි උඩ ගහලා තියෙනවා. මොකද ගහන්නේ? ඈ? හැටි විතරක් කියලා. මේ වන්ද කර්මස්ථානය අපින්ද. ඇයි ඕකේ මූණ බල්ලා හැම හැඩ කරගන්න හැම හිතුනොත් එහෙම මොකක්ද අරක ගහලා තියෙන්නේ? ඈ? හැටි විතර. මේ උන්වහන්සේලාට හිතිලා ඒක අහපුවා. දැන් කාටවත් බෑ ඔය කන්නඩියෙන් ඇදෙන්න හැඩ බලන්න. ඇයි අරක ලියලා තියෙන්නේ මොකක්ද? ඒ කියන්නේ තව කෙනෙක් Tamanට කියනා වගේ. ඔක තියා තව සැරඳ ලියන්න පුළුවන්ද? ඉකේ තොගේ හැටි විතර. එහෙමද ලියන්න පුළුවන්? ඊට වඩා බොහොම ලාවට ලියලා තියෙනවා හැටි විතරක් කියලා. ඔබ වින්ගොතනි පුංචි කර්මස්ථාන කැලලක් දාගන්න. නිවනම නාතයි නිවනම මෙත්තා. පුංචි කැලල කවුරුත් දකින්නෙත් නෑ වැඩි ඕක. ඔබ මූණ හොදන වෙලාවට පින්වතුනි ඔබ ඒ මානසිකාරයෙන් ඉන්න. දරුවව නලවන වෙලාවට ඔබ වෙන මානසිකාරයක් ගන්න පින්වතුනි. ඔබ කරන කියන දෑ තිනවනේ උයන පිහන වෙලාවවල මිදුළු අතුපතු ගන්න වෙලාවවල රස්සාව කරන වෙලාවවල තමයි කම්පියුටරේ පොඩි කැලලක් ගහගන්න. කම්පියුටර් එකේ වැඩ කරන පිරිස පොඩි කෑල්ලක් ගහගන්න උඩින් පින්ගත. එතකොට ඔබ කම්පියුටරේ වැඩ කරන හැම වෙලාවකම පින්ගතනි ඒක ඔබට කියවෙනවා. ඒක ඔබට කියවෙනකොට මාත්‍රේ හැදී ඔබ මානසිකාර වෙනවා. ඔබ මානසිකාර වෙන්න පින්ගතනි. ඔබ දිනනවා. ආයි කතා දෙකක් නැහැ ඒකේ. දිනා ගන්නනේ ඔක්කොම ඇවිදලා තියෙන්නේ. ඒක නිසා පින්ගතනි ඒක කරන්න. මේ මට හැමදාම අහන්න බෑ ඔබ මේක කරනවද නැද්ද කියලා. හැබැයි මට ඔබ මලාට පස්සේ බලා ගන්න පුළුවන් ඔබ කළාද නැද්ද කියලා. එදෙනින් එහාට උදව් කරන්න බෑ කළාද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. නැත්නම් මල පෙරේතෙක් වුණොත් එimhe අපිට කියන් තින්නේ මෙච්චර කිව්වනේ මේ ගොන්දරිය මේක කළා නැහැ කියලා. ඉතින් අපි ඒක කියලා පින්වදෙනි අපේ වැඩක් කරගන්නවා. ඔබ හතර අපායේ ගිහිලා අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. හමන් නැති දොළොස් පිරිකරක් හරි දීන පොඩි සහයෝගයක් දෙන්න. ඒකටත් එන්න පුළුවන් වේද කියලා කවුද දන්නේ ඉතින්? ඉතින් ඒක නිසා පින්වතුනි මේ කියන දේවල් වල කරන්න පුළුවන් කෙනෙක් වෙනවා නම් මේ ගමන හැමෝටම යන්න පුළුවන්. මොකද පින්වතුනි තථාගතයන් වහන්සේගේ දහම හරි තර්කානුකූලයි. එකක්වත් පින්වතුනි පක්ෂපාතී නෑ. එකම දෙයක්වත් පක්ෂපාතී නෑ. හැම එකම තර්කානුකූලයි. ඔය කියන ගති ලක්ෂණ ටික කාට හරි තියෙනවා නම් පින්වතුනි ඒ කෙනාට පුළුවන් වෙනවා මේක කරන්න. ඒ කෙනා සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගර්ද ඔය එකක්වත් අදාළ වෙන්නේ නෑ. ඒ කියන ගති ලක්ෂණ ටික සම්පූර්ණ කරනවා නම් පින්වතුනි ඒ කෙනාට ඒක කරන්න පුළුවන්. ඒකනේ නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. දැන් බලන්න උපතින් කවුරුත් වසලෙක් වෙන්නෙත් නැහැ බ්‍රාහ්මණෙක් වෙන්නෙත් නැහැ. වසල ගති මත කවුරු හරි පිළිහෙතලා ඉන්නවා නම් අන්න එයා වසලෙක්. බ්‍රාහ්මණ ගති මත කවුරු හරි පිටලා ඉන්නවා නම් අන්නයා බ්‍රාහ්මණේ. එහෙනම් දැන් මට කියන්න පිළිගන්නේ. තථාගතයන් වහන්සේගේ ශාසනය තියනවාද කියලා උප්පත්තියෙන් ගන්න පුළුවන් එකක්ද? ප්‍රතිසන්දි ලාභීත්තේ ත්‍රි හේතුක දි හේතුක වශයෙන් වෙන් වෙන එක විතර නැත්නම් අ හේතුක වශයෙන් වෙන් වෙන එක විතරයි තියෙන්නේ. ඉතින් නිවන තියෙන්නේ හේතුකයන්ට, පින තියෙනවා අදි හේතුකයන්ට, අ හේතුකයන්ට කිසි දෙයක් නැහැ. එතනින් එහාට පින්වතුනි කිසිම දෙයක බලපෑමක් නැහැ. මොකද යමක් පූර්ණේ කළාම පින්වතුනි ඒ ಗುಣ ටික තියෙනවා නම් ඒක නෑ හැම කෙනෙක්. ඒකයි ඔබට කියන්නේ. ඔබට උපාසක වෙන්න ඕන නම් පින්වතුනි මොකද්ද ඔබ කරන්න ඕනේ? අර වචන ටික කියන්න ඕනද? බුද්ධං සරණං ගච්ඡාමි කිය. එතකොටද උපාසක වෙන්නේ? ඒක නොකිව්වොත් උපාසක වෙන්නේ නැද්ද? වෙන ඔක කිව්වට උපාසක වෙන්නේ නැහැ. උපාසක ගතියට ආවට පස්සේ ඔබ කිව්වත් නැතත් කවුද? උපාසකයෙක්. දැන් නිකම නිතර බන්නේ සමාජයේ බලු වැඩ කරන මිනිස්සු ඉන්නේ. ඒගොල්ලන්ට කවුරු බල්ලෝ කියලා කියන්නේ නැහැ නේ පින්වදිනේ. උතුමෝ කියලානේ කියන්නේ. මැතිතුමා, උතුමා. එහෙම කියලා නෙමෙයිද කියන්නේ? දැන් ඔලෙන් දහ බලු වැඩ කරන මානසිකත්වයේ තියෙනවා නම් පින්වදිනේ කවුරු මැතිතුමා, උතුමා කිව්වත් විශ්වයෙන් කියන්නේ කවුරු කියලාද යාට? කවුරු කියලාද? බල්ලා කියලා කියන්නේ පින්වදිනේ හේතුව තමයි ඒක බලාගත්ත හැකි විශ්වයෙන් ඒකට බල්ලාද උතුමද කියන්නේ කියලා ඒක මලාට පස්සේ. ඒක මැරලා ගියහම මොකද වෙන්නේ? බල්ලා. එහෙනම් දැන් මොකද්ද කියලා දෙන්නේ විශ්වයෙන් මෙච්චර කාලෙ? උතුම කියලාද? නෑ. ඒකයි ඇත්ත කතාව වෙන්නේ. එහෙනම් මේ තථාගත ධර්මයේ සඳහන් වෙන කිසිම තැනක පින්වතුනේ පක්ෂපාතීත්වයක් නෑ. ආ ගුරුහාමුදුරන්ගේ ඥාතිනේ දැන් නම් හරියයි. ආ ගුරුහාමුදුරන්ගේ යාළුවෝනේ දැන් නම් අපිට හරියයි. හරියයි. ඈ අපි ගුරුහාමුදුරන්ගේ ඥාතිනේ. අපි ගුරුහාමුදුරන්ගේ යාළුවෝනේ. ඒක නිසා ඉතින් අපිට නිවන තියෙනවා. ගුරුහාමුදුරන්ගේ නෙමෙයි බින්දෙනි බුදුහාමුදුරන්ගේ ඥාතින්ටවත් එහෙම නිවන හම්බ වෙනවද? කෝ අජාසත්තර කවුද මේ දේවදත්ත කෝ? ඥාති එහෙම හම්බු වෙන්නේ නැහැ පින්වතනි. මේකට අදාළ කාරණා ටික සැපරුණා නම් අන්නේ කෙනා එහෙම කෙනෙක්. ඒක කිසිම පක්ෂපාතීත්වයක් නැහැ මේ ශාසනය ඇතුලේ. හදාගත්ත ශාසන වල නම් ඕන තරම් පක්ෂපාතීත්වයන් තියෙනවා. නමුත් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ පක්ෂපාතීත්වයක් නැහැ පින්වතනි. අදාළ කරුණු කාරණා සම්පූර්ණ වුණා නම් ඒ කෙනා එහෙම කෙනෙක්. දැන් මට කියන්න පින්වතනි. සෝතාපන්න මාර්ගඵලලාභියෙක් වෙන්න මොනවද තියෙන්න ඕනේ කරුණ? තෙරුවන් කෙරෙහි අප්‍රමාණ සද්ධාවක් හටගෙන තියෙන්න ඕනේ. ආර්යකාන්ත සීලයේ පිහිටලා තියෙන්න ඕනේ. ඊළඟට බුදුහාඳුරන්ගේ ඥාතියෙක් වෙන්න ඕනේ. සරියුත් හාඳුරන්ගේ ඈ නේද? ආ සිංහල කෙනෙක් වෙන්න ඕනේ. ඈ හැම සුදු වෙන්න ඕනේ. කොණ්ඩේ දිග වෙන්න ඕනේ. හරිද? එදෙන එකකින් ගන්න නෙමෙයි ඉගෙන ගන්න ඕනේ හොඳට. ඈ සල්ලි මෙච්චරට වඩා තියෙන්න ඕනේ. එදෙන එකකින් ගන්න නෙමෙයි. ඒකයි මම ඔබට කියන්න බින්දනේ. ඔබට කිසිම බාධකයක් නැහැ. ඔබට තියෙන එකම බාධකේ කවුද? කවුද? ඔබමයි. මේ ගමන යන්න ඔබට තියෙන එකම බාධකේ ඔබ. වෙන කවුරුත් නෙමෙයි. මොකද සම්බුද්ධ ශාසනය වෙන කිසිම බාධාවක් පනවලා නැහැ පින්වතුනි. අන්‍ය ශාසන වල නම් දෙවියන් වහන්සේට හරි මහා බ්‍රහ්මයාට හරි අර දෙවියන්ට හරි මේ දෙවියන්ට හරි කාට හරි කමන්නේ කන්න ලව් කර කර තමයි ඒගොල්ලන්ගේ විමුක්තිය හොයාගන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒ අයගේ විමුක්තිය තව කෙනෙක්ගේ අතේ තමයි තියෙන්නේ. එතකොට ඉතින් ඒ අයට විමුක්තිය ලැබෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ කවුද? අර කියන කෙනා කවුරු හරි. ඒක නිසා ඒ කෙනාට බුදු පූජා පවත්වලා නිරන්තරයෙන් වන්දනා කරගෙන ওই කටයුතු කළාට පස්සේ ඒ කෙනා ඕක දෙනවා කියන විශ්වාසයෙන් තමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. නමුත් සම්බුද්ධ ශාසනය එහෙම එකක් නෑ පින්වතුනි. තථාගතයන් වහන්සේ දේශනා කළා නෑ කොහෙවත් මට මලින් පහනින් පුදහල්ලා කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරපු යමක් තියෙනවා. උන්වහන්සේ දේශනා කළා ඒක ලෝකයාට කිව්වේ මොකද්ද? මෙන්න මෙන්න කරුණු ටික, මේ කරුණු ටික පාවිච්චියට අරගෙන උඹලා මෙතනින් ගොඩ පලයල්ලා. අත්ත දීපා විහෙරත අත්ත සරණ අනඤ්‍ය සරණ කියලා දේශනා කළේ. තමන් පිහිට කරගෙන ජීවත් වෙන්න තමන්ගේ පිහිට හරින්න වෙන කෙනෙක්ගේ පිහිටක් එන්නේ නැහැ කියලා. එහෙනම් පින්වතනි මේ නිවන ඔබතුලට එන්නෙත් ඔබ නිසා, නිවන ඔබතුලින් යන්නෙත් ඔබ නිසා. එහෙනම් කිසිම කෙනෙකුට පක්ෂපාතීත්වයක් දැක්වීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. කිසිම දෙයක බලපෑමක් නැහැ. උප්පත්තියෙන් ඔබට ලැබිය යුතු දෙයක් නැහැ පින්වතනි. එහෙම ලැබෙනවා නම් ලැබෙන්න තියෙන එකයි ඉතින් ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභීත්තේ. ඉතින් ඒක මස්ට් එකක් නෙති, ඒක නැත්තම් ඉතින් නිවන නෑ එච්චරයි. එහෙනම් එතනින් එහාට පින්වතනි කිසිම දෙයක අවශ්‍යතාවයක් වෙන්නේ නෑ. සියල්ල තියෙන ඔබ අතේ. එතකොට කියයිද හාමුදුරනේ ඉතින් කල්යාණ මිත්‍රයෙක් නැතුව මේක කරන්න බෑනේ. ඒකත් තියෙන ඔබ අතේ පින්වතනි. කල්යාණ මිත්‍රයෙක් හම් වෙන්නේ මොකකටද? මොකක් පරිසන්දීලද කතා කරන්න? ඈ මොකක් පරිසන්දීලද කියලා ඇහුවාම කියන්නේ තිහෙට බස් එකක් පරිසන්දීලා දෙකයි තියෙන්නේ. ඒකෙනුත් කල්යාණ මිත්‍රේ කම්බින එකක් ගැන කියන්නේ, ඒකවත් කියන්නේ නැහැ. බුද්ධිද මොකක් පරිසන්දීලද? පිනක් පරිසන්දීන. මේ ලොකු පිනක් පරිසන්දීන පින්වදෙනි. කල්යාණ මිත්‍රෙක් හම්බෙන්නේ පින මගේ පිනද? මගේ පින පරිසන්දීනද ඔබට කල්යාණ මිත්‍රෙක් හම්බෙන්නේ? නෑ, ඒකත් කාගේ කමද? ඔබගේ කමයි. ඔබට කල්යාණ මිත්‍රෙක් හම්බෙලා නැත්තම් මොකද කරන් තියෙන්නේ? පින් කරන්න තව. තව තව පින් කරද්දි පින්වදෙනි කල්යාණ මිත්‍රෙක් හම්බෙයි. මොකද අපේ ජීවිතවල අපිට හම්බෙච්ච කල්යාණ මිත්‍රේ උප්පත්තියෙම හම්බුන්නේ නෑනේ පින්වදෙනි. ඒ කල්යාණ මිත්‍රේ හම්බෙන කාලයක් ගියානේ. එහෙනම් අපි උප්පත්තියේ සිට කරපු පින් පරිසන්දිදී 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 ඇවිදින්න පින්ද? ඒ කල්යාණ මිත්‍ර සම්පන්දී අපිට ලැබුණා. ඒකයි ක්‍රමේ. එහෙනම් මට කල්යාණ මිත්‍රයා හම්බුනේ කාගවත් පිනටද? නෑ පින්දනි. මට කල්යාණ මිත්‍රයා හම්බුනේ මගේ පිනට. එහෙනම් මට කල්යාණ මිත්‍රයා හම්බෙන්නේ මගේ පිනට නම්. ඒ කල්යාණ මිත්‍රයා දේශනා කරන ධර්ම අවබෝධ කරන්නේ මන් නම්. එතනින් එහාට ඒ ධර්ම පිළිපදගෙන යන්නෙත් මන් නම්. නිවන පූර්ණේ කරන්නෙත් මම නං, පිරිනිවන් පාන්නෙත් මම නං. ඔබට මොකද්ද කරන්න තියෙන්නේ? මගේ නිවන සම්බන්ධ කාටද මම පූජාවට්ටියක් තියන්න ඕනේ නිවන කරලා දෙන්න කියලා? කාටද මම පගාවක් දෙන්න ඕනේ මට මේ නිවන කරලා දෙන්න කියලා? ඒකයි ඔබට කියන්නේ වෙනසද? ෆේවරේෂන් නැහැ. මොකද්ද අද ෆේවරේෂන් එකක් නැහැ කාගේවත්. විශේෂතාවයක් නැහැ. මොකක් හරි හිතාගන්නේ වචනේ. කවුරුත් කාටවත් කරන විශේෂ සැලකිල්ලක් නැහැ පින්වතුනි. ඒක නිසා ඔබ තනි වෙලා නැහැ. කවදාකවත් හිතන්නේ බද මෙහෙම හිතෙන්න පුළුවන්. ගුරු හාමුදුරුවන්ට ඉතින් අපිට මුදු කුඩේවත් අල්ලන්න විදිහක් නැහැ. මහා සංඝයාගේ දෙපා දෝවණය කරන්න විදිහක්වත් නැහැ. දානයක්වත් හදලා ගිහින් දෙන්න විදිහක් නැහැ. ගිලම්පසක්වත් පූජා කරගන්න විදිහක් නැහැ. අර කළා කියලා මොකද්ද හම් වෙන්නේ? උන්වහන්සේත් එක්ක පොඩ්ඩක් කතා කරලා ඉන්න තියෙනවනම් ළඟින් ආශ්‍රය කරන්න තියෙනවනම් ද මොකද්ද හම් වෙන්නේ ළඟින් ආශ්‍රය කළාගේ? ඒකයි මම ඔබට කියන්න වෙන්නේ. ඒව දාන්න පැත්තකට වෙන්නේ එකක්වත් නිවන සම්බන්ධ කාරණා නෙමෙයි. නිවන සම්බන්ධව අවශ්‍ය වෙන්නේ ඔබයි ධර්මයයි විතරයි. ඒකනේ අපි මේ වැඩසටහන ධර්මයයි ඔබයි කියලා දාලා තියෙන්නේ. නැත ඔබ කියනවා නම් ධර්මයයි මමයි විතරයි පින්විතනේ ඕනේ. වෙන කවුරුත් අවශ්‍ය නැහැ මේක කරන්න. කල්යාණ මිත්‍රයා ධර්මයත් එක්ක ඉන්නවා හැමතිස්සෙම. ඒක නිසා කිසිම මාත්‍රයක්වත් හිතන්න එපා. බින්දින අපිට තව විතර වඩා හිතවත් වෙලා ඉන්න තිබුණා නම් හොඳයි. මොනව කරන්නද? අනේ වචනයක් හරි කතා කරලා යන්න තිබ්බනම් හොඳයි. මොනව කරන්නද? තමන් කරගන්න පින මන් දැනගන්න ඕනේද? දැන් ඔබ කරගන්න පින මන් දැනගන්න ඕනේද? එතකොටද පින්? නෑ පින් නැතනේ. ඉතින් ඔබ කරන පින් එකක් තමයි මන් දන්නවද? එහෙම දන්නේ නෑ. දැන් හැමදාම මේ මල් වාසයකක් හදලා පූජ කරනවා. මන් දන්නවද කවුද පූජ කරන්නේ කියලා? දැන් ඇවිල්ලා මට කියනවා මේ ස්වාමීන් මන් තමයි. එතන මට කියන්නේ බනහන් මන් තමයි නා. කියන්න ඕනේ දේව. නෑ පින්ගදේ. හරි කිව්වා ඒකේ මොකද දැන් මන් දන්නවා. ඉතින් දැන් මොකද උනේ? දැන් මම ඔබට කැමති. හා ඉතින් දැන් බලුවන්ද මට? එව නිවන දෙන්න පුළුවන්ද? බෑ පින්වතුනි. ඒකයි මම ඔබට කියන්නේ. මේ නිවන් මාර්ගට අවතීන වෙච්ච ඔබට පින්වතුනි, ඒක ප්‍රශ්නයක්ක් තියාගන්න එපා ඒ වගේ. වැඩක් නැහැ. අනිත් මේ ඔක්කොම බාහිර තියෙන දේවල්. මේ හාමුදුරන් වහන්සේලාත් එක්ක හිතවත්. අපිට ඉතින් එහෙම හිතවත්කමක් හදාගන්න බෑ වගේ. ඉතින් ප්‍රශ්නයක් තියෙනවද ඒක? එහෙම නෑ. සමහර මිනිස්සු ඇවිදලා හාමුදුරුවොත් එක්ක ටිකක් වැඩිපුර කතා කරනවා. සමහර අය ඉතින් මුළු ගැන්නිලා ඉන්නවා. ප්‍රශ්නයක් තියෙනවද ඒකේ? නෑ පින්වතුනි. කවුරුත් ඇවිල්ලා හාමුදුරුවොත් එක්ක ටිකක් වැඩිපුර කතා කළා කියලා එහෙම පින්වතුනි, එයාට නිවන හම් වෙන ක්‍රමයක් මේ ශාසනයේ නෑ. ඒකයි කියන්නේ පින්වතුනි, පුදුම විදිහට නිදහස් ක්‍රමවේදයක් මේ තියෙන්නේ. ඇයි? ඔක්කොම තියෙන්නේ මම මත. කල්යාණ මිත්‍රය හම් වෙන්නෙත් මගේ පිනට, නිවන ලැබෙන්නෙත් මම කරන දේවල් නිසා, පිරිනුවම් පහන්නෙත් මමයි. එහෙනම් මේ ඔක්කොම පින්වතුනි තමන් මතයි රඳා පැවතිලා තියෙන්නේ. ඒක නිසා කිසිම කෙනෙක් හීනමාන මානසිකත්වයක් ඇති කරගන්න එපා පින්වතුනි. කිසිම දෙයක් ගැන බුදුහාමුදුරන්ට ඥාතිකමක් දරාගෙන හිටියත් නිවනට යන්න බෑ පින්වතුනි. ඒ කලිය යුතු දේ කරන්න නෑ. ඉතින් නන්ද කුමාරයාට එහෙම පින්වතුනි නිකන් හිතට බලන්න. ඥාතිකමක් දරාගෙන හිටියේ පින්වතුනි අවදරයන්. කල්යාණ මිත්‍රත්වේ ලබා දුන්නා මිසක් පින්වතුනි නිවන ලබා දෙන්න බැරි වුණා. රාහුල හාමුදුරන්ට කොච්චර අවවාද කළා තිනවද? අම්බලට්ටික රාහුල වාද සූත්‍රේ, මහා රාහුල වාද සූත්‍රේ ආදී කොට ඇති කොච්චර සූත්‍ර තියෙනවද රාහුල හාමුදුරන්ට දේශනා කරපු. ඉතින් පුතානේ පින්වතුනි දෙන්න තිබ්බනේ හෙලීම දායාද, දායාද දෙන්නම් කියලා නිල්ලන් අරන් ආවේ. එහෙම දෙන්න බෑ. ඒක නිසා ඔබ කිසිම කෙනෙක් පින්වතුනි මානසිකව වැටෙන්න එපා. නිවනට අවශ්‍ය නෑ ඔය කිසිම කාරණාවක්. ඔබට මුතු කුඩේ ඉහිලගෙන ඉන්න අවස්ථාවක් නැත්නම් ඔබ මොකද කරන්න ඕනේ? මුතු කුඩේ ඉහිලගෙන ඉන්න එක්කෙනා දිහා බලන්න. මොකද කාන්තාවන්ට මුතු කුඩේ ඉහිලන්න හම්බ වෙන්නේ නෑ. එහෙනම් ඒ අය විශේෂයෙන් බලන්න ඕනේ මොකද්ද? මුදු කුඩේ ඉහිලන් එන විදිය දැකලා ඉවරලා සංගතනේ ඒකට සාදුකාරයක් දීලා තමයි පින් අනුමෝදන් වෙන්නේ. වැඩේ ඉවරයි. මහන්සියකුත් නැහැ, හොඳටම පින් කරගත්තා. දැන් මුදු කුඩේ ඉහිලන් එන කෙනාට කොච්චර මහන්සියද? අර පැත්තෙන් කුඩේ උඩට උස්සගෙන ඕක අරන් එන්න ඕනේ. හැබැයි ඒ ඉහිලන් එනකොට පින් වෙන්නේ නැත්නම් ওই පාදෝවණය කරනකොට නැත්නම් පාපි හදාවනකොට මාත්‍රේ කරි මානයක් එහෙම නැගුණොත් එහෙම. අද ඉතින් කාටවත් හම්බුන්නේ නැහැ. මට තමයි හම්බුනේ මේ පාදෝණේ කරන්න, පාපී දාන්න, මුතු කුඩේ හිලන්න, පාවඩේ දාන්න ආදි වශයෙන් එහෙම කියලා. මානයක් නැගුණොත් එහෙම මොකද වෙන්නේ? අර පින හිින වෙලා යනවා. ඒක දිහා බලාගෙන ඉන්න කෙනාට ඊට වඩා පින් නගා ගන්න පුළුවන් සමහර වෙලාවට පින්ත. ඒකයි කියන්නේ පින කියලා කියන්නේ හිතේ නැගෙන එක. ඒ ඔබට පිනක් ජනිත වෙන එක මේ ලෝකින කාටවත් නතර කරන්න බෑ. බින්විතර ඔබගේ ඇස්කම් වහන්නේ නැත්නම් ඒගොල්ලෝ මොනියම් ක්‍රමයකින් හරි ඔබට දැනෙනවා නම් ඒක ඔබගේ හිතේ පින ජනිත වෙන්නේ. ඒක කරන්න ඕනේ නැහැ ඔබ බින්විතර. හොඳට තේරුම් ගන්න ඒක. හැබැයි කවුරු හරි පිනක් කරන වෙලාවට පින්දුනේ ඔබට ඒක දකින්න විදිහක් නැත්නම් ඇහෙන්නේ නැත්නම් කිසිම ක්‍රමයකට දැනගන්න විදිහක් නැත්නම් දැන් ඉතින් ඔබට පින අනුමෝදන් වෙන්න විදිහක් නැහැ. මොකද ප්‍රත්‍යය එන්නේ නැහැ නේ ඔබට. ප්‍රත්‍යය එනවා නම් පින්විතනේ ඔබට පින් අනුමෝදන් වෙන එක නතර කරන්න බෑ කාටවත්. එයා ගෙදර මිනිස්සු හොද්දටම තරහයි ඔබත් එක්ක. එයා ගෙදර දානයක් දෙනවා. ඒ දානෙට හාමුදුරන් වහන්සේලා වඩිනවා. ඔබට පින් කරන්න බැරිද? පුළුවන්. ඒ තරහයි නේ එයා ගෙදරයි. එයා ගෙදරයි තරහයි නේ කොහොමද පින් කරන්නේ? ඒකෙන්ද හොඳට තේරුම් ගන්න වෙන්නේ. පින හටගන්නේ තමන්ගේ හිතේ. තමන් පිරිසුදුවට හිටියොත් ඕනේ තරම් පින් කරගන්න පුළුවන්. ඕනේ තරම් නිවන කරගන්න පුළුවන්. ඒක නිසා හැම කෙනාම පින්විතනේ ඔන්න ඔය පාරිශුද්ධත්වයට පත් වෙන්න උත්සාහ කරන්න. නිවන කරගන්න එක තනි කරම තමන්ගේ අතේ තියෙන්නේ. දැන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මට කියන්න ඊට පස්සේ ඇවිදින්න. එච්චරයි තියෙන්නේ. දැන් මම ඔබට කාරණාව කිව්වනේ. දැන් ඔබට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ස්වාමීනි මට නිවන කරගන්න බෑනේ මොකද හේතුව මේ මහත්තුරු කතා කරන්නේ නැන්නේ. හරිද පුණ්‍ය බාරේ මහත්තුරු ෆෝන් කරලා ආන්සර් කරන්නේ නැන්නේ. හා දැන් ඔබම දෙන්න බලන්න උත්තරේ. ස්වාමීනි මට නිවන කරගන්න බෑ මේ පුණ්‍ය බාරේ මහත්තුරු ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. ගැලපෙනවද? ගැලපෙනවද? නැහැ. ස්වාමීනි මට නිවන කරගන්න විදිහක් නැහැ ස්වාමීනි මේ හාමුදුරුවෝ කතා කරන්නේ නැහනේ. ගැලපෙනවද? නැහැ. ස්වාමීනි මට නිවන කරගන්න විදිහක් නැහැ ස්වාමීනි මට. දානයක්වත් දෙන්න විදිහක් නැහනේ. ගැලපෙනවද? නැහැ. මං ගොඩාක් දුප්පත් ස්වාමීනි ඒක නිසා මට නිවන කරගන්න විදිහක් නැහැ. ගැලපෙනවද? ඔබ කියන්නේ ගැලපෙනවද? නැහැ. මං ගොඩාක් දුප්පත් ස්වාමීනි මට පින් කරගන්න විදිහක් නැහැ. ගැලපෙනවද? ගැලපෙනවද? නැහැ. ඔය අඳුනාව තියන්න පුළුවන් සුගති ලෝකේ ඉන්න එකම එක පිරිසයි බින්දසනේ. ඒ තමයි අසඤ්ඤ සත්‍යයේ ඉන්න පිරිස. අපිට පින් කරගන්න විදිහක් නැහැ ස්වාමීනි අපිට දැනෙන්නේ නැහැනේ. ඕක තමයි කියන්න තියෙන්නේ වල. ඒ හැරෙන්න පින්විතර ඕන කෙනෙකුට පින් කරගන්න පුළුවන්. පින් කරගන්න සල්ලි අවශ්‍ය වෙන්නේ නැහැ. පින් කරගන්න ඕන එකම එක පින්විතරනි ප්‍රසාද හිතක්. ප්‍රසාද හිතක් සහිතව නම් ඔබ ජීවත් වෙන්නේ පින්විතරනි ඕන එකක් දැකලා පින් අනුමෝදන් වෙන්න පුළුවන් ඔබ. ඔබ ගමනක් යනකොට පින්විතරනි පාර පෙරහැරක් යනවා. ධාතු කරුණාවක් හිත තියාගෙන ඇතෙක් යනවා. පොඩ්ඩක් නැගිටලා. නැගිටින්න ඕනෙත් නැහැ. හිත නැගිට ඕනෝ පොඩ්ඩක්. නැගිටලා මොකද කරන්නේ? හිතින් සාදුකාරයක් තියෙනවා ඒකට. තැනක ධර්මදේශනාවක් යනවා සාදුකාරයක් තියෙනවා ඒකට තැනක පාංශුකූලයක් දෙනවා මිනි ආරය යනවා නෙමෙයි පාංශුකූලයක් දෙනවා ඒක දැකලා හිත පහදව ගන්න පුළුවන් ඔබට යම් තැනක දානයක් දෙනවා දෙයියන්ගේ දානයක් දෙනවා යම් තැනක කිරියම්මගේ දානයක් දෙනවා යම් තැනක බලු කපුට දානයක් දෙනවා යම් තැනක හිඟන්නේ කොට කවුරු හරි කෙනෙක් රුපියල් 10000ක් දෙනවා ඒ වගේ වෙලාවට සාමාන්‍ය මිනිස්සු කරන්නේ ඉල්ලගෙන කණේ කෙනෙක්. හිඟන්න රුපියල් 10ක් දුන්නම තව එක්කෙනෙක්. එයා හිනාව රුපියල් 10ක් දුන්නම මෙහා පැත්තේ ඉන්න කාට මොකද හිතෙන්නේ? එත ගොං ගෑණි අහුණානේ. මුගේ තුවාලයක් නෙමෙයි නෝ තියෙන්නේ. අහුණා ගෑණි අහුණා. අර මිනිස්සයා වෙනක් කරගත්තා. මේ ගොන්තඩිය පැත්තකට වෙලා පවක් අනුමෝදන් කරගත්තා. කරෝල කැලල බැඳගෙන ඉන්න වෙන්න පුළුවන් penggතනේ. ඉතින් ඔබට මොකෝ? අර මිනිසයා අසරණෙක් කියලා. රුපියල් 10ක් පූජ කළා. රුපියල් 10ක් දුන්නා. ඒ රුපියල් 10ට හරියන රුපියල් 20ක් 30ක් හම්බේ මේ මිනිසයාට. ලක්ෂ ගණන් කෝටි ගණන් හම්බෙන්නේ නැහැ. හිඟන්නේ කුට නෙදුන්නේ. එහෙම හම්බෙනවා නම් සම්බුද්ධ ශාසනයකට දෙන්න ඕනේ. එතන තමයි penggතනේ. පොලි අනුපාතය වැඩි සම්බුද්ධ ශාසනයක තමයි පොලි අනුපාතය වැඩි මොකද ඒක ගුණ හේතුවක් තියෙනවනේ පිටු ගුණ මහත්ය ඒක මේ අපි සම්බුද්ධ ශාසනයේ පැවිදිලා ඉන්න හින්දාවත් ඔබ උපාසක උපාසිකා හින්දාවත් නෙමෙයි දැන් සිංහ කැලේට නායකයා වෙන්නේ සිංහ දේනු ඉන්නේ නේද? නෑ බින්ගසනේ. ඒක තමයි විදිහ. සම්බුද්ධ ශාසනයක් තමයි එකේ තියෙන්නේ හැමදෙස්සෙම. හේතුව රාග දේශ මොහ නිසා. රාග දේශ මොහ අඩු වැඩි වීම තමයි පින්ගුතුනේ ලෝකේ ශ්‍රේෂ්ඨත්වයේමයින ක්‍රමය. රාග දේශ මොහ බිඳුවටම බැහැම පිරිස තමයි සම්බුද්ධ ශාසනයේ ඉන්නේ. නැත්තම් බස්ස ගන්න යන පිරිස. ඒක නිසා පින්ගුතුනේ ඒ අයට දෙන දානේ මහත්ඵලයි මහනිසංසයි. මොන ආකාරයෙන් ගත්තාද? නමුත් අර හිඟන්නට දෙන එකෙත් පින්ගුතුනේ ආනිසංසයක් දිනනවා. එහෙනම් ඒ හිඟන්නට යමක් කවුරු හරි දෙද්දී පින්ගුතුනේ ඔබට හිතුනොත් එහෙම අනේ ගොන්තලියට මොකද මේ වැවටුණානේ කියලා. දැන් ඔබට මොකද වෙන්නේ? නිකම් පවක අනුමෝදන් වුණා. ඒක නිසා පින්ගුතුනේ හැමතිස්සෙම හිත රැක ගන්න. ඔබට කරන්න තියෙන කවුරු හරි ඔබ ගාව සල්ලි නැහැ. නමුත් තව කෙනෙක් රුපියල් 10ක් දුන්නා. ඒක දැකලා ඉවරලා ඔබ හිත පහදව ගන්න. හිත පහදව ගත්ත ගමන් ඔබට පින්පිරෙනවා. මේ නොමිලේ පින් කරන ක්‍රමය. ඉතින් සල්ලි තියෙනවා නම් ඒ තියෙන අයට දෙන්න. අවශ්‍යයට දෙන්න ඒවා. ඒකයි ක්‍රමය. දිව්‍ය ලෝකෙ යන්න පුළුවන් මේ විදිහට නිකන්. දිව්‍ය ලෝකෙ යන ක්‍රම තුනක් තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. අන්නේ ක්‍රම තුනට අනුගත වෙලා හිටියනම් අපිට දිව්‍ය ලෝකෙ ගිය හැකි. නැත්තම් දිව්‍ය ලෝකෙ යන්න බෑ. කුහක හිතක් තියාගෙන චෛත්‍යයක් වටේට මල් විසි කරගෙන ගියා කියලා පුළුවන් නේද නිවන් දකින්න? දිව්‍ය ලෝකයන්? ඈ බෝධියක් වටේ ගාත කී කී ගියා කියලා පුළුවන්ද? සංඛාලයක් උසගෙන බෝධියක් වටේ ගියා කියලා කුහක හිතක් තිනවන නම් පුළුවන්ද කරන්න බෑ. මොකද මම කියන්නේ ඒව නෙමෙයි මේ. තථාගතයන් වහන්සේගේ දේශනාව. සච්ඡම් බනේ න කුජ්ජෙය. සච්ඡම් බනේ. ඒකෙවි? සත්‍ය කතා කරන්න ඕනේ. කඩ ඇරියොත් බොරු නම් කියන්නේ. ලෝක සත්‍යයේ අයහපත පිණිස කරුණු නම් හැමදෙස්සෙම කියන්නේ. ඒක දිව්‍ය ලෝක යන්නේ නැහැ පින්වතුනි. නකුජ්ජෙය. ක්‍රෝධ කරනව නම් සත්‍යයට. ඒක දිව්‍ය ලෝක යන්නේ නැහැ කවදාවත්. යන්න හේතු නැහැ. දැන් ඔබ කල්පනා කරලා බලන්න ඕනේ පින්වතුනි. ඔබ දිව්‍ය ලෝක යන්නවත් සුසු කෙනෙක්ද කියලා. නැතහින් පුදුම ලැජ්ජාවක් නේ පින්වතුනි අපිට. නිකමනේ හිතන්නකෝ කවුරු හරි ඇවිල්ලා ඔබගේ දරුවෙක් කියලා කියනවා. හාමුදුරනේ අපේ අම්මා අවුරුදු 5ක් විතර ආවනේ මේ ආරාමේ බණ අහන්න. මම මේ කියලා යන්න ආවේ අපි නම් ආයේ එන්නේ නැහැ කියලා. ඒ මොකෝ මහත්තයෝ අවුරුදු 5ක් විතර ආවා අපේ හාමුදුරනේ අන්න මැරිලා මල පෙරේත් එක්කලා අපේ දුවට වැහුණා. දැන් ওই තරම් අපරාධයක් තවත් කරන්න බලන්ද ඔබට අපිට? පුදුම ගුරු ද්‍රෝහිකමක් නේ කලේ මේක. ගොන් තඩියෙක් ලව්වා පින්වතුනි තමන්ගේ ගුරුවරයාට. නින්දා කෙරෙව්වද නැද්ද? ඒකයි පින්වතුනි මම ඔබට කියන්නේ. මේ ලෝක සත්‍යය අපිට නින්දා කරන එක කිසි ප්‍රශ්නයක් නැහැ පින්වතුනි. නරියා කටහිරියාම හූවක් ඇහෙනවා මිසක් ගර්ජනාවක් ඇහෙන්න හේතුවක් නැහැනේ. ඉතින් ඒකුන් අපිට විතරක් නෙමෙයි බනින්නේ පින්වතුනි. කටහිරියොත් ලෝක සත්‍යයට බයින් එක තමයි කරන්නේ. උපත සතර අපායේ. තායි කතා දෙකක් නැහැ ඒකේ. නමුත් ඔබ හිමයි නෙමෙයිනේ. ඔබ මූලික වෙලා අපිට බන්නන්නේ කොහොමද? ඔබ සතර අපායේ ගිහිල්ලා. අන්න අපිට නින්දා කරනවා. ඔබ සතර අපායේ ගිහිල්ලා. ඇයි අපි මෙහි සීහ නාද කරනවා මොනවා කියලාද? සක්‍රියට කතා කරලා කියනවා සීහ නාද කරලා මෙහි අන්තිම කුණු ගොඩක් සදෙව් ලෝකෙට වෙන්දේසි කරනවා කියලා. කවුරු හරි එක්කෙනෙක් හරි සතර අපායට ගියොත් මොන විලි ලැජ්ජාවක්ද කියලා බලන්න. එහෙනම් මූලික සුසුකම තියාගන්න දිව්‍ය ලෝකයකටවත් යන්න මොකද්ද? සත්‍යම් බනේ ඇත්ත කියන්න. අනිච්ච දුක්ඛ අනත්ත කියන්න ලෝකෙට. වචන නෙමෙයි කතා කරනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය කතා කරන්න සිංහස. ඇත්ත ස්වභාවයෙන් කතා කරන්න ලෝකේ ගැන. නකුජ්ජෙය. ක්‍රෝධ කරන්න එපා. ඒ කියන්නේ කුහකෙක් වෙන්න එපා වෙන්ගතන. අනිත් අයගේ යහපත පිණිස කටයුතු කරනවා මිස අනිත් අයට අයහපත පිණිස හිතන්නේ යන්න එපා. ඊළඟට තව එක. දජ්ජා පස්මින්පි යාචිතෝ. යමෙක් යමක් ඉල්ලනවන ඒ ඉල්ලන කෙනාට තමන්ගාව තියෙන ප්‍රමාණයෙන් දෙන්න. ඔය කරුණ තුන කරනවනම් ඒතේන ඒතේහි තීනිතානේහි ඔන්නෝයේ තුන මත පිහිටලා ඉන්නවනම් සත්තා දේවාන සම්තිකේ හරි ගච්ඡන්තිනේ ගච්ඡන්ති නෑ මොකද ගච්ඡේ දේවාන සම්තිකේ ඔය ඉන්නේ ධම්මපද ධාරි මේ ආරාමේ මුලින්ම ධම්මපදේ පාඩම් කරලා ඉවර කරපු හාමුදුරුවෝ ලැජ්ජාව වෙන්නේ මට ගාතාවේ පදයක් මතක නැති වුණානේ ලැජ්ජාව වෙන්නේ ඈ ලැජ්ජාව වෙන්නේ ඒකටනේ ගුරුවරු ඉන්නේ දැක්කද වින්දසනේ ඒ ඒ සතර පද ගාතාවේ අන්තිම පදේ මට මතක නැති වුණාද දැන් මම කාගේ පිටද වැතුවේ ගුරුවරයා ඒකයි කොහොමද මේ වන්න කොච්චර සරලද කියලා ජීවත් වෙන්නේ ඒකටද ලැජ්ජ වෙන්න ඕනේ ඒකටත් තථාගතයන් වහන්සේ යමක් දේශනා කරලා තියෙනවා මම කියන්න වරදී දන්නේ මේ ගුරුවරයා ඉන්නවා බලන්න දැන් නෑ ගුරුවරු කීප දෙනෙක් ඉන්නවා මෙතන වාසනාවක මහිමය කියන්නේ අපේ ආරාමයේ ඉන්න වයසින් අඩුම හාමුදුරන් වහන්සේ අවුරුදු 9යිද කොහෙද උන්වහන්සේට හරිද වජිර ඥාන හාමුදුරුවෝ දැකලාද පුංචි හාමුදුර කෙනෙක් මේක සති දෙකකට කලින් ධම්මපදයේ ගාත 423ම පාඩම් කරලා ඉවර කළා. පොඩිද? ධම්මපදයේ ගාත 423ම පාඩම් හාමුදුරු පිරිසක් හොයලා දෙන්න පුළුවන්. කාටවත් දොස් කියනවා එහෙම නෙමෙයි. ධම්මපදයේ පාඩම් කරන්න ඕනේ නැණි වෙනට යන්න. ඒවත් ඔක්කොම හරි මං කියන්නේ. පුළුවන් නම් හොයන්න මේ ආරාමින්න ප්‍රතිමහාඳුරුත් ධම්මපදයේ ගාත 423 පාඩම් කරලා ඉවරයි. උන්වහන්සේ විශ්වජ්ජ එකට නම් ගන්න අවශ්‍ය නැහැ. ඒකයි සිංහදෙනේ කියන්නේ. ඔබගේ පැත්තට අපි කරුණු කියද්දී අපේ පැත්තෙන් අපි ඒක පෙන්නනවා. ඒ ආඳුරන්ගේ අම්මා තාත්තත් මෙතන නැති. අවුරුදු 9යි ධම්මපදයේ ගාත 423ක් පාඩම් කිව්වම ඔබට හිතා ගන්න පුළුවන්ද මිනිස්සුනේ වෙන මොකුත් නෙමෙයි මිනිස්සුනේ උන්වහන්සේගේ පින මම උන්වහන්සේ පැවිද්දෙන් මටත් අඩ වැඩි මම මම මට කලින් වැවිදලා තියෙන නේද? මෙන්න තැනක. උනාසගේ තාත්තා ගොඩක් මේ ආරාමයට සම්බන්ධව බණදහම් පුරාගෙන කටයුතු කරන මහත්තයෙක්. දැඩි ලෙස ඉල්ලීම් කළා. ඔය අවුරුදු 14 කියන සීමාව දාන්න සති දෙකකට කලින් මම එතුමට වචනයක් දුන්නා පින්වත. ගන්න කොයිතරම් පින්වන්තද කියලා. අවුරුදු 14 වයස සීමාව දාන්න සති දෙකකට කලින් එතුමා යවිටිලි කරලා අන්තිමට මම හා කිව්වා. මම වචනේ දුන්න නිසා සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලා ඒක ඉවසගෙන හිටියා. දැන් උන්වහන්සේලාට තේරෙන ඇසින් පාඩු නෑ නේද? වෙන ලේසි පහසු දෙයක් නෙමෙයි අවුරුදු 9ක දරුවෙකුට ධම්මපදයේ ගාත 423ම පාඩම් කියලා කියන්නේ. ඔක ලේසි පහසු දෙයක් නෙමෙයි සේකට. අවුරුදු 9යි ඉතින් අවුරුදු 9යි. ඔබ නිකන් හිතන බලන්න එච්චරයි මම ඔබට කියන්නේ. එහෙනම් පින්වතුනි පුළුවන්. ඒ හාමුදුරන්ට පුළුවන් නම් ඔබටත් පුළුවන්. ඔබගේ දරුවන්ටත් පුළුවන්. කරන්න. කල්යාණ මිත්‍ර ඇසුර වෙනම හොත් නෙමෙයි. අන්තිමට උන්වහන්සේට ගාථා පාඩම් කරන්න වෙනම හාමුදුර කෙනෙක්පත් කළා. කල්යාණ මිත්‍ර ඇසුර පොඩි පිනක් කරගෙන නැද්ද? එහෙනම් පින්විතනේ මේ ලැජ්ජා වෙන්න ඕනේ ওই දේවල් වලට නෙමෙයි. ගාතාවක් වරදින්න නෙමෙයි පින්විතනේ ලැජ්ජා වෙන්න ඕනේ. මොකටද ලැජ්ජා වෙන්න ඕනේ? ඈ? ඔබ කියන්න ඕනේ දැන් ඉතින්. දස කුසලයේ කරන්න. හරියට හරි වෙනම හොර ලැජ්ජා වෙන්න ඕනේ නැහැ පින්. පින් කරන ලැජ්ජා වෙන්න ඕනේ නැහැ. දස කුසලයේ කරන්න. හැබැයි පින හොඳයි කියලා හිතාගෙන පින් කරන්න නම් ලැජ්ජ වුණාට කමන්නේ. දිව්‍ය ලෝකේ හොඳයි කියලා හිතාගෙන එහෙ යන්න නම් හොඳ ලැජ්ජ වුණාට කමන්නේ. මොකද හරායති කියලා තථාගතයන් වහන්සේම දේශනා කරලා තිනු මේ වැඩි. අට්ඨියති හරායති jigucchati කියලා. ඒකට ඉතින් පුණ්‍යාභි සංකාරයේයි තයි. ඒ හැරෙන්න බින්දනේ. දස කුසලයටයි ඔබ ලැජ්ජ වෙන්න. වෙන කිසිම දෙයකට ලැජ්ජ වෙන්න එපා. දැන් නමස්කාරය කියලා කියන්න කිව්වහම මොකද කරන්නේ? නමස්කාරය කියන්න කිව්වහම මොකද කරන්නේ පිරිස? කට්ටියක් හෝ ගාන සද්දෙට කෑ ගහලා කියනවා. එක්කෙනෙක් එක පැත්තෙන් පටන් ගන්නවා, අනිත් එක්කෙනා තව පැත්තෙන් පටන් ගන්නවා. ওই විදිහට 5-6 දෙනෙක් ඉන්නවා කෑ ගහ කියනවා. සමහරු කියන්නේම නැහැ. ඇයි ඒ? ලැජ්ජයි. ලැජ්ජයි. ලැජ්ජ වෙන්න ඕන ඕකටද? අඬ පිළිගයක් අරගෙන ගෙනහල මහමුදුරන්ට පූජා කරන ලැජ්ජ දරුවෝ ඉන්නවා පින්ගත. ලැජ්ජයි ඒගොල්ලෝ. නමුත් යාළුවෝ ටිකත් එක සින්දු කියන්නේ යා ලැජ්ජ නැහැ. ගෑල් ළමයි කනකොට පිටිපස්සෙන් ගිහලා විසිල් එකක් ගහන්න ලැජ්ජ නැහැ යා. අන්න බලන්න. අලජ්ජිතායේ ලැජ්ජಂತಿ ලජ්ජිතායේ නලජ්ජරේ. ලැජ්ජා නොවිය යුතු දේවල් වලට ලැජ්ජා වෙනවා. ලැජ්ජා විය යුතු දේවල් වලට ලැජ්ජා වෙන්නේ නැහැ. ඊතල ටික මිච්ඡා දිට්ඨි කම්ම සමාදානා සත්තා ගච්ඡanti දුග්ගදින්. හරි. මිච්ඡා දිට්ඨි සමාදානා හරිනේ. හරි ලේසි. ගුරුවරයා ළඟ තියාගත්තා නම් ධම්මපදයේ ඇති වෙන එක මම කිව්වා හැක. මෙන්න මේ ඔබට මේ හැම එකක්ම පෙන්වන්නේ. අපි කවුරුත් පර්ෆෙක්ට් නෑ. ඔය ඔක්කොම මම පාඩම් කරපුවා. මේට කලින් දේශනාවල කියපුවා. පැටලුණා කියලා බය වෙන්න එපා. ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. දන්න කෙනෙක්ගෙන් මක් කරගන්න තියෙන්නේ. අහගන්න. දස කුසලයේ කරන්න ලැජ්ජ වෙන්න බය වෙන්න. එහෙනම් ලැජ්ජා නොවිය යුතු දෙයට ලැජ්ජා වීමත්, ලැජ්ජා විය යුතු දෙයට ලැජ්ජා නොවීමත් කියන මිච්ඡා දිට්ඨි සමාදානා මිත්‍යා එන්නේ කියන මිත්‍යා දෘෂ්ටිය සමාදන් වුණොත් එහෙම ඒ සත්වයා කොහේ යනවද? දුගතියට යනවා කියලා. ඕකෙම අනිත් ගාතාව. භයේච අවේදසිනු. භයේච අවේදසිනු. අබේච බය දස්සින. මනුවෙන් නැත්තම් ඒ කිව්වේ කියන්න දැන් ඔබට තේරෙන්න ඕනේ. බය කියන වචනයක් කිව්වනේ, අභය කියන වචනයක් කිව්වනේ, කියන්න බෑ තේරුමද? බය විතු දෙයට බය නොවීම, බය නොවිය යුතු දෙයට බය වීමත් කියන මිත්‍යා දෘෂ්ටිය සමාදන් වුණොත් මිත්‍යා දිට්ටි සමාදානා මොකද වෙන්නේ? සත්තා ගච්ඡanti දුගතින්. ඒ සත්‍යය කොහේ යනවද? දුගතියට යනවා. හොඳට දකින්න තේින්ද? ඒක නිසා කිසි දෙයක ලැජ්ජ වෙන්න එපා. ඉස්සර නම් මට හරි ලැජ්ජයි ගාතාවක් හිමි පැටලුනොත් එහෙම. ඒ ලැජ්ජ කාලේ පින්නදනේ. දසකුසලෙට එච්චර ලැජ්ජ නැහැ. අන්න ඒකයි ඔබට කියන්න පින්නදනේ. ඔබ යන්න හරි පාරේ. ඔබගේ දරුවන්ට ඔබ උගන්වන්න ඔය ඔක්කොම. දරුවන්ට වැරද්දෙන්න දෙන්න ඕන එක. වැරදුනාට පස්සේ සමා වෙන්න කියන්න කියලා කියන්නේ. කියලා ඒක හරියට කියන්න කියන්නේ. ඒකට ලැජ්ජ වෙන්න ඉඩ තියන්න එපා දරුවන්. තමන්ගේ සහෝදරියක් වගේ කෙනෙකුට විසිල්ලකක් ගහන්න. අන්න ඒකට ලැජ්ජ වෙන්න කියන්නේ. ඒව උගන්වන්න පින්වදනි දරුවන්. තථාගතයන් වහන්සේගේ දේශනාව අනුගමනය කරනවා නම් ඔබට ඕවා තමයි වැටහෙන්නේ. ඕවා කරන්න. හරි. එහෙමනම් පින්වතුනි අපි පොඩ්ඩක් කතා කරමු. අනිත්‍ය ස්වභාවය ගැන. මේක හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න පුංචි කාරණාවක් මම කියන්නම්. බොහොම පුංචි කාරණාවක්. ඔබට යමක් ඕනේ වෙනවා කියලා කියන්නේ. දැන් මේ වෙනකොට දේශනා අහලා තියෙන නිසා දැන් මේ ඕනේ කියන වචනේ ඔබ දන්නව හැමෝම. ඔබට යමක් ඕනේ වෙනවා කියලා කියන්නේ. මොකද්ද කියන එක පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. යමක් ඕනේ වෙනවා කියන්නේ. සාමාන්‍යයෙන් පින්වතුනි යමක් ඕනේ වුණ ගමන් ඔබට කරන්න හිතෙන්නේ මොකද්ද? මොකද්ද කරන්න හිතෙන්නේ? ඒක ලබා ගන්න. ඔන්න ඕක පින්වතුනි මිත්‍යා දෘෂ්ටි ක්‍රමයක්. අපි ගමු උදාහරණයක්. එක මිනිහෙක් ඉන්නවා පින්වතුනි, ඒ මිනිහයාට අධික ඔළුව කැක්කුමක් හැදෙනවා. අන්නේ ඔළුව කැක්කුම හැදුනහම නැත්නම් එහෙම නැත්නම් ඔළුව කැක්කුමක් නැතත් අපි හිතමු මොහකරි යට ලෙඩක් තියෙනවා අපි හිතමු ලෙඩ. මෙන්න මේ ලෙඩේ හැදුනහම පින්වතුනි එයාට පේනවා එයා ඉස්සරහින් ලස්සන කාන්තාවක් යනවා කියලා. ඇත්තටම එහෙම එකක් කියන්නේ නැහැ. එයාට ලෙඩේ හැදුනහම කාන්තාවක් යනවා වගේ පේනවා. ඊට පස්සේ ආ ඒ කාන්තාව පස්සේ යනවා. දැන් ඔබ මට කියන්න එයාට කවද්ද ඔය ලෙඩේ සනීප වෙන්නේ? ආයිත් මම කියන්නම්. එයා මිනිස්සෙකුට ලෙඩක් තියෙනවා. අවද මොලේ මොකක් හරි ලේ කැටිත්තක් හරි මොකක් හරි හිරවල ලෙඩක් තියෙනවා. ඒ ලෙඩේ එයාට හැදෙනකොට එයාට පේනවා ලස්සන ගෑනු කෙනෙක් එයා ඉස්සරහින් යනවා වගේ. හැලුසිනේෂන්ස් කියලා කියන්නේ ලස්සන ගෑනු කෙනෙක් එයා ඉස්සරහින් යනවා වගේ එයාට පේනවා. ඒ පෙවුනට පස්සේ එයාට හිතෙනවා ප්‍රශ්නේ ඒක කියලා. ඒ ගෑනු කෙනා යන එක තමයි ප්‍රශ්නේ කියලා. ඒක නිසා එයා ඒ ගෑනු කෙනාගේ පස්සෙන් යනවා ප්‍රශ්නේ විසඳන්න. මට කියන්න කවද්දයක ලෙඩේ සනීප වෙන්නේ. ඒ විදිහට සනීප කරන්න බෑ. කවදාකවත් ඒ ලෙඩේ සනීප වෙන්නේ නැහැ පිංගුතුනි ඒ ක්‍රමයට. මොකද හේතුව? එයාට අර ගෑනු කෙනා යනවා පේන්නේ ලෙඩේ හැදිච්ච හින්දා දැන්. එහෙනම් පිංගුතුනි ඒ වෙලාවේ එයාගේ ශරීරයේ ඉල්ලන්නේ අර ගෑනු කෙනාගේ රූපේ නෙමෙයි. මානසික ලෙඩේට බේත්. වැටහෙනවද කියන එක? හොඳට තේරුම් ගන්න උත්සාහ කරා. මනුස්සයෙකුට ඕනේ කියන එක හටගත්තා. ඕනේ කියන එක හටගත්තට පස්සේ පින්වතනේ දැන් වෙලා තියෙන්නේ මේ මනුස්සයා මේ ඕනේ කියලා හිතිච්ච එක ලබා ගන්න හදනවා. නමුත් පින්වතනේ මේ ඕනේ කියලා ආවේ රෝගයෙන් නෙමෙයි. මේ ඔබට ඕනේ කියලා දැනෙන්නේ පින්වතනේ රෝගයෙන් නෙමෙයි. රෝග ලක්ෂණය මේ තව ක්‍රමයක් මේ ඔබට තේරුම් කරන්න හදන්නේ පිංගුතුනි. මේක තේරුම් ගන්න. මේක රෝග ලක්ෂණයක්. ඕනේ කියලා හිතෙන්නේ රෝග ලක්ෂණයකට. ඕනේ කියලා හිතෙනකොට පිංගුතුනි ලෝකයා මොකද කරන්නේ? මේ ඕනේක ලබා ගන්න හදනවා. විශේෂයෙන්ම මෙතන ඉන්න තරුණ පිරිස් මේක තේරුම් ගන්න. හරියට තේරුණොත් ඊළඟ සතියේ බලව මෙහෙ. ආයි කතා දෙකක් නෑ ඒකේ. මිනිස්සෙක් අසුචි කන්නේ දන්නේ නැති ගම හිඳ. දැනගත්ත ගම. කන්නේ ඒක නතර කරනවා. ඒක මට ඉරහඳ වගේ විශ්වාසයි. හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. සියලු බාධක විඳගෙන මේක ජයග්‍රහණය කරන්න පුළුවන්. මේක තේරුණා නම් මේ පුංචි කොටස. ඕනේ කියන එක දැනෙන්නේ දැන් දැනගන්න ඕනේ කියලා. මට කන්න මට අහවල් දේ කන්න ඕනේ, මට අහවල් රූපේ බලන්න ඕනේ, මට අහවල් දේ ඕනේ, අහවල් අරක ඕනේ, මේක ඕනේ, ඔක්කොම හිතෙනවනේ මේකද. ඔය ඕනේ කියන තැනට එනකොට ඔය ඇවිදින්න තියෙන්නේ රෝග ලක්ෂණයක් කියලා දන්නේ නැහැ මේ ලෝක සත්‍යයා. ලෝක සත්‍යයා හිතන් ඉන්නේ මේක දැන් ඕනේ, ඒක නිසා මේක ලබා ගත්තාම දිනන්නේ කියලා. කවදාක්වත් ලබාගෙන දිනලා තියෙනවද? දැන් අනන්ත සසරටම ඔය බැඳපු එකම නෝන නේද ඔය ඉන්නේ ළඟ? නෑ. එන අනන්ත සසරේ අනන්ත අප්‍රමාණව ඊරියෝ කසාද බැඳලා තියෙති. කසාද බැඳලා කියන්නේ ඊරියොත් දෙක ඉඳලා ඇති. ඕද නැද්ද? කිකිලියොත් දෙක ඉඳලා ඇති. බැල්ලියොත් දෙක ඉඳලා ඇති. කලාතුරකින් මනුස්ස ගෑනු කෙනෙක් එක්කත් ඉඳලා ඇති. ඇයි ඒ? එහෙම ඉන්න මනුස්සයෙක් වෙන්නේ බෑ. සාමාන්‍ය මනුස්සයෙක් වෙන දින සම්භාවිතාව ගොඩක් අඩුයි. වැඩි හරියක් අරගොල්ලොත් එක්ක තමයි ඉඳලා ඇත්තේ. කොහොම හරි පිංගුතුනේ ඔය හැම අවස්ථාවකම ඊරියට කිකිලිටත් ඌරට කුකුලටත් මොකද්ද උනේ? ඕනේ වුණා. මේ ඕනේකම දැනුණා. දැනිච්ච ගමන් පිංගුතුනේ ඒකුන්ට ඉවක් හදලා දීලා තියෙනවා සබදාහමෙන් විපාක වලින්. ඕනේ වුණොත් ඒක ලබා ගන්න. එහෙනම් ඕනේ වෙච්ච නිසා දැන් මොකද ඕනේ වෙනකොටම පිංගුතුනේ මහා පීඩාකාරී තත්ත්වෙකුත් එනවා. ඒකත් පින්වතුනි ඒ අර රෝග ලක්ෂණයක් එක්ක එන වේදනාකාරී ස්වභාවයක්. ඒක පීඩාව. ඕනේ වුණා ඒත් එක්කම පීඩාවක් ආවා. ලෝක සත්‍යයට හිතනවා මේ ඕනේ වුණා දැන් මට ඕනේ දැන් ඒක නැති නිසා මේ පීඩාව එනවා. දැන් මට ඒක නිසා පීඩාවයි ඕනෙකමයි දෙකම නැති කරගන්න ක්‍රමයක් තියෙනවා. මොකක් කියලාද? මේක ලබා ගත්තා නම් හරි කියලා. ඒක නිසා පින්වතුනි මේක ලබා ගන්න හදනවා. දැන් ඒක ලබා ගත්තයි කියලා ඕනෙකම නැති වෙනවද? නැති වෙනවද? නැහැ. පීඩාව යම් මොහොතකට නැති වෙලා ආයිත් මතු වෙනවා. ඕනෙකම එහෙමම තියෙනවා. තාමත් මේ ළමයාගේ හිතේ ඕනෙකම තමයි දැන් මේ ඕනේ. මට ඕනේ ඒක නිසා එයා මොකද කරන්නේ? ආයිත් මේක ලබන්න හදනවා. ලැබුවයි කියලා පළක් නැහැ පින්විතනි. මොකද හේතුව? මේ ඕනේ කියලා කියන්නේත් මොකද්ද? රෝග ලක්ෂණය. ඕකේ තියෙන රෝගෙම හොයාගෙන යන කෙලින්ම. පින්විතනි මේ ඕනේ කියලා කියන්නේ අර මනුස්සයට අර ලෙඩේ හැදෙන වෙලාවට එන්නේ ගෑනු කෙනෙක් ඉස්සරහ යන වගේ පේන්නේ. ඕනේ කියලා කියන්නේ මේ ගෑනු කෙනා ඉස්සරහින් යන වගේ අවස්ථාව පින්විතනි. ඒ කියන්නේ මේ ළමයාට ගෑනු කෙනෙක් ඕනේ කියලා නෙමෙයි ඔය කියන්නේ. මොකක් ඕනේ කියලාද කියන්නේ? බෙහෙත් ඕනේ කියලා. දැන් ඔබට ඔළුව කැක්කුමක් හැදුනහම පින්විතනි ඒකෙන් ඔබට ඕනේ කියන්නේ ඔළුව කැක්කුමක්ද නැත්නම් පෙනඩෝල්ද? මොනවාද වර්ෂාවේ සිට මොල්ද මොනවාද ඕනේ? ඔබට ඔළුව කැක්කුමක් හැදුනහම ඕනේ කියලා ඔළුව කියන්නේ මොකද්ද? ඔළුව කැක්කුමක්ද නැත්නම් පැරසිට මොල්ද? එහෙනම් පින්විතනි මේ ඕනේ කියන එක ආවට පස්සේ ඔය ඉල්ලන්නේ ඒ ඕනේ කේ තියෙන ඒවාද නෑ පින්විතනි. ඔය ඉල්ලන්නේ ඔය පෙන්නනවා පින්විතනි. ඔබට පෙන්නුම් කරලා දෙනවා ඔබට අර ලෙඩේ හැදිලා කියලා. එහෙනම් ඔබ පිළිතුරු දෙන්න ඕනේ පින්විතනි ඒ ලෙඩේට. ලෙඩේට බේතයි ඒ වෙලාවට දෙන්න ඕනේ පින්විතනි. ලෙඩේට බේත දුන්න නම් ආයි මේ ඕනෙකම කියන එක එන්නෙත් නැහැ. ඒක නැදීව නිසා එන්න පීඩා වෙන්නෙත් නැහැ. මේ බොහොම සරල කාරණාවක් පින්විතනි. මේක වැරදියට ගත්ත නිසා තමයි ලෝක සත්‍යය අමාරු වෙලා ඉන්නේ. තරුණයන්ට තියෙන ලොකු ප්‍රශ්නයන්නේ පින්විතනි ඔය. ඒගොල්ලන්ට විවිධාකාර දේවල් ඕනේ. දැන් අහනවා පුතේ ඇයි මහණ වෙන්න ඉන්න බැරි බොට? එතකොට දෙන උත්තරේ මොකද්ද? ස්වාමීනි මට එන්න බෑ ස්වාමීනි මට. දැන් ඔබ දන්නවනේ මොකද්ද ප්‍රශ්නේ කියලා. මට කියලා තටමනකොට දන්නව ප්‍රශ්නේ මොකද්ද කියලා. මට ගෑල් ළමෙක් ඕනේ. ඒක නිසා නේන්නම් බල ඔබ මෙහෙ ඉන්න ඕනේ. නමුත් ඔළුවට වැටෙන්නේ මොකද්ද වින්දනි? ගෑල්ලම් එක් ඕනේ. එහෙනම් ඒකට උත්තරේ මොකක් විදිහටද පේන්නේ? ගෑල්ලම් එක් ගැනීම කියලා. ඒකයි වින්දනි කියන්නේ මේ දරුවන්ට තියෙන ප්‍රශ්නේ හරියට හරි වින්දනි. ඕනේ මට ගෑල්ලම් එක් ඕනේ. ඔය තියෙන ප්‍රශ්නේ හරියට හරි. එහෙමනම් තමයි වින්දනි මක් කරන්න ඕනේ. මෙහෙ ඉන්න ඕනේ. මොකද හේතුව ඔය ඕනේ කියලා කියන්නේ අර ලෙඩේ තියනවා කියන එක. ලෙඩේ හැදුනා නම් මොකද්ද කරන්න ඕනේ? ඉස්පිරිතාලෙට එන්න ඕනේ. ඒක හරියට පින්විතනි. නම් කාගේ හරි බඩක ගෙඩියක් හැදෙනවා. දොස්තර මහත්තයා කියනවා ඔය අපේ ඉස්පිරිතාලෙට ඇවිල්ලා ඔන්න නතර වෙන්න ඕක කපන්න. මිනිහා ඉස්පිරිතාලෙට ඇවිල්ලා කිව්වොත් එහෙම අනේ මට ඉස්පිරිතාලේ ඉන්න බෑ මගේ බඩේ ගෙඩියක් තියෙනවා. හොඳට කල්පනා කරලා දෙන්න බලන්න ඔකට උත්තරය. දැන් මේ ළමයා මොකද්ද කියන්නේ? මට ඉස්පිරිතාලෙට ඉන්න බෑ ඉස්පිරිතාලේ මට මගේ බඩේ ගෙඩියක් තියෙනවා. එහෙනම් බඩේ ගෙඩියක් තියෙන නිසා නෙමෙයිද ඉස්පිරිතාලෙට එන්න ඕනේ? ඒ ඇවිල්ලා ඉස්පිරිතාලේදී මොකද්ද කියන්නේ? මට ඉස්පිරිතාලේ ඉන්න බෑ මගේ බඩේ ගෙඩියක් තියෙනවා. එහෙම නැත්නම් මට මේ ඔපරේෂන් එක කරන්න බෑ මගේ බඩේ ගෙඩියක් තියෙනවා. බඩේ ගෙඩියක් තියෙන නිසා ඔපරේෂන් එක කරන්න ඕනේ. එයා කියනවා මට ඔපරේෂන් එක කරන්න බෑ මගේ බඩේ ගෙඩිය තියෙන හින්දා. හොඳට කල්පනා කරලා බලන්න පිටින් ඔක ගැලපෙනවද කියලා. මේ සත්‍යය තේරුම් ගත්ත නැති තැන මම මේ ඔබට පෙන්වන්න හදන්නේ සිංහසෙන. මේවා මේ ඉස්සරහත් කතා කරලා තියෙනවා. ඔබ සියලු දෙනාට තියෙන ගැටලුවක් මේ. උත්තර හොයන්න හදන්නේ මෙතන පිටින්. නැහොත් උත්තරේ තියෙන්නේ මෙතන නෙමෙයි. ඔබට යමක් ඕනේ කියලා දැනෙච්ච ගමන් ඔබ තේරුම් ගන්න පිටින් ඔබට අර ලෙඩේ හැදිලා. එහෙමනම් ඔබ දැන් ඒ ලෙඩේට උත්තරේ හොයන්න ඕනේ. ලෙඩේට බේතයි දෙන්න ඕනේ. ලෙඩේට බේත තියෙන්නේ මොකක් තුලද? ධර්මයේ තුල. එහෙනම් දැන් ඔබ කියන්න මට ඔබට රූපයක් බලන්න ඕනේ. දැන් රූපයක් බලන්න ඕනේ. රූප ඕනේ. මොන හොඳට බලන්න මේ ටික පේනවද හැමෝට? රූප ඕනේ. මේ රූප ඕනේ කියන තැනට ආවට පස්සේ බින්දතනෙ මෙතන තියෙනවානේ ප්ලග් ටික. මතකද ඒක දේශනාවක අපි ප්ලග් ගැන කතා කළා. ඔබ රූපයක් බලනවා කියන්නේ මොකද්ද? හ්ම්, මතක නැද්ද ඒවා? මනට රූප ඕනේ වෙලාවට මන රූප බලනවා කියන්නේ මොකද්ද? රූප නෙමෙයි ස්පර්ශය ගම්මකෝ. දැන් මනට ස්පර්ශයක් ඕනේ. මනට ස්පර්ශයක් ඕන වෙලාවට මන මොකද කරන්නේ? මේ කේබල් එක ඔය කොහෙද හරි තියෙනවා. තියෙන මොකද කරන්නේ? චාර්ජ් කරගන්නවා. ඕන දැන් මන චාර්ජ් කරනවා. අර මනට තිබිච්ච ඌණතාවයට මන චාර්ජ් කරගන්නවා මේ. ඇයි මේ? මේ කොහේ හරි තැනක් තිබ්බහම හරි කොතනකින් හරි. දැන් මොකද වෙන්නේ? දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පොදි පිටින් එනවා. දැන් මනට ගඳක් සුවඳක් ඕනේ නම් මොකද කරන්නේ? හ්ම්, චාර්ජ් කරනවා. ගත්ත මල තියාගත්තා. දැන් මොකද වෙන්නේ? දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන යනවා. දිගින් දිගටම මනට යනවා. රූපයක් බලලා රූපයක් දිහා බලනවා. බලමු ගම මොකද වෙන්නේ? දැන් ඒක හරහා යනවා පින්සනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන යනවා. දැන් මතකයිද ඒක? එහෙමනම් දැන් බලන්න මෙයාට රූප ඕනේ. රූප ඕනේ කියලා කියව ගම පින්සනේ මේ මන මොකද කරන්නේ? මේ ඇස සම්බන්ධ කේබල් එක. මේක අපි කතා කළා මේක වයර්ලස් කියලා. මතකද? වයර් එකක් ඕනේ නැහැ. නිකන් මේක එනවා කියලා. මේ කේබල් එක හැලීම කියලා ගහනවා රූපයක. ගහම ගම මොකද වෙන්නේ? පිටුතුනි මේ ඕනේ කියලා කිව්වේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඕනේ කියලා කිව්වේ. ඇස කියන ප්ලග් එක ගැහුව ගමන් රූපය ඇතුළට පිටුතුනි මොකද වෙන්නේ? දැන් ඒක හරහා අනිත් පැත්තට එනවා රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒ කොච්චර ආවත් පිටුතුනි මෙයා සෑහීමකටපත් වෙන්නේ නැහැ. අර ගෑනු ළමයා පස්සේ කොච්චර ගියත් පින්වතුනි මෙයාට ඒ ගෑනු ළමයා පේන එක නතර වෙන්නේ නැහැ. මොකද ගෑනු ළමයා පේන්නේ ගෑනු ළමෙක් ඉන්න හින්දා නෙමෙයි. ගෑනු ළමෙක් පේන්නේ යාට මොකක් හින්දාද? එයාට ලෙඩේ හැදිලා හින්දා. ලෙඩේ හැදිලා හින්දා ගෑනු ළමයා පේනකොට එයා ගෑනු ළමයා පිටිපස්සෙන් කොච්චර ගියත් එයාට ලෙඩේ සනීප වෙන්නේ නැහැ. ඒ වගේ පින්වතුනි මෙතන මේ ඕනේ කියලා දැනෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. මේක ඕනේ කියලා දැනුණයි කියලා මෙයා මොකද කරන්නේ? ඇහැ කියන ප්ලග් එක ගහනවා රූපෙට. ගහපු ගමන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා ගලාගෙන යනවා පින්වතුනි මන ඇතුළට. කොච්චර ගලාගෙන ගියත් අද මේ වෙනකම් වැඩක් වුණේ නේද? අද මේ වෙනකන් කිසිම කෙනෙකුට වැඩක් වෙලා නැහැ. ඒක නිසානේ තාම බලන්නේ. වැඩක් වෙලා නැහැ. ඇයි වැඩක් උනේ නැත්තේ? මේ මම ඕනේ කියලා කියන්නේ පින්විතනේ ලෙඩේ නෙමෙයි. මොකද්ද රෝග ලක්ෂණය? මේක තව ක්‍රමයකට මේ පැහැදිලි කරන්නේ. තව ක්‍රමයකදී මේක ලෙඩේ කියලා පෙන්නපු අවස්ථාවල් ඇති. එක එක මේ මොඩල්ස් මේ පෙන්වන්නේ, එක එක විදි පෙන්වන්නේ මේක කරගන්න, අවබෝධයට ගන්න. එතකොට එහෙනම් මේ ඕනේ කියන එකට ප්‍රතිකර්මය කරන්න ගියාම ඇස ගැහුවා රූපේට, ලක් කළා. දැන් දිගින් දිගටම මේ කියනවා. හැබැයි කොච්චර ගියත් පින්වතුනි ඕනෙකම නැති වෙන්නේ නැහැ. ඕනෙකම නැති වෙන්නෙත් නැහැ. මේ පහ ගන්න එක නතර කරන්නෙත් නැහැ. ඔන්න ඕක නිසා පින්වතුනි මහා පුදුමාකාර පීඩාවක් හට ගන්නවා. ඒකට අපි කිව්වා මොකක් කියලාද? පෙළීම කියලා. පුදුමාකාර පෙළීමක් හට ගන්නවා පින්වතුනි. දැන් බලන්න රූපය දිහා බලන් ඉන්න තාක් කල් මේ මහා පෙළීමක ඉන්නවා. එයි කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ. කොච්චර බැලුවත් ඇති කරගන්න බෑ. මොකද කොයි වෙලාවෙ බැලුවත් ඕනේ. කොයි වෙලාවෙ බැලුවත් මෙයාට ඕනේ. ඇහැ ගහලමයි තියෙන්නේ රූපෙට පින්වතුනි. දැන් එනම පහේවා. ඒ කොච්චරවත් වැඩක් නැහැ. හේතුව මොකද්ද? මේක නෙමෙයි රෝගේ. මේ ඕනේ කම කියන එක දැනෙනකොට පින්වතුනි ඔබ දැනගන්න ඕනේ ඔබට රෝගයක් තියෙනවා කියලා. අන්නේ රෝගෙටයි පින්වතුනි ඔබ පිළියම් කරන්න ඕනේ. මතකද අපි අර කවියක් කිව්වා? දැන් පරණ දේශනාව ඔක්කොම ඉතින් මතක් කරගන්න. අලුතෙන් අලුතෙන් ඉස්සරහට යනකොට ඒකත් එක්කම ඇවිදින්නලා හරියන්නේ නැහැ. පරණ දේශනා පොඩ්ඩක් නැවත නැවත මතක් කරගන්න ඕනේ. මතක් කරලා බලන්න අපි කවියක් කිව්වා. අම්මා ගෙදර මොකද මොකද අම්මා ගෙදර නැහැ. පොඩි මල්ලි අඬනවා. මලක් කඩලා අතට දීලා නලව ගන්නවා. අනේ මල පර වෙනවා. එතකොට මල්ලි අඬනවා. මතකද? දැන් මේ බලන්න වෙනදේ. අම්මා ගෙදර නැහැ. මල්ලි අඬනවා. මේ දින මොකද්ද? ඕනේ වෙලා දැන්. මල්ලි අඬනවා ඕනේ වෙලා. දැන් අපිට හිතෙන්නේ මේ ඕනේ වෙලා තියෙන්නේ මොනවා කියලාද? මල. දැන් මොකද කරන්නේ? ඔන්න ඇහැ රූපෙට ප්ලග් කළා දැන්. මලක් කඩලා අතට දීලා නලව ගන්නවා. පුළුවන් නලව ගන්න බෑ. ඇයි? මල පර වෙනවා. ආයි මල්ලි අඬනවා. මලක් කඩලා අතට දීලා නලව ගන්නවා. අනේ මල පර වෙනවා. එතකොට මල්ලි අඬනවා. දැන් මේක නතර කරන්න වෙන්නේ. ඊට පස්සේ ඒක පිළිතුරු කවිය කොහොමද කිව්වේ? අම්මා ගෙදරට එනවා. මල්ලිට කුක්කු පොවනවා. ඊළඟට කුක්කු නැතුව අඬපු මල්ලි නාඩා ඉන්නවා. එහෙනම් දැන් මේ ඕනේ කියලා තියෙන්නේ මොකද්ද? මල්ද කුක්කුද? කුක්කු. ඒකයි බින්දුතුනි ප්‍රශ්නේ. මේ ඕනේ කියලා තියෙන්නේ මේ පහ නෙමෙයි. මේ ඕනේ කියන එකත් එක්ක මේ පෙන්වලා තියෙන්නේ මොකද්ද? මට ලෙඩක් තියෙනවා. මට බෙහෙත් දීපියව්. මට බෙහෙත් ඕනේ කියලා මේ කියන්නේ පින්විතනේ. ඔබට ඕනේ කියලා හිතන හැම වෙලාවකම පින්විතනේ මුලාවට වැටෙන්න එපා. ඔය ඉල්ලන්නේ පහ නෙමෙයි පින්විතනේ. ඔය ඉල්ලන්නේ දහම. මොකද මනට ඇත්තටම පින්විතනේ ඔය මනට ආපු ලෙඩක් ඔය. ඒක කතාවට කියනව නෙමෙයි. මනට ආපු ලෙඩක් ඔය. ඌනතාවය, විකෘතියක්. මනසට ආපු. ඒ මනසට ඒ විකෘතිය ආවම තමයි පින්වතුනි මේක මේ ඕනේ කියන එක දැනෙන්න පටන් ගන්නෙ. එතකොට ඕනේ කියන එකට කොච්චර පිළියම් කළත් වැඩක් වෙන්නේ නැහැ. අර ඌනතාවයට ඕනේ බේත් කරන්න. ඒකයි ඔබට කිව්වේ පින්වතුනි, අරිහතුන් වහන්සේ නොවන හැම කෙනාටම මානසික ලෙඩක් තියෙනවා. ඒක ඔබ තේරුම් ගන්න. ඒක නිකමට කියන එකක් නෙමෙයි පින්වතුනි. ඒක මානසික ලෙඩක් ඒක. ඒ මානසික ලෙඩේ තියෙන බව දැනගන්න පුළුවන් ක්‍රමේ තමයි පින්වතුනි මේ ඕනේ වීම තුල. ඕනේ වීම කියන එක දැනෙනවා නම් මාත්‍රයක් හරි පින්වතුනි. ඒ කියන්නේ මොකක් තියෙනවද? අර මානසික රෝගේ තියෙනවා. ඒ මානසික රෝගේ මොකද්ද කියලා හොයලා ඒකට ඕනේ පින්වතුනි පිළියම කරන්න. අන්න ඒක තමයි තථාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ. එහෙනම් දැන් හොඳට බලන්න පින්වතුනි. අපි තව කෙනෙකුට ශබ්ද අහන්න ඕනේ. දැන් ශබ්ද අහන්න ඕනේ කියලා දැනෙනකොටම පින්වතුනි හරිනම් දැනෙන්න ඕනේ මොකද්ද? මට ලෙඩක් තියෙනවා. නමුත් ලෝක සත්‍යයට එහෙම හිතෙන්නේ නැහැ. ලෝක සත්‍යයට මෙන්න පින්වතුනි ඒ ඕනේ කියපු ගමන් ඊළඟ කේබල් එක ගහනවා කොහෙදද? කන කියන කේබල් එක ගහනවා ශබ්දේ. කන කියන කේබල් එක ශබ්දේ ගහපු ගමන් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? පහේව ටික ගත්ත හැගේ පිරෙනවද? පහේව ටික ගත්ත හැගේ පිරෙනවද? නෑ. අනන්ත සංසාරයක් ඇහුවා තාම අහනවා. කොච්චර කළත් පිරෙන්නේ නෑ. අහන එක නතර කරන්න පුළුවන්ද? ඒත් බෑ. මොකද ඕනේ කියන එක හැමදෙස්සෙම එනවා. ඕනේ කියන එක හැමදෙස්සෙම මැවි මැවි ඇවිදilla. ඒකට කරන පිළියම දිගින් දිගටම කරනවා. කොච්චර කළත් පින්වතුනි ඕනේ කියන එක නැති වෙන්නේ නැහැ. බලන්න හැමතිස්සෙම ඕනේ. හැබැයි ඒකට කරන ප්‍රතික්‍රමයෙන් ඕනෙකම නැති වෙන්නේ නැහැ. මොනතරම් පීඩාකාරී තත්ත්වයක්ද කියලා. මස්ලේ නැති යට බලුලෙව කන්නේ. කුස්පිරුමක් ඵලයක් නොලබන්නේ. කල්පනා කරලා බලන්න මොකද ඔකින් කියන්නේ කියලා. බඩගිනි හැදිච්ච බල්ලට දැන් ඕනේ කෑම. ඒකට බඩගිනි, ඒක නිසා ඒකට කෑම ඕනේ. දීලා තියෙන්නේ මොකද්ද? ඇට කෑල්ලක්. මස්ලේ මොකුත් නැති ඇට කෑල්ලක් දීලා තියෙන්නේ. ඒකට බඩකින්න තියෙන නිසා ඒක අරක හපනවා. ඒක හැපුවයි කියලා ඒකගේ බඩ පිරෙන්නෙත් නැහැ. බඩගින්න තියෙන නිසා හපන එක නතර කරන්නත් බෑ. බලන්න මොනතරම් පීඩාකාරී තත්ත්වයක්ද ඔය කියලා. නතර කරන්න බෑ. මොකද හැමතිස්සෙම ඕනේ. ලබා ගත්තයි කියලා වැඩකුත් නැහැ. මොකද ඒක ලබා ගත්තයි කියලා ඕනෙකම යන්නේ නැහැ. ඕනෙකම කියන්නේ පින්වතුනි හැදිච්ච ලෙඩක රෝග ලක්ෂණයක්. ඒ ලෙඩේ හැදුනට පස්සේ ඕනේ කියලා දැනෙනවා. හොඳට තේරුම් ගන්න. මේ මානසික ලෙඩක් හැදුනත් තියෙනවා අපි හැමෝටම පින්වතුනි. ඔන්න ඔය මානසික ලෙඩේ නිසා තමයි මේ ඔක්කොම දුක් තියෙන්නේ. ඒ මානසික ලෙඩේ තියෙන බව අඳුනගන්න තියෙන එකම සාධකය තමයි මේ ඕනේ කියන එක. ඔබට මොනවා හරි දෙයක් ඕනේ නම් ඒ මානසික ලෙඩේ තියෙනවා. ඒකට පින්වතුනි එයා ඉල්ලන එක දීලා වැඩක් නැහැ. එහෙනම් දැන් එක එක්ස්කියුස් එකක් කියන්න තියෙනවා. නිවන නොකර ඉන්න එක හේතුවක් කියන්න මට. මේ ලෙඩේ සනීප නොකර ඉන්න එක හේතුවක් කියන්න මට. දැන් ඇවිල්ලා කිව්වහගේ ධනිය ස්වාමීන් මට ඕනේ නේ ස්වාමීන් වහන්සේ මට බෑ ස්වාමීන් මට ඕනේ. ඉතින් ඔබ වැරදි එකකට ඔය උත්තර හොයන්නේ. ඉතින් ඕනේකට ඔයක නෙමෙයි උත්තරේ. ඕනේ කියලා කියන්නේ පින්විතනි ඇත්ත එකක් නෙමෙයි ඔය. ඔය ඕනේ කියලා කියන්නේ පින්විතනි අර ලෙඩේ රෝග ලක්ෂණය. ඕනේ කියන්නේ ඇත්ත එකක් නම් පින්විතනි දුන්නාම හරියන්න ඕනද නැද්ද? හරියන්න ඕනේ. හැබැයි ලෙඩේට බේත් කළොත් හරියනවද නැද්ද? හරියනවා. ලෙඩේට බේත් කළොත් හරියනවා. එහෙනම් ලෙඩේ ඇත්තටම තියෙනවා. මොකක්ද ඇත්තටම නැත්තේ? ඔය ඕනේ කියන එක ඇත්තටම නෑ පින්තුනි. ඒ අර ලෙඩේ හැදුනට පස්සේ එන රෝග ලක්ෂණයක් ඔය පේන්න තියෙන්නේ. ඕනේ කියන එක නම් පින්තුනි රෝගේ. ඒකට බේත් කරනකොට හරියන්නේ නැහැ. දැන් මේ රූප ඕනේ කියලා කිව්වා. දැන් එහෙනම් මේ රූප රූප දෙනකොට හරියන්නේ නැහැ. කවදාක හරි කියලා දිනනද? දැන් මෙතන කසාද බඳලා ඉන්නේ. කසාද බඳින්න කලින් ඕනේ වුණා නේද කසාද බඳින්න? කාන්තාවක් හෝ පුරුෂයෙක් ඕනේ වුණා නේද කසාද බඳින්න? කසාද බඳලා ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? ආයෙ ඕනේ වුණ නැද්ද? එයාව නෙමෙයි. ඕනේ වෙනවා. මෙතන ගොඩක් කියන්න බැරි ඒවා ඊයේ දේශනාවේ හැම කිව්වා. මොකද මේ පොඩි පිරිසක් නින්නේ සා ඒවා එළියට නිකුත් කරන්නේ නැහනේ. භාවනා වැඩසටහන් වල ටිකක් ඇත්ත ටිකක් සැරට කතා කරනවා. මේ වගේ වෙයි කතා කරන්න බෑ. මොකද කාලයක් තව බණ කියන්න එපා. ඔය පවුනේ. ඒක නිසා. ඇත්ත කතා කරනකොට රිදෙනවා පින්විතනි පුදුම විදියට වැරදි කරන මිනිස්සුන්ට. දැනේ මිනිස්සු පුළුවන් තරම් බලනවා තමන්ගේ වැරදි වහගන්න ඒ ඇත්ත වහලා දාන්න. ඒකටනේ ලෝකේ හරක් උපදින්නේ. හොඳට බලන්න පිළිදෙන කසාද බැඳයි කියලා කසාද බැඳෙන දිවිච්ච ඕනෙකම අඩු වුණේ නැහැ. මම මේ කසාද බැඳින් බැඳා කියන්නේ මොකද්ද කියන එක ඔබ තේරුම් ගන්න. මට මේ වචන වලින් ඒවා කියන්න බෑනේ. කසාද බැඳීම තුළ ඒ උදෙසා අවශ්‍ය කරලා තිබිච්ච දේ පින්විතනි පූර්ණණයටපත් උනේ නැහැ. අනන්ත සසරේ කවදාකවත් ඒක එහෙම උනේ නැහැ. එහෙනම් අද වෙන්නේත් නැහැ. ඒකට හේතුව තමයි පින්විතනි මේ ඕනේ කියලා තිබිච්ච එක බොරුවක්. ඒක ඇත්තටම ලෝකේ තියෙන එකක් නෙමෙයි. මේක ඉතින් ඇත්තටම ලෝකේ තියෙනවා නම් අරිහතුන් වහන්සේටත් තියෙන්නේ නැහැ. ඇත්තටම ලෝකේ තියෙන එකක් නෙමෙයි. අර ලෙඩේ හැදිච්ච කෙනාට තියෙන එකක් මේක. එහෙනම් මේ ලෙඩේ හැදුනහම මේ පෙන්නන එකට පින්විතනේ රූප ගෙනත් දීලා වැඩක් නැහැ, ශබ්ද ගෙනත් දීලා වැඩක් නැහැ. ඕන්නම් කළා බලන්න තව ටික. කොච්චර කල් කළා කිව්වද? අනන්ත සසරක් කළානේ. ඕන්නම් තව අවුරුද්දක් විතර කළා බලන්න. දැන්ටත් අවුරුදු 25ක් විතර කළානේ. හරි ගියාද? මේ වැරදි දෙයට ප්‍රතිකාර කරන්න සිංහත ඕනේ කියලා දැනිට ගමන් පින්විතනේ යන්න ලෙඩේ හොයාගෙන. එහෙනම් මේ එක ප්ලග් එකක්වත් ගහලා වැඩක් නැහැ පින්විතනේ. ඕනේ කියලා දැනිට ගමන් මේකනම් හිත මේක ගහන්න කැදීම මොකේද? තථාගත ධර්මයට මේ හිතේ තියෙන නොදැනුවත්කමක් නිසා පින්විතනි මේ ලෙඩේ මෙයාට හැදෙන්නේ. මේ රෝග ලක්ෂණේ මතු වෙන්නේ ලෙඩේ තමයි පින්විතනි. අර නොදැනුවත්කම අන්න ඒකට ධර්මයටයි ප්ලග් කරන්න ඕනේ හිත. හිත ධර්මයට ප්ලග් කළොත් මේ ඕනෙකම නැති වෙනවද නැද්ද? නැති වෙනවා. ධර්මයට ප්ලග් කරන්නේ නැතුව වෙන කොහෙට ප්ලග් කරත් ඇහැට කනට නාසයට දිවට කයට කොහෙට ප්ලග් කළත් වැඩක් තියෙනවද? ඒ කොහෙට ප්ලග් කළත් පින්විතනි ඕනෙකම තාම තියෙනවා. එහෙනම් මේවා කරන එකෙන් ඇති ඵලක් නැහැ. ඔබට ඌමනාව තියෙනවා තමයි, ඔබට ඕනේ තමයි ඔක්කොම. නමුත් පින්විතනි ඕනෙම ලබා ගත්තා කියන එකෙන් ඇති ඵලක් නැහැ. මොකද ඔබ තේරුම් ගත්තා නම් හරි පින්විතනි ඔය ඕනේ කියන්නේ රෝග ලක්ෂණයක් කියන එක. මොකද ඔබ හිතාගෙන ඉන්නේ මේ ඕන එක සපුර ගත්තා නම් හරියනවා කියලා, මේ පීඩා විවරයි කියලා. ඒක නිසා තමයි පින්විතනි අර දැන් ගොඩක් අය කියන කතාව දැන් ඔක අර පැවිද්දට එනකොට හරියට ඒක පේන්න තියෙනවා පින්විතනි. දැන් ඔබගේ ඒක පේන්න නෑ. මොකද හේතුව ඔබ අතාරින්න සූදානම් නෑනේ කිසි දෙයක්. අතාරින්න තෝන්නේ නෑ. නමුත් පැවිද්දට එන යමක් අතහැරලා ඉන්න එපා. අතාරින්න ඕනේ අතෑරේ දහම් කරගෙන යන්න. නමුත් පැවිද්දට එන කෙනෙක් වින්දෙන යම් කොටසක් අතාරින්න ඕනේ අකමැත්තෙන්. කැමැත්තෙන් අතාරින්න පුළුවන් අයත් ඇති. මේ පැවිද්ද ඕනේ නම් අකමැත්තෙන් හරි අතාරින්න ඕනේ. අනාගාමි නොවිච්ච කෙනෙකුට පිංගුතුනි පැවිද්දට එනකොට එයා අකමැත්තෙන් කාමයේ අතහැරලා ඉන්න ඕනේ. මොකද පැවිද්දට ආවට පස්සේ යාට කාමයේ ඉන්න බෑ. විශේෂයෙන් පස්වෙනි කාමයේ යාට ඉන්න බෑ. අන්න එතෙන්දී හොඳට ඒක පේනවා. බොහෝ පිරිසකට තියෙන ප්‍රශ්නේ තමයි ස්වාමීනි මට ඕනේනේ. ඉතින් ඕනේ නිසා මම මෙහෙට ඇවිදලා ඉතින් මට විඳවන්න වෙයිනේ. ඒක නිසා මම පොඩ්ඩක් මෙහෙම ඉඳගෙන බණ දහම් ඇසුරු කරලා කසාදයක් එහෙම බැඳලා අර වහන් වෙදලා ඕනේකම ලෙඩේ විදිහට පේන්නේ. ඒක නිසා එයා හිතනවා පිංගදනේ මේකට ප්‍රතිකර්මයක් කළාට පස්සේ එයා කූල් වෙයි කියලා. ගොඩක් එයාට සහනයක් එයි කියලා. එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ පිංගසනේ. ලෙඩේ එහෙම්මමයි. ලෙඩේට ඕනේ ප්‍රතිකාර කරන්න. ඉතින් ලෙඩේට ප්‍රතිකාර කරනකම් පොඩ්ඩක් රිදෙයි. ඉතින් රිදි රිදි හරි මොකද්ද කරන්න ඕනේ? ලෙඩේට ප්‍රතිකාර කරගන්න ඕනේ. ඔන්න ඔය ටික තේරුම් ගියා නම් පිංගසනේ බොහෝ පිරිසක් ගොඩ යනවා. ඉන්න පුළුවන් තරම් උත්සාහ කරන්න පිංගුතුනි මේකේ තියෙන ඇත්ත තත්ත්වය දකින්න. මේ කියන ඕනෙකම එනකොටම පිංගුතුනි ඔබගේ මනස හැරෙන්න ඕනේ. අන්න ලෙඩේ හැදිලා. අන්න එතනට ගියා. මේව ගැන හිතන්නවත් එපා පිංගුතුනි. මේ ඕනෙකම එනවා කියන එක හොඳයි. ඕනෙකම හැංගිලා තියෙනවට වඩා ඕනේ නම් ඇත්තටම ඕනේ නම් ඕනෙකම දැනෙන එක හොඳයි. මොකද ඕනෙකම දැනෙනකොට මොකද වෙන්නේ? තමන්ට අවබෝධ වෙන්න ඕනේ මේ අන්න ඕනකම දැනෙනවා. ඒ කියන්නේ අන්න ලෙඩේ හැදිලා. දැන් ඔබගේ දරුවාට හඳ පායනකොට හඳ දිහා බලාගෙන පොඩි හූවක් එහෙම තියෙනවනම් දැන් ඔබ දන්නව එතකොට මක්කෙලාද? අන්න තද වෙලා. මොකද්ද? පිස්සුව. අන්න පිස්සුව තද වෙලා. දැන් ඔබ හඳ ගෙනත් දෙනවද? ඌ හඳ බලාගෙන හඳට හූ තියද්දි හඳ ගෙනත් දෙනවද උට? නැත්තම් අර ස්පිරිතාලෙන් දීපු ඉන්ජෙක්ෂන් එක ගහනවද? ඉතින් ඔබගේ ජීවිතේටත් ඒක කරගන්න. ඔබටත් පිස්සුව තද වෙන වෙලාවට තමයි පිංගුතුනි මක් වෙන්නේද? අර ඕනේ කියන එක එන්නේ. ඒකට හඳ ගෙනත් දෙන්න උත්සාහ කළා වැඩක් නැහැ. ඒකට හඳ ඇත්තටම ගෙනත් දුන්නත් වැඩක් නැහැ. අපි හිත හඳක් කපලා ඒ ගෙනත් දෙනවා ඒකට කියලා. ඒත් ඒක මොකද කරන්නේ? හඳ දිහා බලාගෙන ඉන්නවා. මොකද අරක ගෙනාවට වැඩක් නැහැ. මල්ලි අඬන්නේ මොකක් හින්දාද? කිරි නැතුව අඬන්නේ පින්විතනි මල් කල්ලා ගෙන දුන්නට වැඩක් නැහැ. එහෙනම් කිරි දෙන්න. ධර්මයයි දෙන්න ඕනේ වෙලාවට. ඉතින් මේක නිතරම ඔබට කියලා තියෙනවා. ඔබගේ දරුවා චොක්ලට් ගිල්ලලා ඕනේ කියලා අඬද්දි දරුවාට චොක්ලට් දීලා වැඩක් නැහැ පින්ගසනි. බලන්න පුංචි කාලේ ඉඳලා චොක්ලට් දීලා ඌ තාම චොක්ලට් ඉල්ලන්නේ නැද්ද කියලා. පළවෙනි පාරම චොක්ලට් එක ඉල්ලපෙලා ධර්මයේ දුන්නා නම් පින්ගසනි ආයේ කවදාවත් එක චොක්ලට් ඉල්ලන්නේ නැහැ. එහෙනම් ඒ වෙලාවේ මේ ඉල්ලලා තියෙන්නේ මොකද්ද? ධර්මයේ පින්ගසනි. අර මානසික ලෙඩේ තීරුම් ගන්න. මානසික ලෙඩේ තමයි පින්ගසනි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා ආස්වාදයි සැපයි සාරයි කියලා අරගෙන සුභයි කියලා නිගමනයකට ආපු එක. රූප වේදනා සංඥා සංකාර විඥාන ආස්වාදයි සැපයි සාරයි සුභයි කියන එක තැනට නිගමනයකට ඇවිදලා තියෙනවා වෙනද. මෙන්න මේ ගත්ත අවිද්‍යාව තමයි ලෙඩේ. ඔබට යමක් ඕනේ කියලා එහෙම දැනෙනවා නම් සිංහසනි එකපාරටම ඔබට හිතන්න තියෙන මොකද්ද? මෙන්න ලෙඩේ තියෙනවා. මටත් ලෙඩේ තියෙනවා. එහෙනම් ඒකට ගන්න ප්‍රතිකාරමේ මොකද්ද? අනිච්ච දුක්ඛ අනත්ත වඩනවා. පෙළෙන සුළු දුක් දෙන සුළු අසාර බව මෙනෙහි කරනවා. මිසක් පිංගුතුනි කසාද බැඳලා වැඩක් නැහැ. ඒකෙන් කිසිම දෙයක් වෙන්නේ නැහැ පිංගුතුනි. ඒකයි තේරුම් ගන්න මේ ලෝක සත්‍යය. මම මේ ගැන කසාද බඳින්න එපා කියන නෙමෙයි. එහෙම කළා කියලා කිසිම යහපතක් වෙන්නේ නැහැ පින්සනේ. මොකද ලෙඩේ තියෙන්නේ මෙතන නම් මෙතනට බේත් කළා වැඩක් නැහැ. කොච්චර කළත් ඔය කියන ගින්න නිවෙන්නේ නැහැ පින්වතුනි. කොච්චර කළත් වැඩක් වෙන්නේ නැහැ. හොඳට දැන් සිහි කරලා බලන්න ඔබගේ දින ඕනෑ පාකම් ගැන. එකක්වත් පිරෙනවද කියලා බලන්න. කොච්චර කළත් වෙන්නේ නැහැ. පිරෙන්නේ නැති වෙන්න හේතුවක් තියෙනවා පින්වතුනි. පුතේ මේ කලේ පුරවම් වරෙන්. ඔබ කලෙත් අරගෙන නිඳට ගිහිල්ලා එයා පැත්තේ තියෙන බාල්දියට වතුර පුරවනවා. දැන් කොයි වෙලාවටද කලේ පිරෙන්නේ? කොච්චර කළත් පිරෙන්නේ නැහැ. හැබැයි වතුර අදින්න නැතුව ඉන්න පුළුවන්ද? බෑ, අදින්නත් ඕනේ. ඇයි? කලේ පුරවන්නේ බෑ. නමුත් කලේ නෙමෙයි පේන්නේ, බාල්දිය පේන්නේ. ගත්ත වතුර ටික බාල්දියට හලන්නේ හැමදෙස්සම බිම තියෙන. එහෙනම් මිනිහදෙනේ හොඳට බලන්න, දවසක කලේ පේනකම් මේ ලෝක සත්‍යය බාල්දිය පුරව පුරව ඉන්නවා. කොච්චර බාල්දිය පිරෙව්වත් කලේ පිරෙන්නේ නැහැ. මේකට කලේ පේන්නේ නැහැ පින්වදිනේ, නිින්දෙන් වතුර ටික ඇදලා ගත්තාම. අන්න ඒකයි පින්වදිනේ, යම් දවසක යම් කිසි කෙනෙක් අවිද්‍යාව දැක්කනම් අන්න ඒක මේ ගමන පටන් ගන්නවා. ඒකයි පින්වදිනේ තථාගතයන් වහන්සේ මේ දුකය, මේ දුකට හේතුව ජාතිය, නැත්නම් මේ ජරා මරණ දුක, ඊට හේතුව ජාතිය, ඊට හේතුව භව, ඊට හේතුව උපාදාන කියන්න ඔය සින්දුව. ඊට හේතුව ඊට හේතුව තණ්හා, ඊට හේතුව වේදනා. ඔහොම උඩට අරගෙන ගිහිල්ලා පින්විතනේ අපිට කිව්වද ඔය ඔක්කොම ටික හොඳට කඩපාඩම් කරන් හිටහල්ලා කියලා? නෑ. තථාගතයන් වහන්සේට තමයි පින්විතනේ ලෞතුරා බුද්ධ රාජ්‍ය ලැබෙන වෙලාවේ ඔය කොටස වැටහෙන්නේ. මොකද උන්වහන්සේ බුද්ධ රාජ්‍යයට සත් වෙලා අපිට මේක දෙසන්න නම් අපිට දේශනා කරන්න ඕනේ, කරන්න ඕනේ දේ විතරක්. හොයාගත්ත විදිය දේශනා කළොත් අපි අමාරුවේ වැටෙනවා. සර් අයිසෙක් නිව්ටන් ගුරුත්වාකර්ෂණ නියමයේ හොයාගත්ත විදිය අපිට කිව්වනම් එහෙම පින්විතනේ අපි කවුරුත් විභාග පාස් වෙන්නේ නැහැ. මාස ගානක් මහන්සියලා මිනිසයා ඒක හොයාගත්තා. ඒකට හදපු එක ගානක්වත් අපිට හදන්න දෙන්නේ නැහැ. අපිට දෙන්නේ ඒ සූත්‍රය පාවිච්චි කරලා ගණන් හදන්න විතරයි. ඒකට කරපු දේවල් එකක්වත් අපිට කියන්නේ නැහැ. අරක කළා, මේක කළා, කොළ කීයක් අඹරලා විසි කරන්නේ නැද්ද? වැරදිලා. තථාගතයන් වහන්සේ ක්‍රමානුකූලව උඩට අරගෙන ගියා පින්විතනි මේ. ඔන්න උඩටම ගියාට පස්සේ උන්වහන්සේ දැක්ක මෙන්න මේ තියෙන ප්‍රශ්නේ. මෙන්න මේකයි ලෙඩේ. මෙන්න මේ ළඩේට උඹලා උත්තර හොයාගනින්න. අන්නේ දාත උඹලා මේ පල්ලෙහා තියෙන කුණු ගොඩෙන් නිදහස් කියලා. අන්නේ ළඩේ තමයි සිංහතරේ අරන් ඇවිල්ලා පින්නු. ඒක තමයි ඔය කියන විද්‍යාව. අපිට කරන්න තියෙන ඔන්න ඔච්චරයි. ඕක තමයි ළඩේ. ඕකට ඕනේ සිංහතරේ අපි උත්තර හොයන්න. ඒකයි කිව්වේ යම් දවසක යම් කෙනෙක් අවිද්‍යාව දැක්කයි කියලා කියන්නේ. අවිද්‍යාව තේරුණා කියලා කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන්නේ දුක්ඛේ. තව එක ක්‍රමයකට කියන්නේ අවිද්‍යාව මොකද්ද? දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදේ අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං, අයං උච්චති භික්ඛවේ අවිජ්ජා. දුක්ඛේ අඥානං, දුක දන්නේ නැතිකම මොකද්ද? අවිද්‍යාව. දුක්ඛ සමුදය දන්නේ නැතිකම මොකද්ද? අවිද්‍යාව. දුක්ඛ නිරෝධය දන්නේ නැතිකම මොකද්ද? අවිද්‍යාව. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව දන්නේ නැතිකම මොකද්ද? අවිද්‍යාව. ඒ කියන්නේ පින්වතුනි ඔය ඥාන හතර නැතිකම තමයි අවිද්‍යාව කියන්නේ. ඒ කියන්නේ ඔය ඥාන හතර ලැබිච්ච ගමන් මොකද වෙන්නේ? අවිද්‍යාව කියන එක දුර වෙලා යනවා. අදියර හතරකට දුර වෙනවා පින්වතුනි. සෝතාපන්න ඵලයේදී යම් ප්‍රමාණයකට දුර වෙනවා. අරිහත් ඵලයේදී කෙලවරට වෙන්නම දුර වෙනවා. ඒ කියන්නේ දුක කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගෙන ඒ දුකට හේතුව මොකද්ද කියලා තේරුම් ගත්තා නම් ඒ දුක නැති කරන්න පුළුවන් කියලා තේරුම් ගත්තා නම් ඒකට මාර්ගයක් තියෙනවා කියලා තේරුම් ගත්තා නම් ඒක නා සෝතාපන්නයි. මාර්ගේ යන එක්කෙනා නෙමෙයි බෙන්ගතන. මේ දුක කියන්නේ මොකද්ද කියලා හරියට තේරුණා නම් එයාට. මේ දුකට හේතුව මොකද්ද කියලා හරියට තේරුණා නම්. තේරුණා නම් කියන්නේ අවබෝධ වුණා නම්. මේ දුක නැති කරන්න පුළුවන් එකක් කියලා අවබෝධ වුණා නම්. දැන් ගොඩ පිළිසකට මේ දුක නැති කරන්න බෑනේ. ඇයි? මේ දුක ඇතනම් කොහොමද නැති කරන්නේ? දුක ඇත කියලා හිතාගෙන ඉන්නවනම් නැති කරන්න විදිහක් නැහැ නේ පිංගුදෙන දුක කියන එක. මේ හේතුඵල ධම්ම න්‍යාය දැක්කට පස්සේ තමයි පිංගුදෙන තේරෙන්නේ මේ දුක කියන්නේ හේතුවක ඵලයක් කියලා. දුක කියන්නේ හේතුවක ඵලයක් නම් හේතුව නැසන කල්ලි මක් වෙනවද? ඵලය නැසිලා යනවා. එහෙනම් දුක කියන්නේ නැති කරන්න පුළුවන් එකක්. ඒක නැති කරන්න කෙලින්ම යන්න ඕනේ පිංගුදෙනී ඉස් මුදුනටම. ඒකයි තථාගතයන් වහන්සේ ක්‍රමක්‍රමයෙන් උඩටම අරගෙන ගියේ පින්වත. දැන් ඕකෙදි සමහරව අහනවා ඉතින්. හරි වේදනාව මොන ප්‍රත්‍යයෙන්ද එන්නේ? මොන ප්‍රත්‍යයෙන්ද වේදනාවෙන්? ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ස්පර්ශයෙන්නේ මොන ප්‍රත්‍යයෙන්? සලආයතන ප්‍රත්‍යයෙන්. සලආයතනේ මොන ප්‍රත්‍යයෙන්ද? නාම රූප ප්‍රත්‍යයෙන්. ඕමම ගිහිල්ලා එහෙනම් අවිද්‍යාව වෙන්නේ මොන ප්‍රත්‍යයෙන්ද? එහෙමත් අහන්නයි ඉන්නව නේද? එතකොට දැන් මේ ඔක්කොම හේතුක ඵල නම් දැන් අවිද්‍යාව වෙන්නේ මොන ප්‍රත්‍යෙන්ද? හොඳට කල්පනා කරලා බලන්න වෙනදෙන මේ ඕන එකක්ද ඔය හිතන්නේ කියලා. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. පණිකමට ඕවා කතා කළාට මිනිස්සු. පටිච්ච සමුප්පාදයේ තථාගතයන් වහන්සේ දේශනා කළේ පින්විතනි අපිට ලෙඩේ කොතනද තියෙන්නේ කියලා හොයලා දෙන්න. ක්‍රමක්‍රමයෙන් උඩට නැගලා අන්තිම තැනට ඇවිදලා පෙන්වෙන්නේ මෙන්න තියෙන්නේ මෙන්න මේකයි ප්‍රශ්නේ. එහෙනම් දැන් අපි අහුවොත් එමේ ඒක එන්නේ මොන ප්‍රත්‍යෙන්ද? අර ප්‍රත්‍යෙන්. ඒක එන්නේ මොන ප්‍රත්‍යෙන්ද? අර ප්‍රත්‍යෙන්. ඒක එන්නේ මොන ප්‍රත්‍යෙන්ද? අර ප්‍රත්‍යෙන්. මුව පිස්සන් කොට උඩ දාලා තියන්න එපා. දැන් අවිද්‍යාව දක්වා අරගෙන ගියයි අපිව. ලෙඩේ දින එතන නිසා පෙඟසින් එන්නේ එක පෙන්වලා දෙන්න. එතනින් එහාට අරයි යන්න ඕනේ නැද්ද අපිව? තථාගතයන් වහන්සේට ඕනනම් අරයි යන්න බැරිද? පුළුවන්. ඒක එන්නේ අර ප්‍රත්‍යෙන්, ඒක එන්නේ මේ ප්‍රත්‍යෙන්, ඒක එන්නේ මේ ප්‍රත්‍යෙන්. දැන් තථාගතයන් වහන්සේගේ වයස අවුරුදු 2000 600යි. ඒක එන්නේ මේ ප්‍රත්‍යෙන්, ඒක එන්නේ මේ දැන් 3000යි. ඒක එන්නේ මේ ප්‍රත්‍යෙන්, ඒක එන්නේ මුන්නහසේ දානි වළඳනවා. ඒක එන්නේ මේ ප්‍රත්‍යෙන් කියලා ඒ ප්‍රත්‍ය කියනවා. දැන් අවුරුදු 4000යි. ආයිත් මොකද කරන්නේ? මේ කල්ප අවසානෙටත් ආවා. ආයි මොකද කරන්නේ? ඒ තරමට උන්වහන්සේට ඕකෙන්නේ හේතු කියන්න පුළුවන් පින්විතනි. ඕන නැද? දැන් ලෙඩේ අහු වුණා නම් පින්විතනි දැන් එතනින් එහාට කරන ස්කෑන් එක මොකද්ද? දැන් ඔබගේ මොලේ මොකක් හරි එකක් දැන් ප්‍රශ්නයක් ඇවිල්ලා දැන් ඊළමක් කරනවද? දැන් ස්කෑන් කරනවා දිගටම. වෛද්‍යවරුගෙන ඔබගේ ලෙඩේ හම් වුණා. නෑ නෑ නෑ. තව කරන්න ඕනේ. ඕනේද තව කරන්න? නෑ, ලෙඩේ හම්බුණා අපි. එහෙනම් එතනින් එහාට ගිහිල්ලා වැඩක් නෑ. ඒකයි ඔබ තේරුම් ගන්න ඕනේ. මේ හේතුඵල ධර්ම කියලා මේකත් හේතුන්ගෙන්, මේකත් හේතුන්ගෙන්, මේකත් හේතුන්ගෙන් කියලා යන එකක් ගැන නෙමෙයි මේ දේශනා කරන්නේ. අග්ගිස්සේ දුකක් ජනිත වෙලා තියෙනවා. ඒක ආවේ කොහොමද කියලා පෙන්වන්නේ උන්වහන්සේ. අන්න ඒක තේරුම් ගන්න සිංහදෙන. පටිච්ච සමුප්පාදය කියන්නේ සෙල්ලම් බඩුවක් නෙමෙයි මෝඩ මිනිස්සු අතට අරගෙන ඕක සෙල්ලම් කළාට. තථාගතයන් වහන්සේ නමකගේ තියෙන ශ්‍රේෂ්ඨම හොයා ගැනීම පිංගුතුනියෝ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියනේ ඔක්කොම ඔබට එනවද නැද්ද? එනවද නැද්ද? මේ හොඳට කල්පනා කරලා බලන්න. ඒව එනවද නැද්ද? එනවා. එහෙනම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන ඔක්කොම යම් පිච්චන් නලබදි තම්පි දුක්ඛ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ ඔය ඔක්කොම විඳිනවා. ප්‍රියෙහි විප්‍රයෝග අප්‍රියෙහි සංපයෝග විඳිනවද නැද්ද ඔවා? ඔය ඔක්කොම විඳිනවා. ඒක විශ්වාසයි නේද හැමෝටම ඔක විඳිනවා කියන? ඔන්න එක කාරණාවක්. ඒ ඔක්කොම විඳින අතරතුර පිංගින්දින තව එකක් තියෙනවා. ජරා මරණයට යාම නිසා එන පීඩාකාරී තත්ත්වය. එහෙමත් එකක් තියෙනවා. මේ ඔක්කොම තියෙනවා මිස පිංගුතුනි මේවා කොහොම දෙන්නේ කින්ද මන්ද මොකුත් දන්නේ නැහැ. හැබැයි එක්කෙනෙකුට බැන බැන හිටියා. කවුද ඒ? විපරිණාමයේ. විපරිණාමයට බැන බැන හිටියා. අපිට මේ දුක ජනිත කරන්නේ ඔක්කොම කවුරු කියලාද? විපරිණාමයේ කියලා. සතාගතයන් වහන්සේ ලෝකෙ පහළ වෙලා ලෝක සත්‍යයට පෙන්නුවා. හරි, මෙහෙම දුකක් තියෙනවා තමයි. නමුත් ඒ දුක ඇති කරන්නේ විපරිණාමයේ නෙමෙයි. එහෙනම් කවුද? අන්න හොයන්න පටන් ගත්ත අපි හිතන්නේ කවුද එහෙනම් කියලා. විපරිණාමයේ නෙමෙයි කියලා නිකන් හිටියනම් මොකද වෙන්නේ? දැන් මෛත්‍රී බුදුහාමුදුරේ නිකන් අපිට ඉන්න වෙනවා. ස්වාමීනි, මෛත්‍රී බුදුරජාණන් වහන්සේ, ගෞතම බුදුරජාණන් වහන්සේ අරක නෙමෙයි කියලා කිව්වා. එහෙනම් මොකද්ද ස්වාමීනි? ඇයි අපිට පුළුවන් ද තනියෙන් උඩට array යන්න?
නෑ.
අනවර්ණ ඥානයේ තියෙන ඕනේකට. දැන් එහෙනම් මොකද උනේ පිංගුතුනි? අන්න මේ මොකද්ද හේතුව කියලා හොයාගත්තා. මේ ජරා මරණික දුක එන්නේ. ජරා මරණ එන්නේ විපරිණාම කොටසක් ඒක. ජරා මරණික දුක එන්නේ මොකකින්දද? මොකකින්දද? ජාති නිසා. ජරා මරණික දුක ජාති නිසා එනවා. ජාති එනවා භව නිසා. භව එනවා උපාදාන නිසා. උපාදාන එනවා තණ්හා නිසා. අන්න එහෙම බලවල බලබල උඩට අරගෙන ගියා. ගියාට පස්සේ අවසානේ තැන්ට ආවා. අවසානෙම නෙමෙයි ඔය. නමුත් ලෙඩේට යනකම් ආවා. තව උන්නම් උන්වහන්සේට යන්න පුළුවන් උඩට. ඔය ටික හරි ආවේ ඇයි? ලෙඩේ හොයන දෙන්න ඕන නිසා අපිට. අපි දමු ලෙඩේ තිබ්බේ වේදනාවල කියලා. එහෙනම් දැන් මේ පස්ස ගැන කියයිද? පස්ස ගැන දේශනා කරයිද දැන්? දැන් මොකටද ඉතින් ලෙඩේ අහුණා නම් පින්විතනි ආයි ස්කෑන් කරන්න වැඩක් නැහැ. එහෙනම් ලෙඩේ තිබ්බේ අවිද්‍යාව. ඒකයි පින්විතනි අවිද්‍යාව දක්වා ආවේ. ඒකෙන්ද කවර කවදක්වත් ඔබ අහන්න එපා. එතකොට අවිද්‍යාව වෙන්නේ මොන ප්‍රත්‍යෙන්ද? මං හිතන්නේ මේ ලෝකෙට පහළ වෙන කිසිම බුදුරජාන් වහන්සේ නමක් ඕකට හේතු කියයි කියලා. ඇයි? හිස් වචන කතා කරන්නේ නැහැ නේ උන්වහන්සේ. ඔන්නම් ඉතින් පුළුවන් මේකද ඕක රවුමක් ඇඳලා ඉවෙලා අවිද්‍යාව වෙන්නේ ආයි මේක නිසා කියලා මොකක් හරි එකක් පෙන්වන්න. නමුත් අවිද්‍යාවෙන් උඩට නැග ගන්න අවශ්‍යතාවයක් නැහැ සිංහත කාටවත්. හේතුව අවිද්‍යාව තමයි ලෙඩේ. ලෙඩේ දක්වා ආවා මෙන්න ලෙඩේ. මේ ලෙඩේට බේත් කරපල්ලා කිව්වා. එහෙනම් අවිද්‍යාවට බේත් කරපු ගමන් පින්විතින විද්‍යාව පහළ වුණා කියලා කියන්නේ අවිද්‍යාව නිසා හටගත් අபிසංකාර නැවත නැගෙන්නේ නැහැ. වැඩේ ඉවරයි එතනින් එහාට. ඒකයි පින්විතින ඔබ හැමතිස්සෙම ලෙඩේ ફોකස් කරන්න. මේ ඕනෙකම නෙමෙයි ලෙඩේ පින්විතින. ඔය ඕනෙකමට ඔබ කරන බේත් එකක්වත් හරියන්නේ නැහැ. ලෙඩේ තියෙන්නේ අවිද්‍යාවේ. එතනට ඕනේ පිළියම් කරන්න. ඔබට ඕනේ වෙච්ච ගමන් අර පීඩාව දැනෙච්ච ගමන් අනිච්ච දුක නැතවදන්න. දැන් තියෙන පිළ දැන් සීනි ලෙඩු හා ඉන්නනේ සීනි ලෙඩු. සීනි වැඩි ලෙඩු ඉන්නවා. සීනි අඩු ලෙඩු ඉන්නවා. දැන් මොකක් හරි එකට දැන් ඔන්න පොඩ්ඩක් සීහි නැති වෙනවා වගේ එනවා නිකන් පොඩ්ඩක් නිකන් බ්ලර් වෙලා වගේ යන ඔක්කොම මොකද කරන්නේ ඒලාට? ටැග් ගාල ගත්තා ටැබ්ලට් එක හරි නැත්නම් සීනි ටිකක් හරි මොකද කරන්නේ? දාගත්තා කටේ. පින්දුර ඔබට ඒ සීහි නැති වේගෙන එනකොට හෝ නැත්නම් මොකක් හරි ඒ වෙනකොට පින්දුර ඔබ දන්නවා දැන් ඔබට මොකද්ද වෙලා තියෙන්නේ කියලා මේ. අන්න ඒකට අනුරූප කරගන්න පින්සනේ. දැන් ඔබ කන්නේ ඇයි? අර බඩජාරිකම පැත්තකින් තියමුකෝ. නැත්නම් කන්නේ මොකද්ද? නැත්නම් ඔක්කොම කියන්න ගත්තොත් එහෙම බඩජාරිකම ගින්ද කියලා. හරි නෑනේ ඒකයි. හා ඇයි කන්නේ? කොහොමද දන්නේ කන්න ඕනේ කියලා? බඩගින්නක් දැනෙනවා. බඩේ ගින්නක් දැනෙනවා. බඩ පිච්චෙනවා වගේ දැනෙනවා. බඩ පිච්චෙනවා වගේ දැනෙනකොට තමයි පිංගුතුනේ ඔබ මොනවද කරන්නේද? ගින්දර ටිකක් අරන් බඩට දාගන්නේ. එහෙම නෙමෙයිද කරන්නේ? ඇයි බඩ ගිනිනේ? බඩට ගින්දර නෙමෙයිද ඉල්ලන්නේ? අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ මිදෙන්නේ. මේ දැනෙන එක නෙමෙයි පිංගුතුනේ ප්‍රතිකර්මයට කරන්න ඕනේ. ඒ දැනෙන එක තුලින් අපිට අවබෝධ වෙන්න ඕනේ මොකද්ද ප්‍රශ්නේ කියලා හැමතිස්සෙම. එහෙනම් බඩ පිච්චෙනවා නම් පිංගුතුනේ දැන් ඔබ දන්නවා මට මොකක් කියලාද? මට බඩ ගිනි දැන්. ඒ කියන්නේ මම දැන් කෑම දාන්න ඕනේ. දැන් ඔබගේ ගෙදර ඉන්නවා මොකක්ද කුකුලේ. කූඩුවක දාලා. ඒක එක වෙලාවක කෑ ගහනවා. ඒ කෑ ගහන්නේ බඩ ගින්නේ. දැන් ඌ කෑ ගහනකොට ඔබත් කෑ ගහනවා දූත් එක්ක. එතකොට ඌගේ බඩ පිරෙනවද? එහෙනම් පිටුදෙන මේ ඕනේ කියන එක දීලා හරියන්නේ නැහැනේ. ඒක දුන්නා කියලා කවදාවත් ප්‍රතිකර්මයක් නෙමෙයි ඒක. කුකුල කෑ ගහද්දී එහෙනම් අපි දැනගන්න ඕනේ මෙන්න කුකුල කෑ ගහනවා. ඒ කියන්නේ දැන් කුකුලට බඩ ගින්නේ. මෙන්න කිකිලි කෙකර ගන්නවා. ඒ කියන්නේ දැන් බිත්තර දානවා. එහෙනම් ගිහිල්ලා බිත්තරේ දාන්න තැනක් හදන්න ඕනේ. හොඳට තේරුම් ගන්න සිංහදෙන මේ ලක්ෂණ එනකොට. කොල්ල වටේ පිටේ ඉන්නේ උන්ට බැල්ම දානවා. දැන් කල වයසත් හරි. ඉක්මනට ආරාමයට ගිහින් දාන්න ඕනේ. එහෙම නෙමෙයි හිතෙන්න ඕනේ. නැත්තම් ඉතින් අවිද්‍යාව මිත්‍යා දෘෂ්තියනේ. මෙච්චර කල් කළේ මොකද්ද? වටේ පිටේ ඉන්නේ උන් දිහාත් බලනවා. ඉක්මනට කසාදයක් බන්දලා දෙන්න ඕනේ. අන්න වැරද්ද ගත්තා පිංගුද. ඒ කියන්නේ කුකුලා කෑ ගහනකොට ඔබත් මොකද්ද කරන්නේ? ඌත් එක කෑ ගහනවා. කුකුලා කෑ ගහන එක නතර කරයිද? නෑ. මොකද කෑ ගහන එක කියන්නේ ඒකට වෙලා තියෙන දේ ප්‍රතිඵලයක් විතරයි පින්වතුනි. වෙලා තියෙන දේටයි ප්‍රතිකර්ම කරන්න ඕනේ. ඒකයි ඔබට කියන්නේ මේක පුළුවන් නම් තේරුම් ගන්න උත්සාහ කරන්න හැම කෙනාම. ඔය කරන කිසිම දෙකින් ඇති ඵලක් නැහැ පින්වතුනි. මොකද හේතුව ඔය තුවාලෙට නෙමෙයි ඔය බේත් කරන්නේ. ඔය ලෙඩේට නෙමෙයි බේත් කරන්නේ. ලෙඩේ ඔබට තියෙන ලෙඩේ ස්කෑන් කරගන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? පටිච්ච සමුප්පාදය. යන්න පරිසම්පාදයේ දිගේ. පරිසම්පාදයේ දිගේ යනකොට දැන් ඔබ සාමාන්‍ය ස්කෑන් කරන්න ගියාම ඔබ අහනවනේ දැන් ඔබ අර ඇතුලේ අර තිය ඇතුලට ගන්න ඒවා එහෙම තියෙන. ඇතුලට ගිහිල්ලා ඇතුලින් දගෙන අහනවනේ මේක හදලා තියෙන්නේ මොන වෑන්ද? අහනවනේ. මේ මොනවද මේ රතු පාටේ වෑන්නේ? මේ ලියන්නේ මොනවද? ඈ මේ යකඩද? අහනවද නැත්නම් රිපෝට් එක අහම රිපෝට් එකේ මොනවද තියෙන්නේ කියලා අහනවද? සදාගතයන් වහන්සේ කෙලින්ම රිපෝට් එකේ ඉන්න මැෂින් එකක් හදලා තියෙන්නේ. ඉතින් ඉතින් ඔය මැෂින් එක හදන්න එපා. ඔය මැෂින් එක හදන මැෂින් ඔපරේටර්ස්ලා ඉන්නවා ලෝකේ. ඒගොල්ලෝ නැත්නම් ඔපරේටර්ස් නැමෙයි ඒගොල්ලන් කියන්නේ මොකද? මැෂින් හදන මැකැනික්ස්ලා මැනුෆැක්චරර්ස්ලා. එහෙම නැත්නම් මැෂින් හදන අය ඉන්නේ. දැන් ඔබගේ මහාන මැෂින් කැඩුනහම මොකද කරන්නේ? එහෙම හදන කෙනෙක් ඉන්න කම්පියුටර් එක ගන්නවා. මේ හදන කෙනෙක් ඉන්නේ. ආන් එයයි ඉන්නවා ලෝකෙ වෙනසෙන්. ඉතින් ඒ අය නම් ඕක මැෂින් එක ගැන හොයයි. ඔබ බලන්න හැමතිස්සෙම රිපෝට් එක දිහා. අම්මා මැරිලා ඔබට දුකයි. එහෙනම් මොකද කරන්න ඕනේ? අම්මේකෝ නේද? මොකද කරන්න තියෙන්නේ? කෙලින්ම යන්න පිඟුදින උඩට. බලන්න මැෂින් එකේ මොනවද තියෙන්නේ කියලා. කෙලින් මැෂින් එකේ ඇති මොනවද කියලාද? ඈ ආස්වාදයි, සැපයි, සාරයි. මෙන්න මේකයි ඔබට තියෙන ප්‍රශ්නේ. ඊට පස්සේ ඒකෙම පිඟුදින උත්තරෙත් තියෙනවා. මොකද්ද? පෙරෙන සුළුයි, දුක් දෙන සුළුයි, අසාරයි. ඒක ටිකක් වෙලා වැළුවනම් අම්ම නෙමෙයි පිඟුදිනේ. මේ ලෝකේ ඉන්න කවුරු මලත් දැන් ඉතින් දුක එන්නේ නැහැ. මැෂින් එක හැදුවේ ඔන්න ඕකට. ඒක නිසා මැෂින් එකේ පාර්ට්ස් ගලවගෙන ඉවරලා මේ පාර්ට් එක මොකද්ද? අන්න එපා. මේ ප්‍රශ්න වල ඉන්නේ ඒව වැඩි හරියක් ඉස්සර දැන් නම් එන්නේ නැහැ. කී දවසක් කියන්න උනාද බලන්න ඔය ටික එන්නේ නැති වෙන්නේ. නැත්තම් කරන්නේ මොකද්ද? MRI ස්කෑන් එකක් කරන්න ඇතුළට රිංගගෙන ඉවරලා ඒකේ තියෙන කැලලක් ගලවලා පොඩ්ඩ ඉන්න පොඩ්ඩ දොස්තර මහත්තයා මේ මොකද්ද? ඉතින් කවදාකවත් ඔය ස්කෑන් එක කරලා ඉවර කරන්න පුළුවන්ද? බෑ. ඇයි? ඔබ කෑල්ලෙන් කෑල්ල ගලවගල එනයක් හරි ගලවලා අහන්න මේ මොකද්ද කියලා. සලආයතන කියන්නේ මොනවද? වේදනා මොනවද? පස්ස මොනවද? ඔව අහනවා. කමක් නැහැ, ඒව දැනගත්තට. නමුත් ඔබට ඇත්තටම ඕනේ සිංහදනේ. අර යට තිබිච්ච ලෙඩේට පිළියමක් නම් ඔබට ඔබගේ භෝග විනාශේ කරදරයි නම් හිත පීඩාකාරී නම් මේ ජරාවට මරණයට පත්වීම ලොකුවට පීඩාකාරීව දැනෙනවා නම් මොකද්ද කරන්න තියෙන්නේ? ස්කෑන් එක කරන්න. ස්කෑන් එක කළා ඊට පස්සේ උඩම තියෙනවා මොකද්ද? ඒකේ තියෙන රිපෝට් එක. අවිද්‍යාව කියන තැන තියෙනවා. මෙන්න මේකයි ප්‍රශ්නේ. ආස්වාදයි සපයි සාරයි කියලා ගත්තා. මොන වගේ වදෝය? පෙළෙන සුළු, දුක් දෙන සුළු, අසාරේ. වෙයි මේ අවසානයේ හොඳටම පෙළිලා මේක ගැන හොයන්නෙත් නේ. පෙළෙන සුළු, දුක් දෙන සුළු, අසාර එකක් ආස්වාදයි සපයි සාරයි කියලා ගත්ත ඒකයි මේ හිනේ කියලා. දැන් මොකද කරන්නේ? පෙළෙන සුළු, දුක් දෙන සුළු, අසාර ආකාරයෙන් මේක වඩනවා. පිංගුසෙනි වඩනකොට මොකද වෙන්නේ? අර යට තිබිච්ච වේදනාව හැමම පහ වෙලා යනවා. අර යට තිබිච්ච දුක්ඛ ස්වභාවය හැමම පහ වෙලා යනවා. ඒකයි ඔබට කියන්නේ. මේ තන හොඳට දකින්න පිංගුසෙනි ඔබට ඕනේ කියලා දැනෙන හැම වෙලාවකම ලෙඩේ දකින්න, ඔය දකින්නේ රෝග ලක්ෂණයක්. ලෙඩේම දකින්න, ලෙඩේටම පිළියම් කරන්න, අඬ අඬා ලෙඩේටම පිළියම් කරන්න පිණිස. සාමාන්‍ය ලෝකේ කරන විදිහම කරන්න. ඔබට බඩේ අමාරුවක් හැදිලා තියෙනවා. ඒ බඩේ අමාරුව ඉවස ගන්න බෑ. මොකද කරන්නේ? කෑ ගහ ඉන්නවද? බේත් බොනවද? බේත් බොනවා. ඒ බේත් බොනකොට උගුරු තිත්තයි. මොකද කරන්නේ? ඒත් බොනවා. ඇයි? බඩේ අමාරුව. ඒකට බේත් බීවොත් විතරයි හරියන්නේ. හොඳට තේරුම් ගන්න පිංගතනේ. මේ ඕනේ කියන අමාරුව නැති වෙන්නේ පිංගතනේ ඒකට බේත් දීවහම. නිසා කර ඕනේකට අදාළ එක ගෙනත් දුන්නහම නෙමෙයි. මේ තරුණ පිරිස් විශේෂයෙන් මේ හැම එකක්ම හොඳට තේරුම් ගන්න ඔබගේ ජීවිත නිකන් අපරාධ විනාශ කරගන්න එපා. අද මේ ඔබගේ අම්මලා තාත්තලා කියන මේ ඔක්කොම වැරදි පාරේ ගිය පිරිස. ඒ කිව්වේ සමාජීය වශයෙන් නෙමෙයි. වැරදි පාරේ ගිය පිරිස. ඒ අයටත් ඕනේ වුණාම ඒ අයගේ වැඩි හිටියන්ට බැරි වුණා ඒ අයට ඇත්ත තත්ත්වය පැහැදිලි කරන්න. මොකද ඒ අයත් ඒක දැනගෙන හිටියේ නැහැ. ඒක නිසා ඒ අය දුන්න අවවාදෙ තමයි ඕනේ නම් පුතේ ගෙනහන් කියලා. ඊට පස්සේ ගෙනාවා. ගෙනාවා එක හොඳට ගියා නැත්නම් ඔබ නැන්නේ ලෝකේ. ඒ අය ගෙනාවට පින්විතනේ ඔය කොච්චර කළත් ඔය පිරිස මලාට පස්සේ ඊළඟට ආයි ඉපදිද්දිත් ආයි ඕනේද නැද්ද? ඕනේ. ඔය මොහොතක් මොහොතක් නැරත් ඕනේ. ඕක නතර වෙන්නේ නැහැ පින්විතරි. මොකද හේතුව බේත් කලේ ඕනේ කියන එකට ලෙඩේ තාම එහෙම්මමයි. ඒක නිසා මේ තරුණ පිරිස විශේෂයෙන්ම මේවා හොඳට ඔළුවට අරගෙන ඔබට ඕනේ නම් දුක් විඳගෙන එන්න මෙහෙ. පැවිදි වෙන්න ඕනේ නැහැ. ඇවිදලා පැත්තකට එලා ඉන්න මාස 5ක්. මාස 5ක් ඉඳගෙන මග වඩන්න. මේකට බේත කරගන්න. මේ බේතක් කරන්න ඔබට කතා කරන්න සිංහදෙනේ. කරුමෙට වෙලා තියෙන මේකයි. මේ දැන් මේ ලෝකේ ඉන්න මිනිසුන්ට පිංගුදනේ. ලෝකේ ඉන්න වෛද්‍යවරුන්ට නම් ආයි කතා කර කර බේත් දෙන්න දෙයක් නැහැනේ. නම් මේක වෙලා තියෙන පිංගුදනේ මේ මානසික ලෙඩේ පේන්නේ නැහනේ, දැනෙන්නේ නැහනේ කාටවත්. නිකන් ඔහේ දුක් විඳ විඳ ඉන්නවා. ඒවට හේතුකාරක දැනෙන්නේ නැහනේ. ඒක නිසා හේතුකාරකත් පෙන්නලා දෙන්න වෙනවා. බඩේ අමාරුවක් හැදුනහම නම් දුවගෙන යනවනේ දොස්තර මහත්තයා හම්බෙන්නේ. මොකද ඒක ඇඟට දැනෙනවනේ පිංගුදනේ. නමුත් ඒකෙත් ප්‍රශ්නේ තියෙන්නේ බලය අමාරුවක් හැදුනට පස්සේ ඔළුවේ තෙල් ගෑවොත් එහෙම. හිතාගෙන ඉන්න ඔළුවේ තෙල් ගෑම තමයි හරියන්නේ. කෙලෙක නිසා උදේ ඉඳලා රෑ වෙනකන් ඔළුවේ තෙල් ගගා මසාජ් කරනවා. එහෙමනම් දොස්තර මහතුරුන්ට කියන්න වෙනව නේද? ඔය ඔළුවේ තෙල් ගගා ඉන්න එපා බලව ඔබලට බඩේ අමාරුවක් ඔය තියෙන්නේ ඕකට මෙන්න මේ බේතයි හරියන්නේ මේක බිව ගමන් හරියනවා මේක මේ විදිහට බීපල්ල කියන්න වෙනවද නැද්ද? නමුත් ඔබ බඩේ අමාරුව කියන එක ගැන හරියට දන්න නිසා පින්විතනේ ඔබ ඔළුවේ තෙල් ගගා ඉන්නේ නැහැ. නමුත් වැඩේ තියෙන්නේ මේ මානසික රෝගය ගැන මිනිස්සු දන්නේ නැහැ පින්විතනේ දන්නේ නැති නිසා මේ මිනිස්සු වෙන එකක් කරනවා හැමතිස්සෙම. ඒක නිසා කවදාකවත් අනන්ත සසරටම මේ වෙනකල් බැරි වුණා පින්විතනේ මේ ලෙඩේට පිළියමක් කරගන්න. මේ පිළිමන තව ටිකක් ඉස්සරහට කතා කරමු ඊළඟ සතියේ. පුළුවන් තරම් මානසිකාරයට ගන්න ඔය කියපු කතාව. අරගෙන ඔබට තියෙන ඕනේ ඔය තියෙන ඕනේ වෙච්ච හැම එකක්ම පින්විතනේ. ඒකේ තියෙන ඇත්ත ලෙඩේ දැකලා ඒකට පිළියම් කරන්න දුක් විඳින්න හරි පින්විතනේ වෙන කුණ්ඩ වාල කරේ ඉල්ල ගන්න එපා. මේ භෞතික ලෝකෙට කිසි දෙයක් ගේන්න එපා පින්විතනි. මහා මෝඩ වැඩක් ඒක. ඒක ගිනාවට පස්සේ ඒව ආරක්ෂා කරන්න වෙන ඔබට ගැලවෙන්න හම්බෙන්නේ නැහැ එතනින් එහාට කවදාකවත්. රූප බලන්න ඕන වෙලා ටීවී එකක් ගෙනාවා ටීවී එක ආරක්ෂා කරන්න කාමරයක් හදාගත්තා කාමරය ආරක්ෂා කරගන්න දොරක් දාගත්තා දොර ආරක්ෂා කරගන්න ඉස්සරහ දොරක් දාගත්තා ඉස්සරහ දොරේ ගේ ඇතුළේ තියෙන ටික ආරක්ෂා කරගන්න ගේට්ටුවක් දාගත්තා ගේට්ටුව ආරක්ෂා කරගන්න පොලිසියක් දාගත්තා පොලිසිය ආරක්ෂා කරන හමුදාවක් දාගත්තා. ඔන්නම තමයි සිංහදින රටක හමුදාවක් නිර්මාණය වෙන්නේ. අද ඔක්කොටම ගෙවනවා නේද? හමුදාවට ගෙවන්නේ ඔබ නෙමෙයි. හ? ඔබ ගෙවන්නේ. ටොපියක් ඇවත් ඔබ හමුදාවට ගාණක් ගෙවනවා. ටීවී එකේ මේ රූපයක් බලන්න ඕන වෙලා වෙච්ච හරියා. ශබ්දයක් අහන්න ඕන වෙලා වෙච්ච හරියා. ඒකයි ඔබට කියන්න පිඳින්නේ මේව හොඳට තේරුම් ගන්න. මේ බාහිරින් කරන කිසිම දෙයකින් ඇති වැඩක් නැහැ. ඔය ඇහැ මොකට අපි ප්ලග් කරගෙන කොච්චර වෙලා බලන් හිටියත් අදන්නේ නැහැ පිඳින්නේ. මොකද හේතුව මේ ඕනේ කියලා කියන්නේ රෝග ලක්ෂණයක්. ඒකේ රෝගේ තමයි ආස්වාදයි සපයි සාරයි කියලා ගත් එක. ඒක නිසා පෙළන සුළු දුක් දෙන සුළු අසාර ස්වභාවය හොඳට මනසිකාර කරන ඔබට රූපයක් ඕනේ වෙච්ච ගමන් එතකොට తాවකාලිකව හරි ඒක අඩුවේ හැබැයි දිගින් දිගටම කළොත් දැන් බේතක් පාවිච්චි කළාම දැන් අපි දුමු අතේ ගෙඩි වගේක් දාලා දැන් ඒකට බේතක් බොනවා. දවස් දෙකකින් හරි ගියා. දැන් මොකද කරන්නේ? වේත නවත්තනවා. නැවත්තුවම මොකද වෙන්නේ? ආයි මාසෙකින් පස්සේ ආයි එනවා. දොස්තර මහත්තයා කියලා තියෙනවා මාස දෙකක් යනකම් බේත් බොන්න කියලා. එහෙනම් මොකද කරන්න ඕනේ? මාස දෙකක් යනකම් බේත් බොන්න ඕනේ. එකපාර නැති වෙනවා කියලා නතර කරන්න නැතුව. එහෙනම් මේකත් එහෙමම තමයි. අනිච්ච දුක අනත්ත මොහොතක් වඩපු ගමන් පින්වතුනි අර කියපු ගින්න පොඩ්ඩකට හරි අඩු වෙනවා. ඒ අඩු වුණා කියලා නතර කරන්න නැතුව දිගින් දිගටම මේක වැඩුවට පස්සේ පින්වතුනි ආපහු සැරයක් කවදාකවත් ඕක හෙලෙ ලෙඩේ හැදෙන්නේ නැහැ. සාදහටම ලෙඩින් සනීප කරගන්න පුළුවන්. සාමාන්‍ය ලෙඩ වගේම තමයි මේකත් පින්වතුනි. දැන් දොස්තර මහතුරුන්ට පොඩි සහනයක් තියෙනවා. මොකද පොඩි පොඩි ලෙඩ ගැන මිනිස්සු දන්නවා. ඒක නිසා බඩේ අමාරුවක් හැදිච්ච ගමන් දොස්තර මහත්තයා හොයාගෙන එනවා. මාධ්‍ය හරහා විවිධාකාරයෙන් දැනුවත් කරනවා. දැන් ඩෙන්ගු හැදුනට පස්සේ ඇස්පින් අඩංගු දේවල් ගන්න එපා කියලා කියනවා. මාධ්‍ය හරහා නිතර දැනුවත් කරනවා. ඩෙන්ගු හැදුනාම ඩෙන්ගු ලක්ෂණ මෙන්න මේවා මේ වගේ තියෙනවා නම් දවස් 5කට වඩා ඔන්න මොකද තියෙනවනේ 5කට වඩා උණ බහින්නේ නැත්තම් එහෙම වහාම ගිහලා වෛද්‍යවරයා මුණ ගැහෙන්න ආදි වශයෙන් මේ දේවල් කියනවා. එහෙම කර කර දැනුවත් කරනවා. දැන් මේ අපිත් කරන්නේ මේ මානසික රෝගය ගැන නිරන්තරයෙන් ඔබව දැනුවත් කරනවා. මෙන්න මෙහෙම එකක් තියෙන මේ ඕනේ වුණොත් මෙන්න මේ ලෙඩේ තියෙන්නේ මේ ලෙඩේට මෙන්න මේකයි බේත මේක ගන්න. මේක තමයි මේ තථාගතයන් වහන්සේගේ දහම මේ ලෝකෙට යවනවා කියලා කරන්න තියෙන සිංහසෙ. හොඳ ඉතුරු ටික කරන්න තියෙන ඔබටම තමයි. මේක තේරුම් අරගෙන අදාළ බේත් මාත්‍රාවට අනුකූලව වෛද්‍යවරයා අනුගමනය කරමින් කටයුතු කරන්න. එච්චරයි තියෙන්නේ. හැමදෙසෙම වෛද්‍ය උපදෙස් පිළිපදින්න. නියමිත මාත්‍රාව අරගන්න. මේකත් එහෙම තමයි. වෛද්‍ය උපදෙස් පිළිපදින්න. තමන්ට ඕන ඕනේව කරන්න එපා. නියමිත මාත්‍රාව ගන්න. ඒ කියන්නේ ප්‍රසස්ත මට්ටමට මග වඩන්න හැම කෙනා. තමන්ට හැකි උපරිමයෙන් කරන්න. තමන්ට හැකි උපරිමය කියලා කියන්නේ පුළුවන් මේ කරන්න තියෙන ලොකුම උපරිමය නෙමෙයි. තමන්ගේ මට්ටමින් කරන්න පුළුවන් උපරිමය කරන්න. මට්ටම ටික ටික වැඩි වෙයි. ඒක මේට මේක කරගෙන යන්න. දැන් අද තේරිච්ච නැතියා ඊළඟ දවසක තේරුම් ගමු මේක. මෙතන ඉන්න තරුණ පිරිස් විශේෂයෙන්ම මේක හොඳට බලන්න. කොච්චර කළා වැඩක් නැත්තම් පොඩ්ඩක් ඉවසගෙන ඉමු. නැහි ඉවර වෙනකම්. කොච්චර කළා වැඩක් නැත්තම් වැඩක් නැහැ මේ මෙතන. එච්චරයි තියෙන්නේ ඉතින්. ඔය කාටවත් වැඩක් වෙලා නැහැ. බලන්න මුන දිහා වැඩක් වෙලා තියෙනවා කියලා කාගෙවත්. මේ ලෙඩේ සනීපයි නම් ආයේ උපදින්නේ නැහැ. ඒකයි වෙන්නේ. හරියට නෑ. බලන්න මොන දේ. මේ 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 ඕනේ වෙච්ච එකට ප්‍රතිකාර කරපයි ඉන්නේ වැඩි හරියක්. වැඩක් වෙලා නෑ. තාම කොත්තු ගන්න ඕනේ, තාම කේක් ගන්න ඕනේ, තාම පුඩින් ගන්න ඕනේ, අරක ගන්න ඕනේ, මේක ගන්න ඕනේ. කොච්චර කද්දේ නතර වෙලා නෑ. ඇයි? කොත්තුවක් ඕනේ වෙච්ච ගමන් ගිහලා කොත්තුවක් කෑවා. කොත්තුවක් ඕනේ වෙච්ච ගමන් අනිච්ච දුක නැත්තයි වඩන්න ඕනේ සින්විතින්. මොකද හේතුව එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. බඩට කෑම ටිකක් ඕන වුණාම මොකක් දැම්මක් කමන්නේ නැහැ. නමුත් කොත්තුවක් ඕනේ කියලා කියන එක පිස්සුව. ඒ පිස්සුව තියෙන එතන නෙමෙයි ඊට පොඩ්ඩක් උඩින්. ආස්වාදයි සැපයි සාරයි කියලා අරගෙන තියෙනවා. ඒක චිත්ත මූලට යනකම් පණු ගෙහිලා තියෙනවා. ඒකයි බින්දුවේ පිස්සුව. නිකන් හිතට ඇවිල්ලා විතරක් නෙමෙයි. දැන් හිත පණු ගෙහිලා තියෙන එකට අදාළව. ඒකයි පිස්සු කියලා කියන්නේ. දැන් කවුරු හරි කොච්චර කතා කළත් මෙහෙම කරනවනේ. එයාගේ හිතට පණු ගහලා දිනවා කතා කරනකොට මෙහෙම කරන්න ඕනේ කියලා. දැන් පිස්සුද නැද්ද? ඔබ කියනවා ඔහොම කරන්න එපා. හා මං කරන්නේ. එහෙම කියනවා එයා. මොකද හේතුව එයාගේ චිත්ත මූලයේ පණු ගහලා තියෙන ඒක නිසා එයාගේ කටින් වචනයක් පිටිනකොට එයාට එනවා මෙහෙම එකක්. පණු ගහලා තියෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. එහෙනම් පිස්සුව. දෘෂ්ටියක විතරක් තිබුණා නะ. මේව කරද්දී ඒක දෘෂ්ටියක නම් තිබ්බේ ඔබ මොකන්ද කියන්නේ? කරන්න එපා. හා. දාගත් අතපල්ලේ. අයි දෘෂ්ටිය විතරයි තිබුණේ. එහෙනම් ඉතින් පිස්සු නෑ. පිස්සු හැදෙන්න වගේ ඇවිදිල්ල. නමුත් දැන් වෙලා තියෙන්නේ මේක දෙන පිස්සුව. ඇයි? මේක මූලෙට පණු ගහලා තියෙන්නේ. ඇතුලෙන් එන්නේ මේක. ඇතුලෙන් එන්නේ අනිත් මේ ආස්වාදයි සපයි සාරයි කියලා. ඒක නිසා යෝ ඕනිකම එන්නේ. ඕනිකම එන වෙලාවට කරන්න ඕනේ පින්විතනි කොහොමද අර ඇතුළට බේත් ටික දාගන්න ඕනේ. උඩින් විතරක් බේත් ගලලා නැහැ හොඳට ඇතුළට බේත් ටික දාගන්න ඕනේ. සනීප වෙනවා පින්විතනි. අනිවාර්යයෙන්ම සනීප වෙනවා. මේ බේත තක්කෙටම හරි. මේ හේත තක්කෙටම හරි. මහ වෙදතුමා තක්කෙටම හරි. වෙද පරම්පරාව තක්කෙටම හරි. එහෙනම් ඔය ඔක්කොම හරිනම් තුවාලේ සනීප වෙන්න ඕනේමද නැද්ද? ඕනේමයි. බය නැතුව කියන ටික කරන්න. මෙන්න මේක පින්විතනි මහා වීරයෙන් කරන පිරිස තමයි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙන්නේ. අන්න ඒ ආයත තමයි සිංහසනේ දවසක තමන්ගේ ශ්‍රාවකත්වයේ කියන්න පුළුවන්. තමන්ගේ ශ්‍රාවකත්වයේ දිගටම අරගෙන යන්න. දස අකුසලේ නතර කළා දාලා සිංහසනේ මෙන්න මේ ස්වභාවය නැති කරගන්න උත්සාහ කරමු අපි. ඇත්ත තැන්ට වේත් කරමු අපි. මම ඒකයි ඔබට කිව්වේ කොන්ද පන තියෙන මිනිස්සු විදියට දස අකුසලේ අතාරින්න. වැඩක් නැතිව අතාරින්න. තව කෙනෙකුට හිංගි හිංසා කරන්නේ මහා කොන්දපන්නේ දේවුන්. තමන්ගේ සුඛ විහිරින්න තව කෙනෙක්ව පාගන්නේ කොන්දපන්නේ මිනිස්සු පිටින් අතහැරලා දාන්නේවා. ගන්න මේක. මේ යුද්ධ කරමු අපි. අපිට තියෙන ලෙඩේ අඳුනගෙන ලෙඩේට බේත් කරමු. කොත්තු ඕන වෙලාවට අනිත් අය කොත්තු කද්දි ඔබ අනිත්‍ය දුක්ඛ අනත්ත බලන තියෙන එකක් කාලා. දුක එයි. ඉවසගෙන කරන්න. මොකද ඔබ කරන්නේ ලෙඩේට බේත. ඒගොල්ලෝ කරන්නේ පේන් කිල එකක් ගන්න එක. වේදනානාශක බීලා වැඩක් නැහැ සින්නසෙන්. වේදනානාශකෙන් වේදනාව පොඩ්ඩකට නැති කරලා දෙනවා විතරයි. ඒගොල්ලෝ කොත්තු කෑවා කියලා තාමත් මේගොල්ලෝ වේදනානාශක තමයි ඔය බොන්නේ. නමුත් ඉවසගෙන ඔබ මොනවා කළා නන්ද? ඔබ හරි බේත ගත්තා නම් සින්නසෙන් ඒ වෙලාවේ පොඩ්ඩක් හෘදේ සමහර වෙන්න. මොකද වේදනාව තියෙනවනේ සනීප වෙනකම්. ඊට පස්සේ ඔක්කොම ඉවරයි. ආයෙ කිසිම ලෙඩක් හැදෙන්නේ නැහැ. ඒකයි කියන්නේ මේකට මහා පුදුම වීරියක් ඕනේ. මෙන්න මේ වීරිය තියෙන මිනිස්සු එකතු වෙන්න පින්විතරි මේ ගමන යන්න. තනි තනියෙන් Taman තීරණය කරන්නේ ඒක. පවුල අය ගැන හිතන්නේ නැතුව. තනි තනියෙන් Taman තීරණය කළා මේ වීරිය තියෙන මිනිස්සු යම් මේ ගමන. ආන් ඒ අයට පින්විතරි මෙන්න මේ ගාථාව මම දෙන්නේ. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ ලබන්න ඕනේ නැති අය මේක ගන්න එපා පින්. නිකන් කටපාඩම් කරලා වැඩක් නැහැ මේවා. මේ දෙන ගාථාව උදේට නැගලා කාටවත් නොපෙනෙන්න. මේ කටවත් පේන්න කරන වැඩ නෙමෙයි. අරුවට මෝඩකමට කාටවත් මේවා පේන්න කතා. මේවා ප්‍රයෝජනෙට ගන්න බෑ හැමතැනම. ඒක නිසා gedara දාගන්න එපා. භූතයෙන් පන්වාදෙනු ලැබේ. ගහලා බෝඩ් ගහගන්න එපා. එහෙනම් මිනිස්සු කියන අපේ ගෙදර භූතය කියනවා එන්නකෝ මේ ගාථා පාඩම් කරන්නකෝ මේ ගාථා පාඩම් කරන මෙන්න මේක කරන්නකෝ. අපට හරියයි. කීයද ගන්න 5000යි. ඒව කරන්න නෙමෙයි මේ කියන්නේ. මොකද මේකෙන් හැමෝටම ප්‍රතිඵල ගන්න බෑ. මේකෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් කාට විතරද? ආර්යෙකුට විතරයි. මොකද මේ ගාථාවට පණ ඉන්නේ ආර්යෙක් කියද්දි විතරයි. ආර්යෙකවත් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් කියද්දි විතරයි. උදේට නැගිටලා ඉර දිහා බලාගෙන මේ ගාථාව තුන් පාරක් කියන්න හැංගීමෙන්. ඔබ අරිහත් වෙලා නැත්තම් මේ ගාථාව කියද්දී ඔබගේ ඇහැට කඳුළු වෙන්න ඕනේ හැංගීමෙන් නම් ඒක කියන්නේ. භූතය පන්නන්න නෙමෙයි. මේක කියන්න ප්‍රතිපලයක් විදිහට භූතය වයින් වෙයි. කාගෙන්වත් ඔබට කරදරයක් වෙන එකක් නැහැ අමනුෂ්‍ය ප්‍රශ්න වලින්. හැබැයි මේක ලෝකයාට පේන්න කරන්න එපා. ඇයි? මාන්නාධිකව කටයුතු කිරීම තථාගත ශ්‍රාවකත්වයට විරුද්ධ වැඩක්. ඒකෙන් ප්‍රතිඵල ගන්න බෑ. ඔබට තේරෙයි මාසයක් විතර මේක කරන්දි පින්තනේ. ඔබට තේරෙයි ලොකු වෙනසක්. ලොකු ශක්තියක් ඔබ වටා ගැබ් වෙලා තියෙන බව පේයි. මම නැවත වතාවක් කියනවා. ගාථාව දෙන එක හරි ලේසියි. ගාථාව ත්‍රිපිටකයේ තියෙන්නේ. මජ්ක්‍ධිම නිකායේ දෙවනි පොතේ. ගෘහපති වග්ගයේ උපාලි සූත්‍රයේ මේක තියෙන්නේ. තියෙන සෑම තිබුණට වැඩක් නැහැ. අච්චු ගහගෙන පිටේ ගහගෙන හිටියත් වැඩක් නැහැ. ඒ කොලේ ලියාගෙන කෑවත් වැඩක් නැහැ. මොකද්ද තියෙන්නේ? රම් පත්‍රයක ලියලා කරේ දාගත්තට වැඩක් නැහැ මේවා. මේකට ප්‍රාණයක් පිහිටවන්න ඕනේ. කනප්පුව ඇවිද්දවන්න ප්‍රාණයක් තියන්න ඕනේද නැද්ද? තියන්න ඕනේ. කවුරු හරි ඇඟිල්ල හරි තියාගන්න ඕනේ. පොල් ගෙඩිය කරකවන්න කවුරු හරි ඇඟිල්ල හරි තියාගන්න නැතුව එහෙම කරන්න බෑ. එහෙනම් ප්‍රාණයක් පිහිටෙන්න ඕනේ. ප්‍රාණයක් මේකටත් ප්‍රාණයක් පිහිටෙන්න ඕනේ. මේකට නිකම් ප්‍රාණයට පිහිටන්න බෑ. ගොබ්බයන්ට ප්‍රාණ පිහිටවන්න බෑ මේකේ. මේකේ ප්‍රාණ පිහිටවන්න පුළුවන් කාට විතරද? ආර්යෙකුට විතරයි. අහිංසා සබ්බ පානානං අරියෝති පෞච්චති. මතකයිනේ? සියලු ප්‍රාණභූතෙන් කෙරේ හිතානුකම්පියව කටයුතු කරනවා නම් අනේ අයයි ආර්යෝ. ඒ අයට විතරයි මේක පණ ගන්නන්න පුළුවන්. දැන් ඔය එක ලියාගන්න එපා. ඒක නෙමෙයි. ආ දැන් හැබැයි ඉතින් මොන කුණු හරපයක් කිව්වක් කමන්නේ නැහැ. ඔබ දන්නේ නැත්තම් නේද? ආ ලියාගන්න. හංචින් කුංචින්. හෙයි. දැන් ඔබට පේනව නේද මේ ගැසනේ? කෙනෙක්ව පෙළෙව්වොත් මොනවාරි දෙයක් කියලා ඕනේ එකකින් නිදහස් වෙනවා කියලා. ඈ දැන් අහිංසා සබ්බ පාණාලං කියලා ලියන්න පටන් ගත්තා නේද? අවංකව ගැන කීප දෙනෙක් හරි ලියන්න පටන් ගත්තානේ. හරි ඒකෙන් සතුටටත්පත් වුණානේ. ඒ කියන්නේ සිංහතේ තමන් යමකට පෙළුණා නම් කොයිම කොයි විදියට හරි නිදහස් වෙනවා නම් හරි නේද? කමන්නේ. දැන් දහම ඔබට වැටහෙනවා ටික ටික. හරි. දැන් මේකේ දායි මාත් එක්කම කියමු. අපි මේක හත් වතාවක් කියමු. හත්වෙනි වතාවේදී ඔබ බොහෝ පිසකට පාඩම් හිටියේ. පේනවද හැමෝටම? ඔබට කොලයක් හම්බුණාද? මෙන්න වැඩ. හැමෝටම කොලයක් හම්බුණාද? කමන්නේ මං ඔහොම නෙමෙයි දෙන්නේ හිටියේ. මම දෙන්නේ හිටියේ එක ගාතාවයි. ගාත 10ම ඔගේ තියෙනවද? හැබැයි මෙහෙමයි. ගාත 10ම පාඩම් කරන්න එපා. එපා කියන්නේ ඔබ කෙරෙහි අනුකම්පාවෙන්. ඇයි? එකක්වත් පාඩම් කරන්නේ නැහැ එතකොට. මම වැඩේ කෑවා කියලා කියන්නේ නැහැ. නැත්නම් ඔක ෆින් කරපුව කෙනාගේ ඉතරිද ඉන්නේ? මම අපේ හාමුදුරන්ට කියලා තිබ්බේ එක ගාතාවක් ෆින් කරන්න කියලා. එක ගාතාවක් ෆින් කරලා දෙන්න සතියකට එච්චරයි. ඒක පාඩම් කරන්න කියලා. දැන් ඔය ඔක්කොම තියෙනකොට පින්විතන එකක් ફોકસ කරන්න බෑ. හේතුව මොකද? හැමදෙස්sem හොයන ගතියක් හිතේ තියෙනවා. ඒක නිසා අරක පොඩ්ඩක් බල්ලි වෙලා මොකද අර ගාතාවේ මොනවද දන්නේ නැති හරි ෂෝක්තිය කිය මොකද කරන්නේ? අර ඔබගේ අර ඒ ફોકસિંગ ඇබිලිටි එක නැති වෙනවා කියන්නේ ඒකද විසිරිලා යනවා. පාඩම් හිතින් නැති වෙනවා ඊට පස්සේ. ඒක නිසා හොඳම දේ තමයි හැමෝම ඕකේ උඩ ගාතාව ඉරන්න. ඒක විතරක් ළඟ තියාගන්න, පර්ස් එකේ දාගන්න මේ සතියේ. ඒක කොහොම හරි පාඩම් කරගමු. මාත් එක කියන්නේ එතකොට හරියි. ඔබ හත් පාර කියනකොට මතක හිටියේ. ධීරස්ස විගත මොහස්ස භභින්න කීලස්ස විජිත විජයස්ස අනිඝස්ස සුසම චිත්තස්ස බුද්ධ සීලස්ස සාදු පඤ්ඤස්ස වෙස්සන්තරස්ස විමලස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි. මොකද පින්වදින භගවතෝ තස්ස සාවකෝ හමස්මි කිව්වේ? ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි. ඔය තියෙන තථාගතයන් වහන්සේට කියන නම් ධීරස්ස විගත මොහස්ස පබින්න කීලස්ස විජිත විජයස්ස අනිඝස්ස සුසම චිත්තස්ස බුද්ධ සීලස්ස සාදු පඤ්ඤස්ස වෙස්සන්තරස්ස විමලස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි. පොඩ්ඩක් දිරවන්න දෙන්න. හරිද? මොකද්ද මුල? හරි. දැන් මොක දිහා බලන්න එපා. මාත් එක කියමු බලන්න. ධීරස්ස විගත මොහස්ස පබින්න කීලස්ස විජිත විජයස්ස අනිඝස්ස සුසම චිත්තස්ස බුද්ධ සීලස්ස සාදු පඤ්ඤස්ස වෙස්සන්තරස්ස විමලස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි. ධීරස්ස විගත මොහස්ස
පබින්න කීලස්ස විජිත විජයස්ස අනිඝස්ස සුසම චිත්තස්ස බුද්ධ සීලස්ස සාදු පඤ්ඤස්ස වෙස්සන්ත රස්ස විමලස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි.
දැන් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකත්වය හොඳට හිතට අරගෙන ඔබ මේක කියන්නේ වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාට. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා ඇවිල්ලා ඔබගෙන් අහනවා, උඹ කාගේ ශ්‍රාවකයෙක්ද බොල? දැන් ඔක්කොම ඇස් දෙක තියාගෙන ඒ වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාට දෙන උත්තරේ දෙන්නේ මෙහෙමද? මේ මෙහෙම කර කරද ඈ එහෙම දෙන්නේ? අර ඇඹරෙන්නේ, මේ ඇඹරෙන්නේ, මට ඇඹරලා පෙන්නන්න හොඳ නෑනේ. මේ ඇඹරෙන්නේ ඉතින් දන්නවනේ. එහෙමද දෙන්නේ? මම භාග්‍යවතුන් වහන්සේගේ. එහෙමද? එහෙමද දෙන්නේ? නෑ. සීහනාදයක් කරන්නේ ධරණීතල කම්පා වෙන සීහනාදයක් කරන්නේ මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි කියලා. එහෙනම් වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාට මේක ඔබ කියන්නේ. කවුරුත් ඔබ දිහා බලාගෙන නැහැ. කවුරු හරි දිහා බලාගෙන ඉන්නවා නම් ඒ වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා. තමන්ගේ වැඩේ කරද්ද. ඒ දිව්‍ය පුත්‍රයාගේ ගිහි කාලේ යාළුවෙක් නම් ඉන්නවා බලාගෙන ඉඳී මෝ කැමරාවලේ. ඒ උන්නාන්සේ හැරෙන්න වෙන කාටවත් බලන්න බෑ. මම ගන්න පිංගද වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා ඇවිල්ලා ගොරෝ ගොරෝ අහනවා, උඹ කාගේ ශ්‍රාවකයෙක්ද කියලා. ධීරස්ස විගත මෝහස්ස පබින්න කීලස්ස විජිත විජයස්ස අනිඝස්ස සුසම චිත්තස්ස බුද්ධ සීලස්ස සාදු පඤ්ඤස්ස වෙස්සන්ත රස්ස විමලස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි. දැන් ඊළඟ එක අපි කියන්නේ බ්‍රහ්ම ලෝකෙට ඇහෙන්න අර සීමා බෝධිය ගාව කෑ ගහන්න වගේ එහෙම ඕනේ නැහැ. හඳින් නෙමේ බ්‍රහ්ම ලෝකෙට ඇහෙන්නේ, හැඟීමේ. දැන් මේක බ්‍රහ්ම ලෝකයේ සිසාරා යන්නේ. ඊළඟ එක අපි 31 ලෝක තලයට කියන්නේ. ඊළඟ එක අපි දසදහසක් ලෝක ධාතුවට කියන්නේ. ඊළඟ එක අපි කෝටි ලක්ෂයක් සක්වලට කියන්නේ. අද ඉඳලා ඔබ මේ ගුණේ පිහිටලා ඉන්නවනම් මේ කෝටි ලක්ෂයක් සක්වල ඉන්න සියලුම දිව්‍ය බ්‍රහ්මවරු අමනුෂ්‍ය පිරිස් දැනගනීවි ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා. ඔබට අත තියන්න කවුරුත් එන එකක් නැහැ. ධීරස්ස විගත මෝහස්ස පබින්න කීලස්ස විජිත විජයස්ස අනිඝස්ස සුසම චිත්තස්ස බුද්ධ සීලස්ස සාදු පඤ්ඤස්ස වෙස්සන්ත රස්ස විමලස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි. 31 ලෝක ධාතුවට මෙහෙන්න කියමු. ධීරස්ස විගත මෝහස්ස පබින්න කීලස්ස විජිත විජයස්ස
අනිගස්ස සුසම චිත්තස්ස බුද්ධ සීලස්ස සාදු පඤ්ඤස්ස වෙස්සන්ත රස්ස විමලස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි.
දස දහසක් ලෝක ධාතුවේ මෙන්න සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන්ට ඇහෙන්න තමන්ගේ ශ්‍රාවකත්වයේ ප්‍රකාශ කරමු.
ධීරස්ස විගත මෝහස්ස අභින්න කීලස්ස විජිත විජයස්ස අනිගස්ස සුසම චිත්තස්ස බුද්ධ සීලස්ස සාදු පඤ්ඤස්ස වෙස්සන්ත රස්ස විමලස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි.
කෝටි ලක්ෂයක් සක්වලටම ඒ බුද්ධාඥාව පැතිරූපු ඒ මහා උත්තරීතර තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකත්වය කෝටි ලක්ෂයක් සක්වලටම ප්‍රකාශ කරමු.
ධීරස්ස විගත මෝහස්ස පබින්න කීලස්ස විජිත විජයස්ස අනිගස්ස සුසම චිත්තස්ස බුද්ධ සීලස්ස සාදු පඤ්ඤස්ස වෙස්සන්ත රස්ස විමලස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි.
ඔබට මේක පාඩම් සිටීවි. මතක තියාගන්න, ලොකු ආයුධයක් ඔය දුන්නේ. ඔය ආයුධ 10ම දරාගන්න බෑ. මේ ආයුධේ හොඳට පුහුණු කරන්න. හැමදාම හෙට ඉඳලා උදේට නැගිටලා කීයටරි නැගිටින්නේ නේද? උදේට නැගිටලා ඉර දිහා බලාගෙන දන ගන්න ඕනේද? වැඳ ගන්න ඕනේද? නෑ. එතකොට පේනවනේ අනිත් අයට. ඊට පස්සේ කියයි ඔබට මේක තව විකාරයක් පටන් ගන්න කියලා. එහෙම කරන්න ඕනේ නෑ සින්හද නේකයි. ඒකයි අනිත් අයව අවුස්සවන්න හොඳ නෑ. ඒක ආර්ය ගති ගුණයක් නෙමෙයි. නිදාගෙන ඉන්න මිනිසුන් අවුස්සන්න එපා. එයයි හිටපු දෙයක්. ඔසුපත් නර කියන්නේ ඉන්නේ උන් සතර කෙලිම අවීතියට ඇදලා දාන්න. එහෙම මානසිකත්වයක් හදාගන්න එපා. ඒක නිසා වඳින්න ඕනේ. ඔබ දිතේ අත මෙහෙම තියාගන්න. එහෙම කරන්න ඕනේ. එහෙම කරන්න ඔබ කාමරේ ඉන්නකොට. කොහොම හරි කමන්න අත ඔළුවේ තියාගන්න. මේ නැත්නම් මේ පැත්තෙන් මෙහෙම තියාගෙන. ඔබ තනියෙන් කාමරේ ඉන්නකොට ඕන එකක් කරන්න. අනිත් අයව කම්පා කරන වැඩ කරන්න එපා. පවුනේ පිංගුදනේ මිනිස්සු. පුළුවන් තරම් අපි අවම කරගමු ඉතින්. නොකරම ඉන්න බැරි වෙයි. නැවත අපි අවම කරගමු. හිමීට ඔබ නැගිටලා ගේ ඉස්සරහට ආවා. ඉර දිහා බලාගත්තා. කවුරු හරි ඉන්නවනම් ඇද්දක පියාගන්න ඕනෙත් නැහැ. ඔබ සූර්යා කියන ශක්ති ප්‍රභවයට නිකුත් කරන්න. මොකද මේ සූර්යා ගැන කිව්වොත් බැනුම් අහන්න වෙයි. චුට්ටක් චුට්ටි දෙයක් කියන්න. මේ සූර්යා ඇති මේ සෞරග්‍රහ මණ්ඩලයට විතරක් නෙමෙයි. දස දහසක් ලෝක ධාතුව මෙලිය කරන සූර්යා කෙනෙක් ඉන්නේ ඔය. දස දහසක් ලෝක ධාතුව මෙලිය කරන සූර්යා කෙනෙක් ඔය ඉන්නේ. ආන්ගේ මොකද අපිට පින්වදනේ ශක්තියක් නැහැනේ දස දහසක් ලෝක ධාතුවට කතා කරන්නේ. තේනවද? ඈ කෝටි ලක්ෂයක් සක්වලට බුද්ධාඥාව පතුරවන්න පුළුවන් වුණා අපිට පුළුවන්ද? බෑ. හැබැයි අපිට දස දහසක් ලෝක ධාතුවට මේක යවන්න ක්‍රමයක් තියෙනවා. දස දහසක් ලෝක ධාතුවත් එක්ක සම්බන්ධ කෙනෙක් ඉන්නවා. කවුද? සූර්යයා. මේ සූර්ය ශක්තියත් එක්ක මේක සම්බන්ධ කරගන්න. ඔබ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා දසදහසක් ලෝක ධාතුවම දැනගනේ. දැනගෙන අපිට හිනස්සවන්න එපා. මෙහෙම අත තියලා ඉනාවේ. අර හාමුදුරුව මේකෙකුට දීලා ගාතාවක් ඌ කරන බලුවට ඌ උදේට නැගිටලා මන්දිරේ ඉර කතා කරයි. ඉර කතා කරා තුහුණ දෙකේ. සමහර නෝබර ටිකක් වැඩිපුර සූර්ය කිරණ ටිකක් ඒ වෙලාවට එයි. ඒ වෙලාවට මේ හිතාගෙන තුහුණ දෙකෙන් කිව්වා කියලා. ඇයි? දහ බලි වැඩ කර කර මේක කියන්න එපා. පිටින් මේකත් එක විහිළු කරන්න එපා. හොඳට මතක තියාගන්න. පස්සේ මට ඇවිල්ලා කියන්න එපා හාමුදුරනේ ඔබ හන්දේ කියපු එකලා මට පවුලක් නැති වුණා. දැන් මගේ මොකුත් නැහැ. ගෙවළු සින්න වුණා. මට දැන් පිළිකාවකුත් හැදෙලා කියලා. දස කුසලේ කරන අය මේක කරන්න එපා. කරන අය කියන්නේ කරන්න කැමති අය. අනිත් අයගේ හිත රිද්දන අය. මේක කරන්න එපා. මේක ඔබට ගැළපෙන්නේ නැහැ. ඔබ ආර්යෙක් නෙමෙයි. මතකයිනේ? පෑහෙන්න ඉන්නෝනේ. යාදක නොරතරත සමග පෑහීමක් නැත. ඔබ පෑහෙන්නව නම් දෙන්නම් ඕ වගේම ඕනේ තරම් පිංගතනේ. මන්තර වගේ නෙමෙයි මේවා පිංගතනේ. මෙයට මහා පුදුම බලයක් තියෙනවා. මෙයට පුදුම බලයක් නම් ගන්න පුළුවන්. ආරයන්ට විතරයි හැබැයි. වෙන කාටවත් නම් වන්න බෑ බල මේවට. ඒක නිසා උදේ නැගිටලා ඔබ තුම් පාරක්. පළවෙනි එක මේ කාම ලෝකෙට ඇහෙන්න නාද කරන්න. දෙවෙනි එක මේ 31 ලෝක ධාතුවට ඇහෙන්න නාද කරන්න. තුන්වෙනි එක දස දහසක් ලෝක ධාතුවට ඇහෙන්න නාද කරන්න. ආයි ගුණයක් පිටලා තියෙනවා නම් උදේට ඒ ගාතාව කියනවා නම් මෙන්න ඔබව විනාශ කරන්න කිසිම කෙනෙකුට පුළුවන් වෙන එකක් නැහැ. කර්ම බලවේගයට විතරයි ඊට පස්සේ ඔබට ඒක කරන්න පුළුවන් වෙන්නේ. කර්මය තමයි ඔකම කරන්නේ. නම අර අමනුස්සයෝ ආදී වශයෙන් ඉන්න පිරිසට ඔබට කිට්ටුවත් වෙන්න හම් වෙන්නේ නැහැ ඊට පස්සේ. හැබැයි ඒක නිසා මේක කරන්න එපා. ඒක නිසා මේක කරනවා නම් ඒ ආර්යෙක් නෙමෙයි. මේක කරන්නේ තමන්ගේ ආර්යත්වය ප්‍රකාශ කරනවා. ඔබගේ දෑසින් කඳුළු වැක්කිරේපින්. ඒ හැංගීමට ඔබ ඇවිදින්න මේක කියද්දී. මම ඔබට ඉක්මනින් කියන්නම් මේකට හේතු කාරණා වෙච්ච කතාව. දීඝ තපස්වී කියලා නිගණ්ඨනාත පුත්තගේ ශ්‍රාවකෙක් හිටියා. දවසක් මේ දීඝ තපස්වී කියන ශ්‍රාවකයා පින්ඳපාතයට ගිහිල්ලා වෙලාව වැඩිපුර තිබිච්ච නිසා තථාගතයන් වහන්සේ වැඩ ඉන්න ආරාමයට ආවා. ඇවිදින තථාගතයන් වහන්සේත් එක්ක කතා බහ කරලා තථාගතයන් වහන්සේගෙන් අහනවා කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම ගැන. නිගණ්ඨනාත පුත්ත ඒවා කියන්නේ කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියලා. තථාගතයන් වහන්සේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා. ඒ දෙකම එකම ගැන තමයි ඔය කියන්නේ. ඒ දෙක ගැන කතා වෙලා ඊට පස්සේ තථාගතයන් වහන්සේ අහනවා ඔය නිගණ්ඨනාත පුත්ත ඔය තුනෙන් මොකක් බලවත්ද කියලාද කියන්නේ කියලා. ඉතින් හයිය හත්තිය අතින් නම් පේන්න තියෙන්නේ මොකක් බලවත් කියලාද? කාය කර්ම. ඒක නිසා නිගණ්ඨනාත පුත්ත කාය කර්මයේ හෙවත් කාය දණ්ඩේ බලවත් කියලා කියනවා කියලා අර නිගණ්ඨයා කිව්වා. දැන් නිගණ්ඨයා කියලා කිව්වහම ඒක මේ අපහාසයට කිව්වා නෙමෙයි. ඉතින් නිගණ්ඨයා තමයි. ඉතින් නිගණ්ඨයා හරිනේ, අපහාසයට ගන්න එපා ඒක. තෝනම් නිගණ්ඨෙක් කියලා දැන් සමාජයේ කියන්නේ එහෙම නෙමෙයි මේ කියන්නේ. එතකොට ඒ නිවටුවා කිව්වා. නිගණ්ඨය කියන්නේ කෙටි කරනව නිවටුවා. ඊට එයා හෙව තථාගතයන් වහන්සේගෙන් ඔබ වහන්සේ මොකද්ද කියන්නේ කියලා. තථාගතයන් වහන්සේ කිව්වා මම මොකක් කියනවා කියලාද ඔබට හිතෙන්නේ? ඈ? මනෝ කර්මයේ බලවත් කියනවා කියලා. එච්චරයි කතාව. ඊට පස්සේ දීඝ තපස්සී කියන නිගණ්ඨය ගියා. ගිහිල්ලා ඉවරලා කෙලින්ම ගියේ පින්වතුනි නිගණ්ඨනාථ පුත්ත ගාවට. ගිහිල්ලා නිගණ්ඨනාථ පුත්තත් එක්ක කතා කළා. කිව්වා මම මේ සමන බවත් ගෞතමිය ගාව ඉඳලා මේ එන්නේ. මෙන්න මෙහෙම සාකච්ඡාවක් අපි අතර වුණා. ඕක කියද්දි පින්වතුනි ඔතන හිටියා නිගණ්ඨනාථ පුත්තගේ ප්‍රධානම දායකයෙක්. ඒ පළාතේ හිටපු බොහොම හොඳ සල්ලිකාරයෙක්, ගෘහපතියෙක්. උපාලි. උපාලි කියන ගෘහපතියා. නිගණ්ඨනාථ පුත්ත ඒ පළාතේම රජ කරගෙන හිටියේ මොකද උපාලි ගෘහපතියා තමන්ගේ දායකයෙක් නිසා. හැම තැනම කී කියනවා උපාලි මේ මගේ ශාවකෙක්. ඒ වගේ නිගණ්ඨිය දැකලා නැද්ද මේ කාලේ? දැකලා දිනනවද නැද්ද? තියෙනවා. ඉතින් නිගණ්ඨිය නැත්තේ නෑ. හැම තැනම නිගණ්ඨිය ඉන්නවා. අහවලා මගේ ශාවකෙක්. එහෙම කීකී යනවා. ඒ කාලේ නිගණ්ඨිය වගේ. ඉතින් එහෙම තමයි විදිය. එහෙම කියලා හැම තැනම ඉඳන් තමන්ගේ කීර්තිය පතුරව ගත්තා. දීඝ තපස්වී කියන නිගණ්ඨයා ඔතනට ඇවිල්ලා ඕක කියද්දි උපාලි ගෘහපතිය එතන ඉඳගෙන කිව්වා, ස්වාමීනි මම ගිහිල්ලා වාද කරන්න. වාද කළා ඔය ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ බල බිඳලා දාන්න. ඔබ වහන්සේ මට කියලා දීලා තියෙන විදිහට, මේ ත්‍රිපිටකයේ තියෙන විදිහ නෙමෙයි මේ මම මේ කතාව කියන්නේ. නැත්තම් ස්වාමීනි ත්‍රිපිටකයේ තිබ්බේ ඔබ වහන්සේ කියන විදිහට කියලා නෙමෙයිනේ. එහෙමත් තමයි ප්‍රශ්නේ. ඔබ එහෙම අහන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. දැන් බුද්ධිමත් නේ. නම් මේ ඔබට කතාවක් කියන්නේ. එතකොට කතා රසය දාලා ශ්‍රමණ බවත් ගෞතමිය කියලා කියන්නේ ඔබ වහන්සේ ඔය කියලා දීපු විදිහට නම් එච්චර දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයිනේ. කාය දණ්ඩේනේ බලවත්. ඔබ වහන්සේ මට මේක හොඳට කියලා දීලා තිනවනේ කාය දණ්ඩේ බලවත් කියලා. කායනේ බලවත්. හිතට මොනවද කරන්න පුළුවන්? නෑ හිතා ගන්න බෑ. දැන් නිගණ්ඨ දහම කියන්නේ මොන තරම් පල්ලෙහා දෙවිච්ච එකක්ද කියලා. මේ කාටවත් හිංගි හිංසා කළේ නෑ ඒගොල්ලෝ. ඒ කියන්නේ හිංගි හිංසා කරන අය හා නිගණ්ඨෙන්ටත් අන්තයි. ආර්ය නෙමෙයි නිගණ්ඨෙන්ටත් අන්තයි. හොස්ස ළඟින් මැස යන්න බැරි කාටද? නිගණ්ඨෙන්ටත් පල්ලෙහයි නෑට. එහෙනම් අලුත් අවුරුද්දේ ඇඳුම් අරන් දෙන්න ඕනේ නෑ ඒකුන්ට. හොස්ස ළඟින් මැස යන්න බැරි gedera ඉන්නේ කාට? බල්ලෝ කලිසම් අඳිනවා යෑ. මං කිව්වේ බල්ල ගැන. හොස්ස ළඟින් මැස යන්න බැරි කාගේද? බල්ල ගැන හපන්නේ මැස්සම්. මං කිව්වේ ඒක ගැන. ඔබ කවුරු ගැන දීතා ගත්තේ? ඔබගේ කැමැත්තක්. ඉතින් මම මොකෝ කරන්නේ? ඉතින් එතකොට මේකදනේ දැන් මේක මං වාද කරන්නම් කියලා හැමෝම ඉස්සරහා කියලා මේ උපාලි ගෘහපතියා එතනින් පිට වුණා. දීඝ තපස්වීව රත් වෙලා ගියා. මොකද දීඝ තපස්වී තථාගතයන් වහන්සේ මුණ ගැහිලා ආවේ. තථාගතයන් වහන්සේ කියන්නේ මොන තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක්ද කියලා වැටහිලා තිබුණා. ඒ වෙලාවේ දීඝ තපස්වී කියනවා, ස්වාමීනි යවන්න එපා. ස්වාමීනි ශ්‍රමණ බවත් ගෞතමයන්ට ආවට්ටණී මායාව තියෙනවා. කරකෝල වට ගන්නවා Taman ළඟට. ඒ මායාවෙන් එතනට යන හැම කෙනාවම අල්ල ගන්නවා. අපිට ඉන්න ලොකුම සම්පත මේ දායකයා. යවන්න එපා. ඒලාවේ නිගණ්ඨනාථ පුත්ත වහතිබස් කියනවා. උඹ හිතු උපාලි ගෘහපතිය කියන්නේ දහම හොඳට දන්න කෙනෙක්. මගෙන් හොඳට දහම ප්‍රගුණ කරපු කෙනෙක්. දැන් ඔය ගිහිල්ලා දිග ලොන් තියෙන එළුවෙක්ව ශක්තිමත් පුරුෂයෙක් අල්ලලා ඒ මේ අත ගහනවා වගේ, එහෙට මෙහෙට හොල්ලනවා වගේ, පංකොළ මිටියක් නැත්තම් පොල්කොළ මිටියක් අරගෙන එහෙට මෙහෙට ගහනවා වගේ, නැත්තම් තෙත ගෝණියක් මේ ත්‍රිපිටකේ නෑ. ත්‍රිපිටකේ තියෙන එක ඔබට තේරෙන්නේ නෑ. ඒකයි මම අර ගහනවා වගේ ඒවා පෙන්වන්නේ. රෙදි කෑල්ලක් අරගෙන අපුලන්නේ කොහොමද රෙදි? එහෙට ගහනවා, මේට ගහනවා. අන්න ඒ වගේ මකරයි කියලාද? ශ්‍රමණ බවත් ගෞතමයන්ව වෙහෙසට පත් කරවයි කියලා. උඹ බය නැතුව හිටහ. උපාලි ගෘහපතිය ගියා. ගිහිල්ලා තථාගතයන් වහන්සේ ගාවට ගිහිල්ලා අවසර අරගෙන ඉඳගෙන ඔබ වහන්සේ දීඝ තපස්වී නුවටුවත් එක්ක මෙහෙම වාදයක් මෙහෙම සාකච්ඡාවක් වුණා කියලා මට ආරංචි වුණා. මං ආවේ ඔබ වහන්සේත් එක්ක වාද කරන්න. තථාගතයන් වහන්සේ ඒ වෙලාවේ වැඩ ශ්‍රේෂ්ඨම වචනේ කියනවා. හොඳයි. මම වාද කරන්න. හැබැයි උඹ සත්‍යයෙන් පිටතලා කතා කරනවා කියලා පොරොන්දු වෙනවා. සත්‍යයෙන් සත්‍ය ගලපලා කතා කරනවා කියලා පොරොන්දු වෙනවා නම් මේක කරමු. නැත්තම් වැඩක් නැහැ. ඇයි? ඇත්තට නිදාගෙන ඉන්නේ උන් ඇහැරවන්න පුළුවන්. බොරුවට නිදාගෙන ඉන්නේ කව ඇහැරවන්න බෑ. එනං සත්‍යයෙන් සත්‍ය ගල්පලා කතා කරනවා කියලා පොරොන්දු වෙලා ඔන්න වාදේ පටන් ගත්තා. තථාගතයන් වහන්සේ අහනවා. දැන් මොකද්ද ඔය දෙකෙන් බලවත්? කාය දණ්ඩේනේ බලවත්. හා. අහනවා. එක නිගණ්ඨයක ඉන්නවා. ඒ නිගණ්ඨය සිසිල් දිය ගන්නෙ නැති. මොකද නිගණ්ඨ පිරිසටින් විතරයි සිසිල් වතුර බොන්නේ. කියන්නේ රස්නේ නැති වතුර බොන්නේ නැහැ. මොකද මේගොල්ලෝ හිතනවා ඒකේ ප්‍රාණීන් ඉන්නවා. ඒ ප්‍රාණීන් මැරෙනවා කියලා ඒක බිව්වහම. ඒක නිසා උණු පැන් විතරයි බොන්නේ. මේගොල්ලෝ දන්නේ නැහැ මේගොල්ලෝ වෙනුවෙන් කවුරු හරි උණු පැන් උණු කළාට පස්සෙත් ඒ සත්තු මැරෙනවා කියලා. ඒක දන්නේ නැහැ. ඉතින් කමන්නේ. දන්නේ නැත්තම් හරිනේ. උණු පැන් විතරයි. එතන සදාගතයන් වහන්සේ අහනවා ඒක නිගණ්ඨයක ඉන්නවා බොහොම ශ්‍රේෂ්ඨ විදියට ඒ ධහම ඇසුරු කරන ආන්ගේ නිගන්ඨයට ලෙඩක් හැදෙනවා. ඒ ලෙඩේට බොන්න තියෙන්නේ ඇල්පැන්. නමුත් මෙයා බොන්නේ නැතුව නිගන්ඨ දහම රැකගෙන දහමට අනුකූලව ඉඳගෙන ලෙඩේ නිසා එයා මැරෙනවා. මෙයා කොහේ උපදිනවා කියලාද නිගන්ඨ නාද පුත්ත කියන්නේ කියලා. ඒ වෙලාවේ කියනවා මනෝ කායික දෙවියන් අතර උපදිනවා කියලා කියනවා කියලා. එහෙනම් මනස සම්බන්ධව දෙවි පිරිසක් අතර උපදිනවා කියලා. එතන තථාගතයන් වහන්සේ අහනවා ඇයි මේ මනෝ කායය ඇත් එක්ක උපදින්නේ? මන ප්‍රතිපදව මෙරිච්ච නිසා. එයා මනසින් අදිස්ථාන කරගෙන දහම තුල පිහිටලා හිටපු නිසා මනසින් මරිලා ගිහිල්ලා ඒ දේව කොට්ටාසේ උපදින්න කියලා මන මූලික කරගත්තා. හා හා හා. ඔය කලින් කියපු එක නෙමෙයි නේද කියන්නේ? දැන් කලින් කියුවේ සත්‍යෙම පිහිල්ලා කතා කරනවා කියලා නේද? දැන් ඔය මොකද්ද ඔය කියන්නේ එතකොට? කලින් කියපු එකයි දැන් කියපු එකයි. දැන් කියන එකයි කලින් කියන එකයි ඝටිත වෙන්නේ නැහනේ. සමපාත වෙන්නේ නැහනේ. හොඳට හිතලා බලලා කියන්න ඕනේ. දැන් හිතා ගන්න කර මූණ කොහොම තියෙන්නේද කියලාද? හ්ම් චන්ඩියා වගේ ආවේ එළුවේ කලලා එහෙට මෙහෙට ගහනවා වගේ මම වාද කරනවා කියලා මූණ රත් වෙලා යන්නේ නැති පෙන්න්නේ නැහැ. නෑ නෑ ඔබ වහන්සේ කොහොම කිව්වත් මනෝ දණ්ඩේ තමයි බලවත්. මේ කාය දණ්ඩේ තමයි බලවත්. තථාගතයන් වහන්සේ ආයි අහනවා. දැන් කොහොමද මේ වාදේ යනවා? තථාගතයන් වහන්සේ ආයි අහනවා. එහෙමනම් නිගණ්ඨ කෙනෙක් ඉන්නවා. ඒ නිගණ්ඨ කෙනා නිගණ්ඨ දහම හරියටම රැකගෙන කිසිම ප්‍රාණියෙකුට හිංසාවක් වෙන්නේ නැතුව කටයුතු කරනවා. මෙහෙම කටයුතු කරන කෙනා පින්දපාත ආදී කටයුතු වලට යනකොට එයාට පෑගිලා පුංචි පුංචි සත්තු මැරෙනවා. එයා ඒ කරන කාර්යය ගැන නිගණ්ඨ නාත පුත්ත මොකද කියන්නේ? ඔබ හිතලා බලන්න මේඟදෙනි. මේක නෙමෙයි තථාගතයන් වහන්සේගේ මහා ප්‍රඥාව. නවත් හිතලා බලන්න මේඟදෙනි. චෙක්මේට් කරන්න හැටි. ආයි එක පාරීම මේඟදෙනි. අර ප්‍රශ්නේ අහපු ගමන් මොලේ බුද්ධිය තියෙන කෙනෙක් නම් මේ ප්‍රශ්නේ උත්තරය දෙන්නේ මොකද වෙන්නේ? ආයි කට උත්තර නැති වෙනවා. දැන් බලන්න එතකොට. දැන් අරයන් කොහෙද උපදින්නේ? නැත්තම් මොකද්ද යාට මොන කර්මයේද යාට පණවන්නේ කියලා. ස්වාමීනි කර්මයක් වෙන්නේ නැහැ නේ ඒකේ. ඇයි? නෑ යාට චේතනාවක් නැහනේ. මොකද මේ මොඩේක් නෙමෙයි මේක. මෝඩය ඇසුරේ ඉඳලා මෝඩකම ගාව ගත්තට මේ හොඳ නුවණකාරයෙක්. චේතනාවෙන්නේ වෙන්නේ බොහොම හොඳයි ගෘහපතිය. ඒ චේතනාව කාය දණ්ඩේටද මනෝ දණ්ඩේටද අයිති වෙන්නේ? මොකද මනෝ කලින් කියප එකයි දැන් කියප එකයි ගැලපෙන්නේ නැහනේ. සත්‍ය සත්‍ය ගලපලා කතා කරන්නේ නෑ නෑ. ඔය කොහොම කිව්වත් කාය දණ්ඩේ තමයි. ආයිහරයක් ගෙනවා තථාගතයන් වහන්සේ කතාව අදහස. මේ මිනිස්යාට එහෙම හිතුනේ කවුරු හින්දාද? අපි හින්දා. ඇයි? ඇයි තථාගතයන් වහන්සේ ඒ දේශනා කරපු දේවල් තව කොටසක් කියවා වෙන ඉතින් මෙතන මේ සූත්‍රේට? පළවෙනි එකේම තේරුම් ගත්තාන? ඇත්තටම තේරුම් ගත්තා. නමුත් විසිතුරු දහම් කතා අහන්න ඕන නිසා තථාගතයන් වහන්සේ දිගටම වාදේ කරගෙන ගියා. හොඳයි නේද අපිටත් ඒක? පින්වදින සතාගතයන් වහන්සේ ප්‍රශ්න විසඳ වැඩි බලන්න. මේ ඔහේ පින්වදිනි අර ඔය සමහර පිරිමි ළමයි ගහගන්න ගියාට පස්සේ අද්දක වනවන යන්නේ ගහගන්න. අපි කියන්නේ වල්ලඩි නෝ වල්ලඩි නේද ඒ කියන්නේ. එහෙම ගහනවා කියන්නේ එහෙම නෙමෙයි. හොඳට බලලා නියම සතන්කාරයක ක්‍රමයේ නේද පින්වදිනි? හොඳට බලන් ඉඳලා එකක් ගහනවා මකෙනවද? වැටෙනවා. ඉවරයි. තථාගතයන් වහන්සේ ක්‍රමයේ ප්‍රඥාවන්තයෝ ප්‍රශ්න විසඳන්නේ ඔය ක්‍රමයට. අමනාප වෙන්න එපා. මේක ගොඩක් ගෙවල් වල තාත්තලා ප්‍රශ්න විසඳන්නේ ඔය ක්‍රමයට. එච්චරයිද මම අනිත් එක කිව්වේ නෑනේ. හොඳට බලලා එකයි. එකෙන් ඉවරයි. අම්මල ප්‍රශ්න විසඳන්නේ මාස 3ක් විතර අරන්. ඊළඟට ආයි අහනවා. හොඳයි එහෙනම් මේකටත් දෙමුක උත්තරයක් බලන්න. මේ නගරය හරි සමෘද්ධිමත් නගරයක්. මේ නගරේ මහ විශාල පිරිසක් මිනිස්සු ඉන්නවා. මේ නගරය ඇතුළත කවුරු හරි ශක්තිමත් පුරුෂයෝ කීප දෙනෙක් ඇවිදilla. මේ ඉන්න සියලු දෙනාම කැටි ගන්න හැදුවොත් කොච්චර විතර පිරිසක් කොච්චර විතර දවසක් යයිද කියලා. ස්වාමීනි මේ නගරේ හරි විශාලයි. මිනිස්සු ගොඩ පිරිසක් ඉන්නවා. 10කට 20කට නෙමෙයි 1000ක් 2000ක් ආවත් ලේසියෙන් මේක කැටි ගාලා ඉවර කරන්න පුළුවන් වෙන එක නෑ කියලා. ඍෂිවරයෙක් ආවොත් මනස දියුණු කරපු ඉරිදිය තියෙන. ඒ කෙනාට මේ නගරේ අලු කළා දාන්න කොච්චර කාලයක් ඇයිද? ස්වාමීනි, එහෙම මනස දියුණු කරපු ඍෂිවරයෙක් ආවනම් මේ නගරේ කරු කළා දාන්න, අලු කළා දාන්න නෙමෙයි. මේ වගේ නගර 100ක් එක මොහොතකින් අලු කළා දාන්න පුළුවන්. ඒ මොකද? හිත දියුණු කළා තියෙන නිසා. ඔය කලින් කියපු එකයි දැන් කියපු එකයි ගැලපෙන්නේ නේද? නෑ නෑ, ඒත් මම පිළිගන්නේ. ඊළඟට තව එකක් ගෙනවා. නගර කීපයක් පෙන්නලා කිව්වා. මේ නගර ගැන අහලා තියෙනවද? නගර 3-4ක නම් කියලා අහලා තියෙනවා ස්වාමී. ඒ නගරවල දැන් මනුස්ස වාසයක් නැත්තේ ඇයි? ස්වාමීනි, ඍෂි සාපේට අහුවෙලා. ඍෂිවරු සාප කළේ මොහුගෙන්ද? දියුණු කරපු හිතෙන් ස්වාමීනි. දැන් ඒ ටික පෙන්නවා. ඒ හිලි වරනකොට පින්වතුනි තථාගතයන් වහන්සේ ගාව වැඳ වැටුණා. ස්වාමීනි, ඔබ වහන්සේ දේශනා කරපු පළවෙනි දෙයින්ම ගෙනාපු පළවෙනි ප්‍රශ්නෙම්ම මට සීල්ල වැටුණා. නමුත් ඔබ වහන්සේගේ විසිතුරු ධර්ම කතා අහන්න උන නිසා තමයි මම දිගටම වාදේ කළේ. ස්වාමීනි, යටිකුරු කරපු එක උඩුකුරු කළා වගේ අන්ධකාරයේ හිටපු කෙනෙකුට පහන් ආලෝකයක් දැල්වලා තිබ්බා වගේ මට මේ ධහම තේරුණා ස්වාමීනි. නමුත් ඊට පස්සේ උන්වහන්සේ ඒ ටික කළා. එයා පැහැදුනාට පස්සේ සාමුක්ඛංශික දේශනාවක් කරනවා. චතුරාර්ය සත්‍ය අඩංගු කරපු දේශනාවක් කරනවා. ඒ කළා. මේ මේ උපාලි ගෘහපතියව සෝතාපන්න ඵලෙ පිහිටවනවා. තිසරණේ සරණ ගිහිල්ලා. ඒ වෙලාවේ කියනවා ස්වාමීනි අද පටන් මම තිසරණ සරණ ගිය උපාසකයෙක් ලෙස දරණසේක්වා. සිංහදින ඔන්න ඔය වෙලාවේදී තථාගතයන් වහන්සේ කියනවා අහනවා ඔබ මේ ගමේම මේ නගරයේ ඉන්න හරි ප්‍රසිද්ධ කෙනෙක්. ඔබ වගේ කෙනෙක් විමසා බලලයි කටයුතු කරන්න ඕනේ. එකපාරට ඔය වගේ තීරණයක් ගන්න එපා. ඔබ එකපාර බෞද්ධ වෙනවා කියලා තීරණයක් ගන්න එපා කියලා. ඒ වෙලාවේ උපාලි ගෘහපතියා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ ඔය කියපු කතාවෙන් මම තවත් පැහැදුනා ස්වාමී. අනිත් අය මාව ගෝලයා කරගන්න, මාව දායකයා කරගන්න පුදුමාකාර උනන්දුවෙන් කටයුතු කරනවා. නමුත් ඔබ වහන්සේ මට කියනවා හිතල බලලයි කටයුතු කරන්න ඕනේ කියලා. ඒත් මම දෙවනි වතාවෙත් ත්‍රිවිධ රත්නේ සරණ යනවා කියලා ආයි වන්දනා කරනවා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ ආයි අහනවා ඔබ මෙච්චර කාලයක් නිගණ්ඨ පිරිසට දම්පැම් පූජා කළා. ඔබගේ ගෙදර නිගණ්ඨ පිරිසට පැම් පොලක් පැම් පොකුණක් වගේ තිබුණේ. හැම ආකාරයෙන්ම සිව්පසෙන් අපෝපස්ථාන කළා ඔබ. ඔබ මාගේ ශ්‍රාවකයෙක් වුණාට කමක් නැහැ. ඒ අයටත් ওই විදිහටම සංග්‍රහ කරන්න කියලා. ස්වාමීනි මම තෙවනුවත් ඔබ වහන්සේ කෙරෙහි පැහැදුනා ඒ කියපු එකට. මම අහලා තියෙන්නේ මේ නිගණ්ඨ පිරිස මට මෙච්චර කල් කියලා දීලා තියෙන්නේ. ශ්‍රමණ බවත් ගෞතමයෝ කියලා කියන්නේ මට දන් දීපල්ලා. මට දෙන දානයයි ශ්‍රේෂ්ඨ. අනුන්ට දන් දෙන්න එපා. ඒ අයට දන් දුන්නට වැඩක් නැහැ. මගේ ශ්‍රාවකයන්ට දන් දීපල්ලා. ඒ අයට දෙන එකයි ශ්‍රේෂ්ඨ. අනිත් අයට දන් දෙන්න එපා. ඔන්න ඔය ආකාරයෙන් උයි මට නිගණ්ඨ පිළිස ඔබ වහන්සේ ගැන කියලා තියෙන්නේ. නමුත් ඔබ වහන්සේ මේ කියපු කතාවෙන් මම තවත් ඔබ වහන්සේ ගැන පැහැදුනා කියලා තුන්වෙනි වතාවෙත් ওই විදිහට වඳිනවා. වැඳලා ස්වාමීනි මට රාජකාරී බහුලව තියෙනවා. මම ගිහිල්ලා එන්නම් කියලා යනවා. ගිහිල්ලා දොරටු පාලකයාට කියනවා මෙතනින් එහාට කිසිම නිගණ්ඨයෙකුට මේකෙන් ඇතුළට එන්න දෙන්න එපා. ඒගොල්ලන්ට කෑම ඕනේ නම් ඒගොල්ලන්ට ඔතනින් එන්න ඉන්න කියලා ඇතුළට ගිහිල්ලා කෑම එකක් අරන් දෙන්න ඕනේ. ආයි මේ ගේට්ටු ඇරෙන්නේ භාග්‍යවතුන් වහන්සේටත් උන්වහන්සේගේ ශ්‍රාවකයන්ටත් විතරයි. මේ ආරංචිය ගියා සිංහතට. දීග තපස්සේ කියනවා ඒකනේ මම කිව්වේ ඔබ වහන්සේට යවන්න එපා කියලා. දැන් මොකද උනේ? මං කිව්වා යවන්න එපා කියලා. අර ආවට්ටණී මායාවට අහු වෙනවා. මං දන්නවා අහු වෙනවා කියලා. ඒකයි යවන්න එපා. ඒ වෙලාවේ නිගණ්ඨනාථ පුත්ත කියනවා ඒක තමයි මාත් බැලුවේ. මූ මෙතනින් ගියේ නම් කොහොමද? අරුන්ගේ ඇස් උගුල්ලනවා කියලා යන එකෙක් ඇස් දෙක උගුල්ලගෙන ආවා වගේ. අනිත් කෙනාගේ ඇස් උගුල්ලනවා කියලා ගියේ එකෙක් තමන්ගේ ඇස් දෙක උගුල්ලගෙන ආවා වගේ. උනේ තව එකක් තියෙනවා. ඒකට hina වෙන්න එපා. මේක කියන්න හොඳ නැහැ. ඒක hina යනවා. ඔය hina වෙන්නේ නැද්ද? ආ පුළුවන් නම් hina වෙන්නත් තියෙන. ඒක hina විද්‍යාත්මක භාෂාවෙන් කිව්වොත් hina යන්නේ නැහැ. ඔබට අනිත් පැත්තේ හිතුනොත් hina යයි. අනිත් අයගේ අණ්ඩකෝෂයේ ගලවනවා කියලා ගියේ එකෙක් තමන්ගේ අණ්ඩකෝෂයේ ගලවගෙන ආවා වගේ කියලා. එහෙම කියලා මිටපංග මම ගිහිල්ලා බලන්න කියලා පින්විතනේ ගියා. ගියාට පස්සේ පින්විතනේ නිගණ්ඨනාථ පුත්තට එළියේ තියෙන ශාලාවකට එන්න කියලා උපාලි ගෘහපතියා ගිහිල්ලා ඒ ශාලාවේ තියෙන උස මසුන ඉඳගෙන නිගණ්ඨනාථ පුත්ත එතනට ආවට පස්සේ ඔය සුදුසු අස්නක් අරගෙන වාඩි වෙමු. මම මෙච්චර කල් නිගණ්ඨනාථ පුත්තගේ දායකයා මේ වැඳගෙන දෙපා දෝවණය කරගෙන මුතු කුඩ ඉහිලගෙන එහෙම හිටියේ. දැන් එතුමා උස පුටුවේ වාඩි වෙලා, ඇයි ප්‍රතම්‍යායක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපත්තේය සෝතාපට්ටි පලංවරං. මේ මුළු ලෝකෙටම රජ වෙනවට වඩා, දිව්‍ය ලෝකවල යනවට වඩා, ලෝකෙටම අධිපතිකම් කරනවට වඩා සෝතාපන්න ඵලයේ උතුම්. ඒක නිසා සිංහසනේ පිදී යුත්තා පිදෙන්න ඕනේ ඒ ක්‍රමයට. ඒක නිසා ඉඳගත්තයි උස්සස්නේ අර කෙනාට කිව්වා කැමැති පුටුවක් අරන් වාඩි වෙන්න කියලා. අන්න ඒ වෙලාවේ අහනවා, ගියේනම් කොහොමද මෙහෙම, දැන් කොහොමද මෙහෙම ආදී වශයෙන් ඔය කතාව කියලා අන්තිමට අහනවා, මේ මුළු නගරෙම දන්නේ නුඹ මගේ දායකයා කියලා. දැන් මට නුඹේ කටින්ම දැනගන්න ඕනේ මේක, නුඹ කාගේ දායකයෙක්ද, නුඹ කාගේ ශ්‍රාවකයෙක්ද කියලා. අන්න ඒ වෙලාවේ සිංහසනේ ඔය කියන ගාත 10 කියාගෙන 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 ගියා. ඔය කියන ගාත 10 කියනකොට නිගණ්ඨනාථ පුත්තගේ මූණමවල බලන්න. අන්තිමට අහනවා, ඇඹුල ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ගුණ උඹ ඔච්චර දන්නේ කවද ඉඳලද? උඹ ශාවකත්වයට පත් වෙන්නේ මෙච්චර කල් මගේ ශ්‍රාවකය වෙලා නේ හිටියේ, කොහමද ඔච්චර ඒව දන්නේ? එලා කියනවා, මල් තියනවනම් දක්ෂ මාලාකාරයෙකුට මල් ගොතන්න බැරි අය ඕනේ තරම්. තේරුණාද ඒ කියස එක? මේ මාලාකාරයම තමයි උඹ ගාවත් හිටියේ. මේ මාලාකාරය හරි දක්ෂයි මල් ගොතන්න, නමුත් උඹ ගාව මල් නැණි ගොතන්න. මල් තියනවා නම් දක්ෂ මාලාකාරයෙකුට ගොතන්න බැරිය ඕනේ තරම් මල්. ඒකයි සිංහදනේ ඔබ බලන්න, ආන්නේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා තමයි ඔබ ඔය ප්‍රතිඥා දෙන්නේ. බලන්න මේ ශ්‍රාවකත්වයේ දරාගෙන ඔබට ඉන්න පුළුවන්. ඔබට කාට හරි අවඩක් කරන්න හිතෙන හැම වෙලාවකම පින්විතින ඔය ගාථාව මතක් කරගන්න. ඔබ දසකුදේට නැඹුරු වෙන්න යන ඕනෙම වෙලාවක පින්විතින ඔය ගාථාව මතක් කරගන්න. ඒ ගාථාව මතක් කරගෙන පුළුවන් නම් දසකුසලයක් කරන්න. කල්ල බලන්න පුළුවන් වේද කියලා කරගන්න. ඒකයි ඔය ඔබට දුන්නේ ලොකු ආරක්ෂාවක්. ඔය ගාථාව මතක තියෙන කල ඔබට, ඔය ගාථාව හැංගීමෙන් මෙනෙහි කරන කල ඔබට දසකුසලයක් කරන්න බෑ පින්විතින. ඔබගේ අහලකටවත් කාමයේ ඉන්නේ නෑ පින්වතුනි. ඕක මෙනෙහි කරද්දී ඔබට ලොකු ආරක්ෂාවක් වෙයි. අවසාන වශයෙන් අපි තව එකපාරක් කියමු. දැන් බලන්න නැතුව කියමු. හා. ධීර පබ්බි අනිගස්ස සුසම බුද්ධ සාදු වෙස්සන් විමන භගවතෝ සාකෝ අමස්මි. මේ වෙනකොටත් 90ක් විතර පාදා. ඊළඟ සතිය අපි දෙවෙනි ගාථාව පාඩම් කරනවා. මහන්සි වෙන්න ඕනේ නැහැ ඒක දෙවෙනි ගාථාව මේ සතියේ පාඩම් කරගන්න. කවුරුත් මහන්සි වෙන්න එපා මේ සතියේ ගාථාව පාඩම් කරන්න. දෙවෙනි එක. පළවෙනි එක පාඩම් කරන්න ඒක ඇඟට ජීර්ණය කරගන්න. හොඳට ජීර්ණය කරගන්න ඇඟට. මේ කතාවේ මට පොඩි තැනක් තමයි අමතකුණා. මොකද්ද? ඊට කලින් කතාවේ පොඩි තව කැලලක් තියෙන එක මට අමතකුණා. මොකද කරන්නේ දැන්? ඊළඟ සතිය කරන්නේ. ඒකද නේ ඔය ගාථා ටික අහලා නිගණ්ඨ නාද පුත්‍රට කියන්නේ දක්ෂ මල් ගොතන්නෙකුට මල් තියෙනවා නම් ඕන තරම් මල් ගොතන්න පුළුවන් කියද්දි නිගණ්ඨ නාද පුත්‍රට ලේවමන ගියා. හේතුව Taman හිටපු බල සම්පන්නම දායකයා Tamanට අහිමි වුණාම ඒකයි පින්වතුනි මේ ලෝක සත්‍යයට නිගණ්ඨනාද පුත්‍රට විතරක් නෙමෙයි පින්වතුනි මේ ශාසනයේ ඉන්න ඕන කෙනෙකුටත් ඔහොම වෙන්න පුළුවන්. මග වැඩුවේ නැත්තම් දායකෙක් Tamanට අහිමි වුණොත් ලේවමන යන தත්ත්වයට පත් වෙන්න පුළුවන් පින්වතුනි. ඒකයි මේ ශාසනයේ තියෙන මග වඩන්න. නැත්තම් දායකෙක් අහිමි වුණා කියලා මුළු සංඝ ශාසනයක්ම විනාශ කරන්න කලකෝලාල ඇති කරවන්නත් පුළුවන්. ඒකයි ක්‍රමේ. නිගණ්ඨනාද පුත්‍රට ලේවමනේ ගියා. දායකෙක් අහිමි වුණා කියලා මග වඩලා හිටියන ඔය මොකුත් වෙන්නේ නැහැ. ඒක නිසා ඔබ සියලු දෙනා ඔන්නේ ශ්‍රාවකත්වයේ පිටර කටයුතු කරන්න කිසිම හානියක් වෙන්නේ නැතුව මේ ගමනේ යන්න පුළුවන්. ආයාචනයක් තියෙනවා. බනට වඩිනා බව හඟවනා බෙරහඬ ඇසෙන විට මගේ නෙත් ඇදී යන්නේ දොර ළඟට එන මුතු කුඩයේ දෙසටය. බේසමෙන් දෝතට රැගත් වතුර ඉස ස්වාමීන් වහන්සේගේ දෙපා දොවන්නේ මමයි. එම දෙපා හොඳින් පිස දමන්නෙත් ඒ මමයි. එවිට මගේ සිත ගසකින් වැටුණු වියලි කොළයක් මෙන් සෑදී ඔබ වහන්සේගේ පියවරෙන් පියවරට ගොස් බුදුහිමියන් ඉදිරියේ දනින් වැටි ඔබ වහන්සේ වඳින විට ඒ දෙයත් බිම වැදෙන තැන පත්කඩේ මම වෙලා සිතමි මම මෙසේ අද මේ දෙයත හිමි වහන්සේ දේශනා බුදුබණ හරියටම නිවැරදි ලෙසට මට අවබෝධ වේවා ප්‍රඥාව වැඩේවා කියලයි. එයින් පසු බණ අසුනේ වැඩ සිටින ඔබ වහන්සේට සෑම වඳින්නේ පහත සිට වුවත් මගේ සිත ඔබ වහන්සේ දෙපා මුල වැඳ වැටි ගාථා කියන බව ඔබ වහන්සේට නොපෙනේ. පැමිණි දා සිට ආරාමයට මා පෙර කලක පෙර දිනක කණු හතරක් උඩ ටකරන් දෙක තුනක් හැවිලි කළ බණ මඩුවේ පත්තර කැබැල්ලක් එලාගෙන බණ ආසන දිනයක වහරක ලොකු ස්වාමීන් වහන්සේ දෙසූ ලෙසටම බුද්ධ පූජාව පවත්වන විට තමාටම හිමිතනක් මවාගෙන අපේ බුදු හිමි පෙරටුකට ලක්ෂ එකකට වැඩි බුදු පියාණන් වහන්සේලාද ඊට පහලින් පසේ බුදු හිමිවරුද එයින්ද පහලින් මහරහතන් වහන්සේලාද සියලු සංගරුවනද වැඩමවා ඒ අසුන් උඩ සුවඳ වූ මල් සුවඳ අතුරා පැන්ද භෝජනද සහිතව සියලු පූජාවන් පුදන ලෙස එදා ඒ මවා ගත් තැන නේපාලයේ තියෙන ලස්සනම ලස්සන කඳු බෑවුමක සිසිලස සුවඳ විහිදුවන මනරම් එතන අදත් මා කොතනක සිට බුද්ධ පූජා පැවැත්වුවද මගේ සිත එතනය. නිතර ගොස් වහරකට වහරකට බණ ඇසුවත් එදා නොතේරුනේ මේ ලෙසට කිමද මා නොදනිමි පෙනෙන නොපෙනෙන ලෙසට අත දුරින් ඇතිමුත් අමනිවන සෑම දෙයකටම ඕනෑකම ආවිත භවයක් ගොඩ නැගෙන බව ජාතියද මමද හැදෙන බව සත්සුදක්සේ පසක් වූවද පෙනෙනවා බොඳ වෙලා හරියට ඝන මීදුමක් අතරින් පැමිණි මගේ වාහනේ වින්ස්ක්‍රීනය මීදුමෙන් බැඳිලා මෙන් පාර පැහැදිලි මදි නමුත් මට පෙනෙනවා අත ළඟම තියෙන බව මේ භවයේ අගහරියේ සිටින මට ඉක්මනට යා යුතුයි වීදුරුව පිස දමනු මැන ගුරු හිමියනි සමා වෙලා දැන් පින්වතුනි පොඩි අයගේ නිර්මාණ විතරක් නෙමෙයි දැන් මෙච්චර කල් ලොක්කව මුදුන වගේ වෙලා ඉඳගෙන පොඩි උන් ලව්ව චිත්‍ර අඳපු අම්මලා තාත්තලා චිත්‍ර අඳින්න පටන් ගන්න. මොනවා තමයි පින්වතුනි වැදගත්. පොඩි එකාට බුදුබහඳුරු ගාව දන ගහන්න කියලා තමන්ට දන ගහන්න බැරි නම් ඕක නෙමෙයි ක්‍රමය. බුදුහාඳුරු ගාව තමන් මුලින් දන ගහන්න. ඔබගේ දරුවා බුදුහාඳුරුවන්ට වඳින්නේ ඔබ වඳින විදිහට මතක තියාගන්න. ගුරුන්නාන්සේ හිටගෙන චූ කරද්දී ගෝලියෝ දුව දුව චූ කරනවා කියලා. ලයිසියම් ඉන්ටර්නැෂනල් ස්කූල්. පුංචි කාලේදී කතරගමදී දැක්ක බෝධීන් වහන්සේ පාමුල බිම හාන්සෙලා පෙරලි පෙරලි කරන වන්දනාවන් ඔබ වහන්සේ කෙරෙහි ඇත්තේ අපමණ ගෞරවයක් පෙරලි පෙරලි වන්දනා කිරීමට තරම් සිත් පහළ වෙනවා ඔබ වහන්සේ ධර්මාසනයේට වැඩම කරන විට ඉබේම දැස තෙමෙනවා ඔබ වහන්සේව වන්දනා කරගෙන ගිය හිස එසෙව්වහම ඒ රූපකාය ගුණකාය ඇසපිය නොහෙළාම බලන් ඉන්න හිතෙනවා සෑම රාත්‍රියකම නිින්දට පෙර ඔබ වහන්සේට වන්දනා කරනවා ගැටලුවක් ප්‍රශ්නයක් හිතට නැගුණාම සිතින් ඔබ වහන්සේට ගැටලුව කියනවා. निराයාසයෙන්ම ගැටලුවට ආර්ය පිළිතුරු ලැබෙනවා. මගේ හිත සකසාගෙන ප්‍රසාදයෙන් ඉන්න ක්‍රමයක් පිළිතුරක් ලැබෙනවා. ඔබ වහන්සේගෙන් භෞතිකව ලැබුණු දෙයක් නැහැ. නමුත් අධ්‍යාත්මිකව අපමණ සැනසීමක් නිවීමක් ලැබුණා. ඔබ වහන්සේ රේඩියෝ එක වෙන්නේ නැති. නමුත් ඒ රේඩියෝව අපමණ වන්දනීයයි. මා පිරිනිවන් වෙනතුරු අවසරයි. නිබ්බාන පරම සුඛයෙන් සුගති සරවේස්වා ආර්ය මහා සංඝරත්නය ගැන නැගුණු ප්‍රසාද හිතක් ඒ පළ කරලා තියෙනවා මවෙන්ද බුදුරුව පාට පෙවූ පොඩි පුතු කිව් වදන් මෙසේය මවෙන්ද බුදුරුව පාට පෙවූ පොඩි පුතු කිව් වදන් මෙසේය සිව්මඟ ධර්මායතනෙන් දැනුගත් පරිදි මා වර්ණ කළා බුදුරුව අම්මේ කන වැකුණු එම වදන් බිහි කළා සිතට සිතුවිලි ඔබේ කෙලෙස් ගිනි නිවා අමා මහ නිවනට උරුමකම් කියන්නට සඳහමින් වර්ණ කර සසරින් එතෙර කරන්නට පුද මේ පොඩි පුත නුඹව විලස මා කුසින් බිහි කළ සායම් නොකළ මිනිස්රුව සාසනයට මුළු හදින්ම සිව්මග ධර්මායතනයේ හරහා නිබ්බාන පරම සුඛයෙන් සුගිතර වෙත්තා එක වසර පොඩි පුතුගේ මෑණියන් මරණේ හොඳ අර්ථයක් තියෙනවා. කුසින් බිහි කළ පුතා තාම වර්ණන කරපු චිත්‍රය වගේ. සාසනයට පිදු කල ඒ චිත්‍රයට වර්ණය ගැන්වේවි. බලන්න මොන තරම් ශ්‍රේෂ්ඨ අදහස් තියෙනවද කියලා. මේ හැම එකක්ම කියන්නේ ඔබේ කාලේ නාස්ති කරන්න නෙමෙයි. ඔබට ශක්තිය ගන්න ඔබගේ දරුවට යහපතක් කරන්න. මොකද අසත්පුරුෂය වටේ ඉඳගෙන ඔබගේ දරුවට අයහපතක් කරවන ඔබ ලව්වා. හිත උදා වී වැය වෙන හැම විට ජරා මරණේ දැනේ හැම විට දුක නොම දැනේ හැම විට සුබයයි දැනුනොත් එයි දුක හැම විට සිතේ වැයවීම දුකක් ලෙස සැලකූ ලෝසත දුක් විනි ස්ථිර නැති බව පවසමින් සමදේ සසරේ ආ දුර බොහෝ විය නොදැක මේ හැමදේ ජරා මරණේ දුක නොම ගිනේ හැමතම හිත වැයවීම උතුම් අරිහතුන්ටත් පොදු දහමකි සියලු ලෝසතුන් ගෙත් හිත ජරා මරණයට යති සියල්ලන්ගේම හිතද ජරා මරණයට යනු පෙනේ නැවැත්විය නොහැක සසරේ දුක මේ ලෙසේ. ඒ විදිහට කවි ටිකක් තියෙනවා. නේරංජනා නදිය. නේරංජනා නදියේ බෝධිසත්වයන් වහන්සේට කිරිපිලි පූජා කරන අවස්ථාව වෙන්නේ නැති. නැත්තම් ඒ වගේ මොකක් හරි. දැන් පොඩි දරුවෝ පින්විතනේ නිරන්තරයෙන් චිත්‍ර අඳිනවා. ලොකු අය චිත්‍ර ඇඳලා ඒක රාමු කරලා එහෙම කරනවා. කවදාක්වත් වෙච්ච නැති ඒවා නේද? දැන් මේ බලන්න මේ චිත්‍රය ඇඳපු පොඩි එකා සිංහල ලියාගන්න බැරි වුණාට හදවතින් තමන්ගේ අදහස ප්‍රකාශ කරලා තියෙන හැටි. සිව්මග ධර්ම යතනය නිබ්බාන පරම සුඛ යෙත් සුඛිත කර වෙත්වා ධර්මයයි ඔබයි මුච ලිංග නාග ධර්මය බලන්න. මේ සිත්තරා හැංගිලා නේද හිටියේ සිංහ? මේ සිත්තරා අර කාඩ්බෝඩ් වීරය ඇඳ ඇඳ නේද හිටියේ? අද තථාගතයන් වහන්සේ වෙනේ දඳින්නේ. චාරිකාවක් යාමට විඳින දුක්. පුද්ගලයෙක් චාරිකාවක් යාමට ප්ලෑන් කරන විට ඒට සහභාගී වීමට ඔබටත් හැකි වෙනවා. එවිට චාරිකාව යන දවස එන තුරා දුක් විඳින්න පිළිපෙළී සිටිනවා. මේ පොඩි දරුවෙක් මේ එයාටම ඉඳලා අම්මා කියන වැඩි ලියන්න කියලා චාරිකාවක් යනකොට විඳින දුක්. දැන් මේව හොඳ අදහස් වෙනසනේ ඔබට. ආ පුතා ලියන්න චාරිකාවක් යනකොට විඳින දුක්. එහෙනම් දැන් ඒක ලියනවා. දැන් පෙරපෙලී සිටිනවා. චාරිකාව යන දවස ලං වෙනවා. චාරිකාව යන දවසට පෙර දවසේ ඔබ ඇඳුම් පැඳුම් වැනි දේවල් එක් කර ගන්නවා. එවිට ඔබ ඕනෑ කරන දෙයක් නැති විට දුක් වෙනවා. එදා රෑ ඔබට නිින්ද යන්නේත් නැහැ. එවිට ඔබ දුක් වෙනවා. චාරිකාව යන දවස එනවා. ඔබ හිතාගෙන සිටිනවා මම මේ අසුනේ යනවා කියලා. ඒත් ඔබට ඒ අසුන අහිමි වෙනවා. එවිටත් ඔබට දුක් එනවා. ඔබ බස් රථයේ යන විට කෑම කන්න නවතිනවා. ඔබ කෑම ටික අරගෙන ඔබ හිතන තැනට යන විට එතන වෙන කෙනෙක් අරගෙන එවිටත් දුක් වෙනවා. ඔබ මෙලෙස චාරිකාව සමාප්ත වෙනතෙක් දුක් විඳමින් කටයුතු කරනවා. හත්වන ධනවතා ලොරි එලිසන් අවුරුදු 75 මුඩ්සයිඩ් කැලිෆෝනියා. මේ හත්වන ධනවතා විඳ දුක් මෙවන් ධනයකට හිමිකම් කියව ඔහු එම ස්ථානයට පත්වීමට අවමන දුකක්ද විඳ ඇත. එම දුක් ඔහුට ඇති මෙම ධනස්කන්ධය සොරසතුරන්ගෙන් ආරක්ෂා කිරීම, ඔහුගේ දරුවන් දෙදෙනා ආරක්ෂා කිරීම, තම ව්‍යාපාරයේ ඉහළ නංවා ගැනීම, ඒ සඳහා ඉගෙන ගැනීම, තමාගේ ස්ථානයෙන් ඉදිරියට යාමට කටයුතු කිරීම, කුඩා කලදී මෙම ස්ථානයට පැමිණීමට ඉගෙන ගැනීම, ව්‍යාපාරාංශයේ කටයුතු කරන්නන් පිළිබඳ සෙවීම, තමා පහතට වැටෙන විට ඒ අන් අයට නොපෙනීමට උත්සාහ කිරීම, අනෙක් ව්‍යාපාර ක්‍රියාකාරීත්වයන් පිළිබඳ සෙවීම, මුදල් උපයා ගැනීමට පොහොසතුන් ආශ්‍රය කිරීමට උත්සාහ කිරීම, මනත්තලියක් දාන්න පුළුවන්, ඇහැ රැකීම, කන රැකීම, දිව රැකීම, නේ, නාසය රැකීම, කය රැකීම, මන රැකීම, කෙස් රැකීම, ලොම් රැකීම, හිට තමයි යන්න වෙන්නේ. ලකින ටික ලියන්න ගත්තා. මේ පුංචියට දීලා තියෙන වැඩ පිංගතේ මම කොච්චර වටනවද කියලා. මේ ෆයිල් පිරෙන්න තියෙන මේවා කිව්වොත් එහෙම ඔබයි එන්නේ නැහැ. ඇයි ඒ? දැන් රෑ වෙනවනේ, ගෙදරින් ගහලා පන්නනවා. වැරදි නේද? ඈ? ආ. උදේ දේශනාවේ එහෙම මේවා කිව්වා. දැන් උදේ දේශනාවේ මේවා කිව්වා නේද? ඒකයි වෙන්නේ. මෙතන තියෙන්නේ වර්ක්ෂොප් එකක්. මේක පන්සලක් නෙමෙයි. මෙතන මේ නිවන් අරමුණු කරගෙන ආපු අයද නිවන් දකින්න උගන්නන යුනිවර්සිටි එකක් මේ තියෙන්නේ. ඒකයි ඔබට කියන්නේ ඔබගේ දරුවව යුනිවර්සිටි එකට බාර කරන්න. මේ ආගමික වැඩ පිළිවෙලක් කරගෙන යන්නේ එහෙම නැහනේ. ඔබටත් නිවන් දකින්න උදව් කරනවා, අපිත් නිවන් දකිනවා. එච්චරයි. ඒ උදෙසා කරන්න පුළුවන් හැම එකම කරනවා. මේ ස්වාමීන් වහන්සේලා කරනේවා. ඉතින් මේ පොඩි ස්වාමීන් වහන්සේ නමක්, මේ ලොකු ස්වාමීන් වහන්සේ නමක්. ලොකු පොඩි කියලා එකක් නැහැ. හැමෝම කරනවා. කවුරු හරි නොකර ඉන්නවා නම් පින්විතනි. මම මොකු කියන්නෙත් නැහැ. ඇයි? මේවා කරන්නේ නැතුව ඉන්න කෙනාට මග වැඩෙන්නේ නැහැ. මග වැඩෙන්නේ නැති කෙනාට මන් දඬුවම් දෙන්න ඕනේද? මග වැඩෙන්නේ නැතුව ඉන්න කෙනාට මන් දඬුවම් දෙන්න ඕනේද? නෑ පින්විතනි. මග වැඩන්නේ නැති එක යාට තියෙන ලොකු දඬුවම. කාමය කියන්නේ ලොකු දඬුවමක් පින්විතනි. කාමෙන් එතර වුණාට පස්සේ තේරෙයි කාමය කියන්නේ දඬුවමක් කියලා. ඇයි? කොච්චර කළත් පිරෙන්නෙත් නැහැ. නොකර ඉන්නත් බෑ. එහෙනම් මොන තරම් දඬුවමක්ද බලන්න ඕනේ දීලා තියෙන්නේ. ඒකයි. ඉතින් මේක හැම කෙනාම කරනවා. හැම ස්වාමීන් වහන්සේම කරනවා. ඔබත් කරන්න පින්විතනි. ඒකයි කියන්නේ. මේක යුනිවර්සිටි එකක්. මේක යුනිවර්සිටි පාඨමාලාවක් විදිහට ඔබ කරන්නේ. කළොත් හරි. ලෝකයා ඕන එක කියාගද්දී පින්විතනි දැන් ලෝකය කියන්නේ වහගෙන ඉඳලා දේරුමන්නේ අපේ ගමන අපි යමු. අපේ වැඩේ අපි කරගමු. අපි කාටවත් හිංසා කරන්නේ නැහැ. අපි මෙහෙට වෙලා ඉන්නවා. සමහරවිට මෙහෙට ඇවිදලා බැනලෙයි. එතකොට අපිට මොකද කරන්න තියෙන්නේ? බිම් බල්ලා ගැනීම අපි හැමෝම. ඒක නේද කරන්න තියෙන්නේ? බිම් බලාගෙන ඉන්නයි තියෙන්නේ. දැන් ඉල කැමරා දෙකක් දෙපැත්තෙන් අහලා බැනලා ඒ කැමරාවේ තියෙනම YouTube එකට දායි. එතකොට මොකද වෙන්නේ? YouTube එකේ බල බල පිරිස ගියා යන්න දීලා අරුන්ට ආයි දීලා අරුන්ට ආයි දීලා. හ්ම්? ඉතින් ගොවියාගේ හිත මිතුරානේ වෙනදනේ. ඔය මිනිස්සු ඇයි මේ පොලොව සරුසාර කරලා දෙන්නේ කවුද? සතර අපායික සත්වයෝ. අවීතියේ ඉන්න අය තමයි පින්විතනි හොඳටම අනුග්‍රහ දක්වන්නේ. මේ පොළව රස්නෙට තියාගෙන ඇතුළාන්තේ ලාව වලින් ලාව මට්ටමට යනකම් රස්නේ පවත්වාගෙන යන්නේ ඒගොල්ලෝ. මේ කොච්චර උදව්වක් කරනවද මිනිසුන්ට ජීවත් වෙන්නේ. ඒකයි. ඒ මොනවා වුණත් ලෝක සත්‍යය ඕන එකක් කරගද්දෙන් අපිට අපි යන ගමනේ යන් එතරම් මම ඔබට කියන්නේ නැත්තම් ඔබත් ලෝක සත්‍යයන්ගේ ගොඩට එකතු වෙන්න. අර පාඩම් හිටපු ගාතාව මකලා දාන්න හිතෙන්. දීරස්ස විගත මෝහස්ස කියන්න එපා. ඊට පස්සේ කියන්නේ ලෝකස්ස. බූරු ලෝකස්ස. පඩත්ත රස්ස. එහෙම ටිකක් දාගන්න. මම හොන්න ඒකටත් ගාතාවක් හදලා දෙන්න. දසාකුසලේ කරන අය ඒක කියන්නේ උදේට නැගිලා ඉර දිහා බලාගෙන. නැත්නම් රැහැට හඳ දිහා බලාගෙන. හරි මොඩයි මිනිස්සු. මෙතන පණිවිඩ කීපයක් තියෙනවා. එකක් තමයි දැන් මේ බදාදා පොය. අද සුපුරුදු පරිදි වැඩසටහන බදාදා වැඩසටහන අපි කරමු. එතකොට සියලු දෙනාම ඒකට සහභාගී වෙන්න උත්සාහ කරන්න. ඊළඟට මේ බදාදායෙන් පස්සේ බ්‍රහස්පතින්දා දොළොස් පිරිකරද මේ බදාදායෙන් පස්සේ ඉන්න බ්‍රහස්පතින්දා දොළොස් පිරිකර පූජාව තියෙනවා. මම හිතන්නේ ඒකට දැන් නම් 200ක් විතර දීලා තියෙනවා කියලා ආරංචි. ඉතින් පුළුවන් විදිහට ඒවට සහභාගී වෙලා ඒ කටයුතු කරගන්න. එයාගේ නම් අරන් නේද තියෙන්නේ? ඒ වේ පිළිබඳ මොනවා හරි ගැටළු සහගත තත්ත්වයන් තියෙනවා නම් ඔබට සංවිධායක මණ්ඩලයේ කතා කරයි. ඒ පිරිකර ආදිවාසීන් දේවල් වල මොනවා හරි ගැටලුවක් තියෙනවා නම්. ඉතින් ඒක මේ විදිහට කරමු. ඒ වගේම පින්විතනේ ඔය දැන් අද ඔබ කවුරු හරි ශ්‍රේෂ්ඨ වැඩ පිළිවෙලක් කරලා තිබුණා. අර ගාථා ටික print කරලා ගෙනල්ලා තිබ්බා. අපි ඊළඟ දවසේ ඉඳලා මෙහෙන් අහන්නේ නැතුව එහෙම එකක් නොකරෙමු. කරපු වැඩේ ගොඩක් ශ්‍රේෂ්ඨයි. ඒකෙන් ලොකු පිනක් Tamanට උරුම වෙනවා. අපි හැමදෙස්සෙම උත්සාහ කරනවා පින්විතනේ ඔබගේ හිත රැකලා දෙන්න. අපි යමක් plan කළාට පස්සේ අපි plan කරන්නේ පිරිසක් එක කතා කරලා හොඳම විදිය, හොඳම මනෝවිද්‍යාත්මක විදිය. දැන් මේකේ වුණත් ඔක්කොම නෙමෙයි එක ගාතාවයි දෙන්නේ හිටියේ. නමුත් කමක් නැහැ. කවුරුත් හිතර ඉද ගන්න එපා. අර ඒ වගේ පින්වදිනේ අනිත් පැත්තෙන් සමහර වෙලාවට නොගැලපෙන ඒවා print කරන්න පුළුවන් කවුරු හරි. එතකොට ඒක මෙහි බෙදලා ඉවරලා ඔය කොහෙට හරි ගියොත් එහෙම. ඊට පස්සේ අපිට ප්‍රශ්න එන්න පුළුවන්. මොකද අපි මැද පාරගෙන යන්නේ වෙනද? මේ අන්තයට බර වෙන්නේ නැතුව, මේ අන්තයට බර වෙන්නේ නැතුව අපිට මේ මැද පාරගෙන යන්නේ මධ්‍යම ප්‍රතිපදාව නෙමෙයි. මැද පාරගෙන යන්නේ පොඩ්ඩක්. දේවල් එකපාර ඍජුවම ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඒවත් පොඩ්ඩක් පියාගෙන යන්නේ පින්විත නැත්නම් යන්න බැරි නිසා මේ ගමන. එතකොට ඒකයි අපි ගොඩක් එහෙම හරි කල්පනාවෙන්ම දේවල් කරන්නේ. දැන් මේ කරන දේශනාවල පින්විතනි සමහර තැන් තියෙනවා නම් ලෝක සත්‍යයට ගොඩක් රිදෙන ඒවා කපනවා. ඒකට මම අවසර දීලා තියෙනවා. ඒකට හේතුව නිදාගෙන ඉන්න යකුව උසගෙන නිකන් දුක් විඳින්න ඕනේ නැති නිසා. ඉතින් අර ඒ වගේ දෙයක් print කරද්දී පුළුවන් නම් පින්විතනි ඔබට print කරන්න අවස්ථාවක් තියෙයි පොඩ්ඩක් අහලා මේ පුණ්‍ය බාරේ මහතුරුන්ගෙන් හරි හාමුදුරු නමකින් හරි අහන්න. එතකොට හාමුදුරුන්ගෙන් අහලා මේ මහතුරු උත්තර දෙයි. එහෙම කරමු. ඊළඟ වතාවේ print කරන්න යන්න එපා කිසි දෙයක්. මොකද ඒක කළාට පස්සේ පින්විතනි ඔබගේ හිත රිද්දන්නත් බෑ. එහෙම කියලා ගොඩාක් කරදර වෙන එකක් නම් ඔබට ඒක බෙදන්න දෙන්න බැරි තත්ත්වයට එන්න පුළුවන්. ඒක නිසා ඉතින් ඒ හිත රිදෙන තැනට එන්න කලින් අපි ප්‍රශ්න විසඳගත්තා නම් හරිනේ. ඒක නිසා අපි මේ විදිහට කරමු. ඒ වගේම පින්වතුනි තනි කොලේ තියෙන තනි ගාතාව තියෙන කොලේකුත් අතන මම හිතන්නේ ඉස්සරහ තියලා තියෙනවා. මොකද අපි ලෑස්ති කරලා තිබිච්ච එකත් එහෙම තියලා තියෙනවා. කැමති කෙනෙකුට ඒකත් අරන් යන්න පුළුවන්. ඒ කියන්නේ ඒක වටිනව ඕක වටින්නේ නැහැ එහෙම නෙමෙයි. ඕකේ ગાතා 10ම තියෙනවා. අරකේ ગાතාවක් තියෙනවා. ඒක ඕකත් තියාගෙන ඒකත් තියාගෙන ඉතින් ප්‍රසගේ දාලා තියාගන්න. ඕක ගෙදර මේසුවට තියලා තියන්න. ඕකේ 10ම තියෙනවා. අරකේ එකයි දේ වෙලාවට පාඩම් කරගන්න එකක් තියෙන එක ලේසි. ඒක නේද? ඒක ඔබගේ ප්‍රසගේ දාලා තියාගන්න. මේ සතිය ඇතුළත කොහොම හරි හොඳට සුසර වෙන්න පාඩම් කරගන්න. මැරෙන වෙලාවේ ඇහුවොත් එහෙම තෝ කාගේ සාවකෙද්ද බොල කියන? මොකක්ද දෙන දින උත්තරේ? ඔය ગાතාව කියන මැරෙන්න පුළුවන් වෙන්න. හරි. එතන හරි. එහෙමනම් අපි පුණ්‍ය අනුමෝදනා කරලා දේශනාව හමාරකම්. හොඳයි. හොඳයි තේරුණා එහෙමනම්. උදේ ඉඳලා මේ මොහොත දක්වාම ශ්‍රී සද්ධර්මයේ දේශනා කිරීමෙන්, ධම්ම ශ්‍රවණය කිරීමෙන්, ධම්ම මනසිකාර කිරීමෙන්, බුදු ගුණ සජ්ජායනා කිරීමෙන්, බුද්ධ පූජා පැවැත්වීමෙන්, සිවණක් පිරිසට ආරක්ෂා සම්පත්තිය සැලසීමෙන්, දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන් ඒ කරගත් ආ වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින් පළමු කොට මෙම ආරාමයේ වැඩ වාසය කරන්නා වූ සීලම භික්ෂුන් වහන්සේලාටත් අනගාරිකයන්ටත් ධර්මයයි ඔබයි පුණ්‍ය බහරට සම්බන්ධව කටයුතු කරන්නා වූ සෑම සිළු දෙනාටත් නිරන්තරයෙන් සිව්පස්යෙන් අපෝපස්ථාන කරන්නා වූ සීලම දායකකාරකාදී පින්වත් පිරිසටත් ඒ වගේම ලෝකයේ කොහේවත් අනෙක ඉඳගෙන මඟ වඩන්නා වූ සීලම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින සිවණක් පිළිසලත් ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිර ජීවනයේ උදෙසා මහත් වූ අපකපීමකින් කටයුතු කරන්නා වූ උත්තරීතර මහානායක අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රයෙන් වැඩ වාසය කරන්නා වූ උත්තරීතර මහා සංඝරත්නය සිහිපත් කරගන්න ඒ වගේම සිංහතුනි මේ භාවනා වැඩසටහන සාර්ථක කරගෙන මුදසානන්නායරින් සහයෝගය දක්වා වූ සෑම සිළු දෙනාමත් සිහිපත් කරගන්න විශේෂයෙන් ආහාර පාන ආදී මුද සත්කාර කටයුතු කරන්නට හිතුණා වූ ඒ සිළු දෙනාවත් ඔබට ඉදුම් පිටුම් සපයන් දෙතුනා වූ සීලු දෙනාවත් ඒ වගේම යාන වාහන ආදීන් ප්‍රවාහන පාසුකම් සලසන් තිදුනා වූ ඒ සීලු දෙනාවත් සිහිපත් කරගන්න ඒ වගේම ආරක්ෂා සම්පත්තිය සැලසීම උදෙසා මහත් වූ අපකැපවීමකින් කටයුතු කළා වූ ඒ සීලු දෙනාවත් ඒ වගේම යරජල පාසුකම් සම්බන්ධව කරුණු කටයුතු සම්පාදනය කරන්න තිදුනා වූ ඒ සීලු දෙනාවත් සිහිපත් කරගන්න ඒ වගේම සතාගතයන් වහන්සේගේ උත්තරීතර ධර්ම කාය උදෙසා මනරම් මණ්ඩ පිද කරමින් මලින් පහනින් ආලෝකමත් කරමින් ඒ උදෙසා අපකැපවලා කටයුතු කරන්න තිදුනා වූ ඒ සීලු දෙනාවත් සිහිපත් කරගන්න ඒ වගේම මේ විහාරස්ථානයේ ගොඩනැගිලි ඉදිකිරීම උදෙසා කුටි ආදී වශයෙන් දේවල් සකස් කිරීම උදෙසා තමන් විසින් හරි අම්බ කරගත් ධනෙ වෙහෙස මහන්සියෙන් අප කැප කරගත් ධනෙ ඒ සියලු දේ උදෙසා අප කැප කළා කටයුතු කළා ගඩොලක් ගඩොලක් ගන්න මේ සවන ගෙනලා බඳන කළා සකස් කරන්න කටයුතු කළා වූ ඒ සෑම සියලු දෙනාටත් ඒ වගේම ඥාන ශක්තියෙන් හෝ ආශිර්වාදයෙන් හෝ දායකකාරක වේලා කටයුතු කළා වූ ඒ සියලු දෙනාවත් මේ වෙලාවේ සිහිපත් කරගන්න ඒ වගේම ඔබගේ දීවතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවන් වැඩිහිටියන් සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමි දිනන් ගුරුවරුන් අතර කොට ඇති සෑම සිළු දෙනාවත් ඒ වගේම මේ රට ආරක්ෂා කරන රට සංවර්ධනය කරන රට පාලනය කරන්නා වූ සීල දෙනාම සිහිපත් කරගෙන විහිදුවල පතුල් හරින මේ පිම්මිහිදී පැතිරී යාමින් ඒ යටත් බැඳි වැළඳී එන්නා වූ සීලම ග්‍රහ පොළපද්‍රෝ දෝසාන්දකාර ඇස්වා කටවා හෝවහ ඕල් දෙවල සංඝ සංඛා දෝසාන්දකාර යක්ෂ පේද විසාච මලගෙවල කුම්බාණ්ඩාදකින් වැද පැමිණි දෝසාන්දකාර ශරීරයේ සත්තදාස දූෂී වීමෙන් වැද ප්‍රමිනියව රෝගාබාධ දෝසාන්දකාර ඇතුළු කොට ඇත සෑම සිළු දෝසාන්දකාරයම ගසා දූරින් භූත මෙත්වාද සකුසලේ මිදෙත්වාද සකුසලේ වඩත්වාද පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛේන් සුගිත තර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමි. ඒ වගේම පිඟුතනි මොහොතකට සිහිපත් කරගන්න සක්‍ර දේවෙන්තුමා ප්‍රධාන තාවතින්ස ලෝක වාසී සියලුම දේව මහරජවරු පරිවාර සේනා පිරිස් චාතුම් මහරජකේ රාජ්‍ය කරන්නා වූ ධෘතරාෂ්ට්‍ර විරුල විරූපාක්ෂ වෛශ්‍රවණය කියන්නා වූ සතරවරණ රජදරුවන් ප්‍රධාන ඒ සීලම පරිවාර සේනා පිණිස ඒ වගේම සිවණක් පිණිස නිරන්තරයෙන් ආරක්ෂා සම්පත්තිය සලසන්නා වූ සීලම දේව මහරජවරු ඒ පරිවාර සේනා පිණිස ඒ සෑම සිළු දෙනාම සිහිපත් කරගන්න යක්ෂ සේනාධිපතිතුමන් ප්‍රධාන ඒ වගේම සිංහතනි මේ ආරාම භූමියට අධිග්‍රහිත මේ ආරාම භූමියට ආරක්ෂා සම්පත්තිය සලසන්නා වූ සීලම දේව මහරජවරු පරිවාර සේනා පිණිස රුක්ෂ දේවතා පිණිස භූමාට දෙවියන්ගෙන් පටන්ගෙන අගණිත දෙවියන් දක්වා දසදහසක් ලෝක ධාතුන් මිහිදී පැතිරී සිටින්නා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදී පිරිස සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අයකෙනෙත් මිහිදුල පතුල් හරින මේ මිහිදී පැතිරී යාමේ මේ දෙවියන්ගේ දේවානුභවයේ වැඩි වේවා ඍදී දීප්තිය බලේ වර්ණේ වැඩි වේවා පටිභාන ඥානෙ වැඩි දියුණු වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධ දේශනයේ සම්බුද්ධ ශ්‍රාවකින් වහන්සේලා සිරහත් කාලයක් ආරක්ෂා කරත්වා දසකුසලේ මිදෙත්වා දසකුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛේන් සුඛිත තර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමි. ඒ වගේම පිංගතනි මොහොතකට සිහිපත් කරගන්න අනන්ත ප්‍රමාණ සංසාරයේ අතිසිනල සහ සම්බන්ධ වේලා කටයුතු කරගෙන ආවා වූ මේ පරිලෝකයේ සීලම ඥාති දමිත්‍රාදී පිරිසත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම උදෙසා විසාධර්මය ආරක්ෂා කිරීම උදෙසා තමන්ගේ දිවි පරිත්‍යාගයෙන් කටයුතු කළා වූ සෑම සිළු දෙනාවත් ඒ වගේම මේ කල්පණුවේ ගැතුළු තමන්ගෙන් අවැඩක් අසාධාරණයක් හිංගිහිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් වෙලා තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගියාව පිණිසක් අද ඔබගේ නිවන් මඟ වැසීමට කටයුතු කරනවා නම් ලෙඩ රෝග සෑදීම හෝ කරදර බාධක හිරියර කම් කඩුව ඇති කරමින් නිවන් මඟට බාධා ඇති කරනවා නම් ඒ සෑම සිළු දෙනාමත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආව සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒය කෙරෙහිත් විහිදුවල පතුල්ල හරින්න ඒ පින් විහිදී පැතිරී යාමෙන් ඒයත් යම්කිසි අභව ස්ථානයක හිනවන නම් ඒ ගස මිදේවා සම්දිට සුගතියත් බව ලබත්වා සසර පුරාවටම කරගෙන ආවා වූ ඒ සීලම නාය ගනුදෙනුලින් මෙතනින්ම නිදහස් කරත්වා දසකුසලේ මිදෙත්වා දසකුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුගිත තර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වතුනි, එහෙමනම් උදේ ඉඳලා මෙහෙම උදක්වාම සද්ධර්මයේ දේශනා කිරීමෙන්, සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්, දහම් මනසිකාර කිරීමෙන් විවිධාකාරයේ පුණ්‍ය කඩේත කුසල කඩේත කිරීමෙන් ඒ රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බලමහිමෙන් මේ මෙහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න. ඒ වගේම පින්වතුනි කරගත් ආ වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බලමහිමෙන් ඔබ අප සීලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්භවේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවි සැනසී පැමිණවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.